సబ్బాసో సూట్లో మాన్సి మెసేజ్ అన్నది ఎక్కడకు బాధితు మాన్సే శవత్తు సమీపే గీతవన్నము అనేకుడు సుటుకి ఆరామి వెడవసం సేవి బాగుతు మాన్సే మహానిక్య విషు నమ్మకు సేవ విషు వాన్సే బాగుతు మాన్సే పిలువల మెస్సు బాగుతు మాన్సే మెసూత్రే పదాల సేవ మానవు తప్పుడు సేలు ఆశ్రయాంటే సంవర కారణం దేశ నాకారం వ్యాస మనాహుడు మునీకరో ఈ దిశ నీ వదాల్సి ఎసే వాన్సే భాగతం వాన్సే తెలుసు భాగతం వాన్సే నీ కారణే పదాల సేక మానవు మమ నోని దన్న దత్నా దన్న అంటో ఆశ్రయాంగే శేఖిరీం కేం నొదన్నాహుట నొదన్నాహుటే ఎలుగు మానవు కుమక్ దన్నాహుట కుమక్ దత్నాహుట ఆశవాక్యవే యోనిసో మనసు కారే దానిసో మనసు కారే మహాని నూని మినీకరణాహుట నూపన్నావుద ఆశ్రయపడి ఉపన్నావుద ఆశ్రయ వెడ మహాని నూని మినీకరణాహుట నూపన్నావుద ఆశ్రయ నూపడి ఉపన్నావుద ఆశ్రయ ఇది మిథున తథాగతం మహాసే మీ ఆశ్రయాన్ని సంబర కారణితమై దేశనాకృతి మిథున ఇంద్రియ సంబరక్ ఒక సంబంధం అవిద్యా సూత్రేతి విన్నాము వాక్యాలు ఇలాగైతే తథాగత అవసరం మహాని దర్శనీ పాకలుతూ ఆశ్రయ వేత సమర్థి సంఖ్యాత సంవరీ పాకలుతూ ఆశ్రయం వేత జ్ఞాన సంవర సంఖ్యాత పత్తివేక్ష పతిసేవనీ పాకలుతూ ఆశ్రయం వేత కాంతి సంవర సంఖ్యాత అధివాసనీ పాకలుతూ ఆశ్రయత శీల సంవర సంఖ్యాత పరివజ్ఞనీ పాకలుతూ ఆశ్రయత వీర్య సంవర సంఖ్యాత వినోదనీ పాకలుతూ ఆశ్రయత ఇలాంటి భుజ్యాంగి భావనాని పాకలుతూ ఆశ్రయం లేదు ఎదుగుట కారణ హతలేదు దర్శనీం పాకిరి సంవరీం పాకిరి ప్రతిసేవని యూస్ కిరీమని పాకిరి ఇలాంటి ఎన్క్యూరి యువసీమీ పాకిరి ఇలాంటి పెన్నను అది పరివంచనీకి అని అవాయిడెన్స్ కీనిక ఇలాంటి పెన్నను ఎలిమినేషన్ కీనిక వినోదనీ పాకలేదు ఈ కింద ఇలాంటి అరవ ఈ పెన్నని ఉప్పన్న కామి తక్కం కిలేమని నా దివాసేతి పజాతి అన్నీ వాళ్ళు పాకిన ఇలాంటి పెన్నను బొజ్జంగి పాకలుతూ ఆశ్రయతికిల హతక్ పెన్ను మహాన్ని దస్సని పాకలుతూ ఆశ్రయం కవరలేదు మహాన్ని మీలోకి బుద్ధాది ఆర్య దక్నావు ఆర్యధర్మి అధక్సు ఆరధర్మి మహిత్ములు బుద్ధాది సత్పురుషే నుదక్నాసులు సత్పురుష ధర్మి అధక్సు సత్పురుష ధర్మి నోహిత్ములు అశ్రుత్ కృతజ్ఞతమే మెనీకలియుత ధర్మే అన్నదని మెనీ నుకలియుత ధర్మే అన్నదని మెనీ కలియుత ధర్మే అన్నదన్న నొమినీ కలియుత ధర్మే అన్నదన్న అయితే ఎం ధర్మకెని నొమినీ కలియుత్తాను ఏ ధర్మే మెనీ కెరే ఎం ధర్మకెని మెనీ కలియుత్తాను ఏ ధర్మం మెనీ నొకరే మా అన్ని ఎం ధర్మకెని మెనీ కెరైన మెనీ నొకలియుతూ ఏ ధర్మయో కవరలేదు మా అన్ని ఎం ధర్మకెని మెనీకరన్నా అంటే నూపన్ కామాశ్రయో ఉపదేది ఉపన్ కామాశ్రయో వెడేది నూపన్ భవాశ్రయో ఉపదేది ఉపన్ భవాశ్రయో వెడేది నూపన్ అవిద్యాశ్రయో ఉపదేది ఉపన్ అవిద్యాశ్రయో వెడేది ఎం ధర్మకి నువ్వు మెనీ కెరీనమ్మో మెనీ నొకలితూ ధరలేదు ఇకేని కామాశ్రయం వెడి ఉన్నది మెనీ నొకలితూ నమ్ము మీ బుద్ధులే ఏమో మెనీ కర్మ ఏకనిసా కామాశ్రయ కనుక వెడి ఇలాంటి పెన్నను మహాని ఎం ధర్మకెను మెనీ నొకరేనా మెనీ కలుగుతూ ఏ ధర్మయో కవరలేదు మహాన్ని ఎం ధర్మకెను మెనీ కరన్నా అంటే నూపన్ కామాశ్రయో నూపది ఉపన్ కామాశ్రయో ప్రయోజనలేదు నూపన్ భవాశ్రయో నూపది ఉపన్ భవాశ్రయో ప్రయోజనలేదు నూపన్ అవిద్యాశ్రయో నూపది ఉపన్న విద్యాశ్రయో ప్రయోజనలేదు ఎం ధర్మకెను మెనీ నొకరేనా మూడు మెనీ కలుగుతు ధర్మయో మెనీ నొకలితు ధర్మ్యం మెనీ కిరీమి మెనీ కలితు ధర్మ్యం నొమినీ కిరీమి ఒకటి నూపన్నావుదాశ్రయ ఉపది ఉపన్నావుతాశ్రయ వడింది ఇతను మెసే నొనోని మెనీకర మమ్మ అతీత కాలే ఊరింది ఏమన్నట్టు అతీతకాలే నోరి ఉంది అతీతకాలే కవరెక్కువ අතීත කාලයේ කෙසේ වුණද? මම අතීත කාලයේ කවරෙක්ව සිට කවරෙක් වූයේද? මම අනාගත කාලයේ වෙනද? ඔ අනාගත කාලයේ නොවේද? ඔ අනාගත කාලයේ කවරෙක් වෙනද? අනාගත කාලයේ කෙසේ වෙනද? ඔ මම අනාගත කාලයේ කවරෙක්ව සිට කවරෙක් වෙනද? දැන් වර්තමානයේ තමා කෙරේ සැක ඇත්තේ. මම වෙනද? මම නොවෙනද? කවරෙක් වෙනද? කෙසේ වෙනද? ඔ මේ සත්‍යතෙම කොයින් ආයේද? කොයි යන්නේ? මේ පින්නන්නේ සීලබ්බත උපාදාන නිසා ඇතිවෙන උදිට්ඨිනේ. මෙසේ නුනනින් මෙනෙහි කරන ඔහුට සවැදෙම දික්ඨින් අතරින් එක්තරා දික්තියක් උපදී. එයාට හිතෙනවා තමා ඇති ඇයි කියලා හිතෙනවා. ආයෙත් හිතෙනවා තමා නැති කියලා හිතෙනවා. ඊළඟට තමාව හැඳින ගන්නවා කියලා තවත් දික්තියක් ඇති වෙනවා. ඊළඟට තමා නැතයි කියලා හැඳින ගන්නවා කියලා දික්තියක් උපදිනවා. එහෙම නැත්නම් තමා නොවේ මමම තමා හැඳින ගනිමින් සත්‍ය වශයෙන් විස්තර වශයෙන් උට දික්තියක් වෙනවා. එහෙම නැත්නම් එයාට එනවා මේ වචන ප්‍රකාශ කරන විඳින මම නිත්‍යයි සදාකාලිකයි නොපරණ සුවී කියලා එන්නේ. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරන මාන්නේ මේ දික්ඛතේ. දික්ඛ ගානේ දික්ඛ කාන්තාරයයි කියලා. එතකොට දික්ඛ සංයෝජනේ කියලා කරන මහන්නේ දික්ඛ සංයෝජනේ සංයුක්ත වෙත්ත අසුපපත් පුතක් නැතේ. ජාතියෙන් ජරාවෙන් මරණේ ශෝකේ බලකෙමින් කායිකේ මානසික දුකේ දැලි ආයාසයෙන් නොමිදේ. සීළු සසර දුකින් නොමිදේ යයි මහණෙනි ආර්යයන් දක්නාසොලි ආර්ය ධර්මයේ දක්ෂ ආර්ය ධර්මයේ මහාට ඒ මිනිස් සත්පුරුෂයන් දක්නාසොලි සත්පුරුෂයේ ධර්මයේ දක්ෂ සත්පුරුෂ ධර්මයේ මොනවට ඒ මිනිස් සුතවත් ආර්යසහක් දෙමි මෙනී කළ යුතු ධර්ම දනි මෙනී නොකළ යුතු ධර්ම දනි එතෙ මෙනී කළ යුතු ධර්ම දනි මෙනී නොකළ යුතු ධර්ම දනි යම් ධර්ම කෙනෙකු මෙනී නොකළ යුතු නම් ඒ ධර්ම මෙනී නොකළ යම් දාම් කෙනෙක් මෙනෙහි කළ යුතු නම් ඒ දාම් මහන්නේ යම් දාම් කෙනෙක් මෙනෙහි නොකරෙන්නේ මෙනෙහි නොකළ යුතු ධර්මය කවරද මහන්නේ මේ ධර්ම යම් දාම් කෙනෙක් මෙනෙහි කරන උට නූපන්නා වූ කාමාශ්‍රය උපදී උපන්නා වූ කාමාශ්‍රය වැඩි නූපන්නා වූ භවආශ්‍රය උපදී උපන්නා වූ භවආශ්‍රය වැඩි නූපන්නා වූ තවිද්‍යාශ්‍රය උපදී උපන්නා වූ තවිද්‍යාශ්‍රය වැඩි යම් ධර්ම කෙනෙක් මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්ම මහන් යම් ධර්ම කෙනෙක් මෙනෙහි කරේ නම් මෙනෙහි කළ යුතු ඒ ධර්ම කවරද? මහන් යම් ධර්ම කෙනෙක් මෙනෙහි කරනකොට නූපන්නා වූ කාමාශ්‍රය උපදී. උපන්නා වූ කාමාශ්‍රය ප්‍රහීණයි. නූපන්නා වූ භවආශ්‍රය නූපදී. උපන්නා වූ භවආශ්‍රය ප්‍රහීණයි. නූපන්නා වූ අවිද්‍යාශ්‍රය නූපදී. උපන්නා වූ අවිද්‍යාශ්‍රය ප්‍රහීණයි. මොහොවනාය යම් ධර්ම කෙනෙක් මෙනෙහි කරේ නම් මෙනෙහි කළ යුතු ඒ ධර්ම ඔහුට මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි නොකිරීම මෙනෙහි කළ යුතු ධර්මයන් මෙනෙහි කිරීම නූපන්නාශ්‍රය නූපදීත උපන්නාශ්‍රය ප්‍රහීණයිත ඒ මේ දුකයි නෝනින් මෙනෙහි කරයි මේක දුක්ඛ සමුදයයි නෝනින් මෙනෙහි කරයි මේ දුක්ඛ නිරෝධයයි නෝනින් මෙනෙහි කරයි මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදායයි නෝනින් මෙනෙහි කරයි මෙසේ නෝනින් මෙනෙහි කරන ඔහුගේ සක්කාය විදී විචිකිච්ඡා සීලපත පරාමාසයන් තුන් සංගජනෝ වහිනේ මහණෙනි මොහු දර්ශනේ වහින කළුතු ආශ්‍රයයි කියන්නේ මුතර සෝවාන් මගින් කියලා ඔක ලියලා තියෙන එක වැරදි එතන වාක්‍ය එතකොට සක්කාය විදී විචිකිච්ඡා සීලපත පරාමාස උත්තරilla බොහොම ගැඹුරට යනවා සෝවාන් ඵලයේදී නැතින එක විතරක් නෙමෙයි මේ සක්කාය විදී විචිකිච්ඡා සීලපත පරාමාස සකුදාගාමී කිරිත් නැති වෙනවා නාගාමුණත් නැති වෙනවා අරියත්තේ දක්කාම කියලා තමයි ඉත සම්පූර්ණ නැති වෙන්නේ. එතකොට දැන් එහෙමනම් ඉත මේ ධර්මය අපි තේරුම් ගන්නද අපි මුලින් මේ ඩයග්‍රෑම්ස් වලට ගිහිල්ලා බලමු. එතකොට මේකේ වෙනම ඒ මුලින් මේ අභකනිට ගන්න ඕන රහතන් වහන්සේට පුතක්තාව පළකරන මේ ධර්මය අවබෝධනට. එතකොට අපි යම් දෙවිනි ස්ලයිඩ් එකට මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ දැන් කියවන්නේ මේ විදිහට මෙනෙහි කරලා එයාට දික්ඨීන් උපදිනවා කියලා. ඉතින් දික්ඨීන් හයක් ගැන කතා කළා නේද? ඉතින් පළවෙනිම ඕගලන්ට පේනවා ඒ පුද්ගලයාට ඇති වෙනවා කියලා අක්ති මේ අත්තා කියලා. ඒ අවස්ථාවේදී ආ වේදනාව තමයි කියලා ගන්නවා. ඊළඟට එයාට ආපහු ඇති වෙනවා නත්ති මේ අත්තා කියලා දෙවෙනි එක. ඒ කියන්නේ වේදනාව නැති වෙනකොට තමයි නැති කියලා. වේදනාවත් එක්ක තමයි තමන් ඉන්නේ. වේදනාව නැතිච්ච ගමන් මම කඩාගෙන වැටලා මම නැති කියලා. ඊළඟට පෙන්නනවා අත්තනාව අත්තානං සංජනාමි කියලා. අන්න ඒ අවස්ථාවේදී මේ රූපේ සහ වේදනාව කියන දෙකම ඒ තමා කියලා ගන්නවා. ඒක තමයි තුන්වෙනි කතාවේදී තියෙන්නේ. ඊළඟට හතරවෙනි එකේදී පෙන්නනවා අත්තනාව අනත්තානං. ඒ කියන්නේ අත්තනා කියලා ගන්නවා රූපේ, අනත්තා කියලා ගන්නවා වේදනාව. ඔන්න ඒ අවස්ථාව තමයි ඔය හතරවෙනි ධානතලයේ තියෙන අසංකේ සත්‍යෝ කියලා. ඒ අසංකේ සත්‍යෝ තමන්ගේ මේ විඥාන කොටස, නාම කොටස ඒක සප්‍රෙස් කරලා. එතකොට ඒ රූපය කියන එකත් එක්ක ඉන්නවා කියන එක තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී යාට ඉතින් රූපය දැන් වේදනාවන් වලින් එහෙම නෙමෙයි අපි දැනගන්නේ මම ඉන්න කතාව නේ. ඔන්න ඔය අර්ථය ඒක තියෙන්නේ. එතකොට ඒ පුද්ගලයාට මේ රූපය ගත්තා අත්තා කියලා, වේදනාව අනත්තා කියන අර්ථයට එයා ගිහින් තියෙනවා. ඊළඟට කල්පනා කරනවා අනත්තනා වාත්තානං කියලා. අනත්තා කියලා ගන්නවා රූපේ, ඊළඟට වේදනාව කියන එක අත්තා කියලා ගන්නවා. මතකද ඔබ අපි පැහැදිලි කරා අර කුණු අඹ ගෙඩියක් අරගෙන කාලේ ඒ මොහොතේ කල්පනා කරනවා මේ අඹ ගෙඩිය කාලේ ඇති වෙන වේදනාව අත්තා. ඒතර අඹ ගෙඩිය මගේ නෙමෙයි, ඒක අනත්තා. අන්න ඒ අර්ථය. ඊළඟට ආපෝයා කල්පනා කරනවා මේ වචන කතා කරන ප්‍රකාශ කරන විදින මම නිත්‍යයි සදාකාලිකයි නොපරණ සුළුයි කියලා. එතකොට ඒක අපි ඉතින් අර සර්ෆ්බෝඩ් එකේ උදාහරණි අපිට පේනවා ඒ කුඩ යනකොට එයා මේ රූපයත් එක්ක ඉතින් වතුර දෙන්න ඉතින් ඒකත් එක්ක මේ ඊළඟට අර පිළිස්සලි සායන ඉතින් ඔක්කොම ඒ අත්තා කියලා අරගෙන එනවා. එතකොට මේ විදිහට දැන් දිට්ටි හයක් මෙතන තියෙනවා. ඉතින් ওই දිට්ටි හය ඉදන් සත්‍යා විනිවේස කාය ක්‍රාන්ති කියන එකට ඒ ඇතුළට ඇදිනවා කියන එක තියෙනවා. ඒක පෙන්වන්න පුළුවන් මේ ඊළඟ ස්ලයිඩ් එකේ තියෙන එකට ගිහින් අපි ආපහුෙමු. ඔයගොල්ලෝ දන්නෝ මේ මනෝ සංචේතන ආහාරේ ඉඳන් ජාතියට රේඛාව. අපි අර ආශ්‍රව පැහැදිලි කරනකොට කියුවේ නේද? අර සුඛයි කියලා ගත්ත එකේ පසු සංඥාව කාම ආශ්‍රව නේද? මේ රේඛාවට සමාන්තර රේඛාවක් තමයි. ඉතින් ওই විදිහට රේඛාවක් ගාගෙන ගියාම ඉදන් සත්‍යා විනේස කාය ක්‍රාන්තියේ ඉඳන් රේඛාවක් ඇඳුත් අපි එනවා පී විප්පයෝගය කියන එක. එතකොට දැන් මෙතන අපිට ප්‍රශ්නයක් එනවා. ওই ඉදන් සත්‍යයට යම් කිසි දැන් දැන් දිට්ඨීන් ටික මේකට ඇතුල් වෙනවා කියලානේ. ඉදන් සත්‍යයට යමක් ඇතුල් වෙච්ච විදිහටම විගසටම අපිට ප්‍රීහි විප්පයෝගය වෙනවද කියන එක. ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක වෙන්නේ මේ පරාමාසයට ඒක ඇදුනට පස්සේ මේක පරාමාස ගත වුණායින් පස්සේ තමයි අපිට ඔක සිද්ධ වෙනවා කියන එක තියෙන්නේ. එතකොට එහෙමනම් අපි මේකෙන් දැනගත්තේ ওই විදිහට මේ පසු සංඥාවක් හැටියට ප්‍රී විප්‍රයෝගය. අපි හැමෙකින් පසු සංඥාවක් ගලවන එහෙනම් ඉදන් සක්කෙට යමක් ආපු ගමන් ප්‍රී විප්‍රයෝගය නෑ. පරාමාස ගත වුණා නම් තමයි ප්‍රී විප්‍රයෝගය කියන කතාව අපිට ඇති වෙන්නේ. එතකොට දැන් මෙතන ඊළඟට අපි පේනවා මේ මෙතන ලියලා තියෙන අර වත්තෝපු සූත්‍රයේ සම්බන්ධතාවය. මතකද අපි ඉගෙන ගත්තා. ඒකේ 9 වෙනි ස්ලයිඩ් එකේ ඉගෙන ගත්තා කොමකට අපි මිච්ඡා දිට්ඨි වුණේද කියලා නේද? ඒකේ ඉගෙන ගත්ත පදුට්ට මන සංකප්පේ නිසා ඇති වෙච්ච නිත්‍යභාවයෙන් හේතු වුණා ප්‍රත්‍ය වුණා කියලා අපි ඉගෙන ගත්තා. එතකොට මේ දිට්ඨිනේ අපි කතා කරන්නේ. එතකොට මෙතන කතා කරන්නේ මිච්ඡා දිට්ඨිය ඔක්කොම දිට්ඨිය වලින් ඇති වෙන්නේ මිච්ඡා දිට්ඨිය. ඉතින් ඕවා ඔක්කොම කතාව ඇතුළේ තියෙන්නේ මොකද? පදුට්ට මන සංකප්පේ තියෙන නිත්‍යභාවය නිසා තමයි මේක ඇති වෙලා තියෙන්නේ. හොඳයි අපි එහෙනම් තුන්වෙනි ස්ලයිඩ් එකට යමු. මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ ඔයගලන්ට පෙන්වා දෙන්නේ ජරා ධර්මය කියන එක. ජරා ධර්මය කියන එක. මොකක්ද ජරා ධර්මය කියලා කියන්නේ? ජරා ධර්මී කියලා කියන්නේ රූපයයි රූපය නිසා මම පවතිනවා කියන දික්තිය බෙදීම තමයි ජරා ධර්මී කියලා කියන්නේ. දැන් ඔයගොල්ලන්ට හැඟීමක් තියෙනවානේ මේ රූපයත් එක්ක රැවටිලා ඉන්න පුළුවන් නේ කියලා නේද? එතකොට මේ රූපය රූපයත් එක්ක මම ඉන්න පුළුවන් කියලා. ඔයගොල්ලන්ට පෙන්වලා දීලා තියෙනවා මෙතන පේනවද මේ උඩින් තියෙනවා පදුට්ටමන සංකප්පේ විඥාන ධාරාව ගැලුවා නම් මතකද? පොඩ්ඩක් අර අවියන් දෙක සසඳලා බැලුවා ගැලුවා නම් ධාරාව ගැලුව ගමන් නිත්‍යයි. අන්න පදුට්ටමන සංකප්පේ එකක් කොළ පාටින් ලකුණු කරලා තියෙනවා. ඊට පස්සේ ඔයගලන්ට පේනවා මේ ඒ රේඛාවම දික් කරලා ජරාවට යන කොටස රතු පාටින් ලකුණු කරලා තියෙනවා. දැන් එතකොට මේ බෙල් ෂේප් කර්ව් එකක් ඇඳලා තියෙනවා. මේක තමයි මේ විඥානයේ හට ගැනීම කියන්නේ. එතකොට මෙතන මේ කොළ පාටින්ම දාලා තිනවා AB කියලා නේද? ඒක සම්බන්ධ වෙන්නේ මේ මෙතන තියෙන කොළ පාට රේඛාවට. A වල ඉඳන් B දක්වා ගමන් කළා කියන එක කිව්වම ආන්න එක තමයි ජාතිය කියන එක. සකස් කිරීම කියන එක, හට ගැනීම කියන එක එතන තියෙනවා. පදුත්ත මන සංකප්පයත් එක්කයි තියෙන්නේ. අගයන් දෙක සසඳලා බැලුවොත් කරපු ගම අන්න ජාති කතාව කියන එක එන්නේ. එතකොට දැන් ඔන්න අපි හිතමු වතුර පාරක්. දැන් ඕගොල්ලන්ගේ ගෙදෙට්ට පාරේ ටැප් එකෙන් එහෙම වතුර එනවා නේද? එතකොට පළවත් දවස් වලට ඕක වතුර අඩුවෙන් එනවා. පළවත් දවස් වලට වැඩියෙන් එනවා. අඩුවෙන් ආවත් දුකයි වැඩියෙන් ආවත් දුකයි. මොකද හේතුව? අඩුවෙන් ආවා කියලා කිව්වහම අර ඉස්සර වගේ වතුර එන්නේ නැහැ කියන එකයි. එතකොට ඒක දුකයි. යමක් ලැබෙනවා දැන් ඒක ඉස්සර වගේ නැහැ. වැඩියෙන් ආවත් දුකයි. ඒක නම් හිතමු බොහොම පහසුවෙන් තේරෙනවා එක පැත්තකින් බලපුවාම නේ. මොකද වැඩියෙන් ආම දුකයි කියලා හිතන්න. නිකන් හිතන්න කොහොමද බිලක් පොඩ වැඩියෙන් ගෙවන්න එපානේ. එහෙමත් දුකකුත් තියෙනවා. දැන් මේක නම් අපි මේ පෙන්වන්නේ හුඟක්ම වැඩියෙන් ආම දුකයි කියන එක එන්නේ මොනවද? වැඩියෙන් එනකොට එන්නේ රොඩුයි මඩ. ඔන්න ගොඩාක් හම්බ වෙනවා තමයි රොඩු මඩ තමයි හම්බ වෙන්නේ. එහෙනම් ඕගලන්ට පේනවා අඩු වුණත් දුකයි වැඩි වුණත් දුකයි කියන එක තියෙනවා. එතකොට මේක මේ විඥාන ධාරාව ගැන අපි මේ කතා කරා. අර වතුර පාර ආවා කියලා කිව්වේ අර වේව එක වාගේ එන එක විඥාන ධාරාව. එතකොට විඥාන ධාරාවේ යම්කිසි වෙනසක් තියෙනවා නම් මේක දැනගත්තත් දුකයි. අඩු වුණා කියලා දැනගත්තත් දුකයි, වැඩි වුණා කියලා දැනගත්තත් දුකයි. අන්න ඒ රහතන් වහන්සේ පෙන්නනවා විඥාන කායේ සටහන් වෙනවා කියලා. ඇයි රූපය නිසා චක්කු විඥානය, කනයි සද්දය නිසා සෝත විඥාන, ඔය විදිහට හය ආකාර විඥාන කාය තියෙනවා. ඒකේ සටහන් වෙනවා මේක අඩු වුණා වැඩි වුණා කියන කතාව. දැන් ඊළඟට ගත්තයින් පස්සේ ඔයගලන්ට පේනවා මෙතන මේ පදුට්ට මන සංකප්පයේ දික්කල අපි ඉතින් ඉගෙන ගත්ත ඉස්සෙල්ලා නේද? ජරාවට යනවා කියන එක තියෙනවා. දේශය ඇති වෙන්නේ තුතන මේ ක්‍රෝධය ඇති වෙන්නේ තුල් පාරේ නේද? එතකොට අන්න ඒකට සම්බන්ධ වෙලා තමයි මේ B වල C ඉඳන් B වල ඉඳන් C යට අපි දාලා තියෙන එක රතු පාටින් C කියලා ලකුණු කරලා. බී වල ඉඳන් සී වලට ගියා නම් ඔගොල්ලෝ බලන්න ඕනේ ඒක ජරාව වශයෙන්. එතකොට දැන් ওই අවස්ථාව වෙනකොට රවුම් 3යි. මෙතන මේ ඒ කියනකොට පළවෙනි රවුම්. මම කැකිරි මාළුව අද කනකොට එක පාට මට ඇති වෙන රස වේදනාව. ඒ පාර මම කරන්නේ මොකද්ද? මම පොඩි කාලේක ආපු එක කොයිතරම් හොඳද කියලා මගේ බෙස්ට් එක දෙනවා. පේනවද? මේ බී කියලා දාලා තියෙන බෙස්ට් එකට නම් නෙමෙයි. හැබැයි ඒක හොඳට ගැලපෙනවා. ඒ කියන්නේ මම පොඩි කාලේ කාපු එක හොඳ එකයි කියලා මගේ මාන්නයෙන් තමයි ඒක ගියේ. ඒක හරිය හොඳයි කියලා නේ. දැන් මෙතන B වෙනකොට රවුම් 2යි. මේ C වෙනකොට රවුම් 3යි. ඉතින් තුන්වෙනි රවුම් අපි සුඛයි කියලා ගන්නෙ නේ. හැබැයි අපිට පේනවා මේ වෙනනම් ජරාවයි වෙලා තියෙන්නේ. තුන්වෙනි රවුම් සුඛයි කියලා ගන්නකොට අර දෙක අතර ගැප් එක ඇති වෙලා පොඩි කාලේ කාපු එකයි දැන් කාපු එකයි අතර වෙනස ඇති වෙලා ගැප් එකකුත් ඇති වෙලා තමයි මට තියෙන්නේ. හැබැයි මම ගන්නෙ සුඛයි කියලා. එතකොට අන්නේ දෝමනස ස්වභාවයක් දැන් තියෙනවා. ඒ වෙනසක් තියෙනවා. පොඩි එකයි දැන් කාලේ එකයි අතර වෙනසයි කියලා. ඒ දෝමනසේ චිත්තී සටහන් වෙනවා කියලා රහතන් වහන්සේ දේශනා කරනවා. උගල දන්නවද ඔය චිත්තී කියන එක අර්ථ දක්වලා නැහැ නේ අපි නේද? ඔය චිත්තී කියන එක අර්ථ දක්වන්න පුළුවන්. ඔකේ තියෙන සංඥාවයි චේතනාවයි විඥානයයි කියන එක. ඔය තුන තමයි චිත්තය. ඔය චිත්තානුපස්සනාව කියලා කරන්නේ. ඒක ගත්තාම සංඥාවයි චේතනාවයි විඥානය. මනසා ධම්මං විඥානී කියනවා නේද? විඥානින් දැන ගැනීමනේ කරන්නේ. එතකොට ඔක ওই දෝමනස සහගත ස්වභාවය චිත්තේ සටහන් වෙන විදිහ හරින් සංඥාව දෝමනසයි නේද? ඒක තමයි මේ සටහන් වෙනවා කියලා කියන්නේ. සංඥාමින් හුඟ රෙකෝඩින් තියෙනවා. එතකොට මෙතන ඊ වගේම ඕගලන්ට පෙන්වන්න පුළුවන් මේ පළවෙනි එක. ඒ කියලා කියන්නේ සංකාරපච්චයා විඥාන. B කියලා කියන්නේ විඥානපච්චයා නාම රූපං මේ සී කියලා කියන්නේ නාම රූපච්ඡ සලායතන රව වශයෙන් ගත්තාම 1 2 3 ABC වෙනකොට A වෙනකොට පළවෙනි රව B දෙවෙනි රව C තුන්වෙනි රව කියන එක තියෙනවා. එතකොට එහෙමනම් අපි ඉගෙන ගත්ත ජරා ධර්මය මොකද ජරා ධර්මය කියන්නේ රූපයයි රූපය නිසා මම පවතිනවා කියන දිට්ඨිය බිඳීම. ඒක තමයි දිට්ඨිය බිඳලා තමයි ජරා ධර්මයේ දීලි කැවිලා තියෙන්නේ. එහෙමනම් අපි යමු හතරවෙනි ස්ලයිඩ් එකට. මේක පෙන්වන්නේ මේ ව්‍යාධි ධර්මයේ කියන එක. ව්‍යාධි ධර්මයේ කියලා කියන්නේ මොකක්ද? ව්‍යාධි ධර්මයේ අර්ථ දක්වන්නේ නිත්‍ය යන සංකල්පය නෙවෙයි. දිට්ඨිය බිඳුණාම ජරා ධර්ම. සංකල්පය වුණාම ව්‍යාධි ධර්ම. අන්න එහෙම මතක තියාගන්න. එතකොට ඔයගලන්ට පේනවා මෙතන මේ අදුට්ට මන සංකප්පේ ලකුණු වල තියෙනවා. ඊළඟට කොළ පාටින් නිය. ආපහු මේ ස්ලයිඩ් එකේ ඔයගලන්ට පේනවා මේ නිත්‍යයි කියලා තුන්වෙනි එක ලකුණු වල තියෙනවා. දෙවෙනි එක තියෙනවා මෙතන බියුටි සුබයි කියලා මේ පැත්තට ඇදෙන එක. ඊට පස්සේ අපිට පේනවා මෙතන මේ සුඛයි කියලා ඇති වෙන්නා වූ එක හතරවෙනි කාරණය. එතකොට ඔය පළවෙනි එකයි මේ තුන්වෙනි එකයි දෙකම එකයි. ඇයි එහෙම කියන්නේ? පළවෙනි එකයි තුන්වෙනි එකයි. පළවෙනි එකෙත් තියෙන්නේ නිත්‍ය කතාව, තුන්වෙනි එකෙත් තියෙන්නේ නිත්‍ය කතාව කියන එක. ඒ නිසා මේ දෙක සමානයි කියලා ඕගලන්ට පේනවා. ඒ වගේම තමයි මේ 2යි 4යි මේ දෙකත් එකයි. ඇයි ඒ? ඒකේ අපිට පේනවා සුභේ කියන එක දෙකේදී මේ ඉදන් සත්‍යයට ඇතුළු වෙනවා. දෙක උනේ නැත්නම් හතරක් නැති. ඒ අර්ථය පේනවා. මොකද්ද මේ 2යි 4යි 4 වෙනස තියෙන්නේ? අන්න කට්ලට් එකක් දැකලා එක පාට මට සුභයක් ඇති වුණා. ඊට පස්සේ කට්ලට් තියනවා කියලා නැවත නැවතත් පුළුණා පාක්ෂ කරන්න පුළුවන් නම් මට අන්න සුඛය කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ සුභයට නිත්‍යයි කියලා එකතු කරගෙන තමයි සුඛය වුණේ. එතකොට සුභේ නැත්තම් සුඛයක් නැහැ. අනිත් අතට ගත්තාම මෙතන පේනවා මේ නිත්‍යභාවයෙන් කරන්නේ මොකද්ද? නැවත නැවතත් පුළුණා ස්පර්ශ කිරීම. රාගසල්ලේ රූපයට කට්ලට් තියනවා කියලා පර්ශකේ මේ කියන්නේ එකපාරක් වුණාද වාර ගණනාවක් වුණාද කියන එක විතරයි වෙනස තියෙන්නේ. එහෙම නම් අපිට වෙනවා මේ 2යි 4යි කියන එක මේ දෙකම එකයි කියලා පේන්නේ. එතකොට දැන් අපි කතා කරලා තුන්වෙනි රවුම කියන එක නේද ඉස්සෙල්ලා. ඉතින් තුන්වෙනි රවුම තුන්වෙනි ස්ටෙප් එකේදී අපි දැක්ක ජරා ධර්ම කියන එක වුණා කියලා. ඉතින් ජරා වුණාට අපි සුඛයි කියලා නිගත්තේ. ටේස්ට් බඩ්ස් ගිහිල්ලා අනව ඒ පාර අපි සුඛයි කියලා පෙර එකත් එක්ක කල්පනා කරලා ගන්න. එතකොට දැන් ඊළඟ පාරට අපිට මොකද වෙන්නේ? එතනින් පාරේ අපි නවත්තන්නේ නැහැ. තවත් ඉස්සරහට අපි ගමන් කරනවා. ඉතින් ඒකෙදි සුඛේ පරාමාස වෙනකොට අපිට ජරා ධර්ම වෙලා තියෙන නමුත් අපි ඒක අත්තා කියලා අරගෙන තියෙනවා. අත්තා කියලා. මේ සුඛේ පරාමාස වෙනානේ අත්තා කියලා අපි ගන්න. සුඛේ ඇතුළු නැත්නම් ඉතින් අත්තා කතාවක් නැහැ. එතකොට ඔය පෙටකෝපදේශයේ පෙන්නනවා සිංහල පොතේ රොගං වදති අත්තතෝ කියලා. රොදං වදති අත්තතෝ කියලත් කියනවා. ඒ කියන්නේ මේ තමා කියලා ගන්නවා කියන එක මත්තාය ගැනීමම තමයි මේ රෝගය කියලා. It is a sickness that it calls self. ඒ කියන්නේ ඒ අත්තාය ගැනීමම තමයි රෝගය කියන එක. අත්තා කියලා මොකක් හරි ගත්තනම් අන්න තමන්ගේ රෝගී භාවය කියන එක තියෙනවා. එතකොට ඉතින් ඔයගොල්ලෝ දන්නවා ওই තුන සුඛය පරාමාස වුණා හතරවෙනි ස්ටෙප් එක පහ වෙනකොට අත්තා. ඉතින් ඒ පාරේ නම් අත්තා වුණාට පස්සේ එහෙනම් අපි රෝගී. හරි නේද? එහෙමනම් තුනේ හය වෙනකොට අපිට තියෙනවා අපි ඇවිල්ලා ව්‍යාධි ධර්ම. ව්‍යාධි කියන එක ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ මොකක්ද? නිත්‍යයි කියන සංකල්පය බිඳීමක් කියන එක එතන අවස්ථාවේදී සිද්ධ වෙලා තියෙනවා. එතකොට එහෙමනම් අපිට මතක තියාගන්න ඕන තුනේ තුන කියන්නේ රූපේ ජරාව රූපයයි රූපය නිසා මම පවතිනවා කියන දිට්ඨිය බෙදෙනවා. ඒක පරාමාසගත වුණා අත්තා කියලා හැදුණා. දැන් ඉතින් පවතිනවා කියන සංකල්පය කියන එක බෙදෙනවා. අත් සංකල්පය බෙදিলা තමයි තුනේ හය වෙනකොට අපිට රූපේ ව්‍යාධිය කියන එක තියෙනවා. මේ කතා කරන්නේ රූපේ ව්‍යාධිය කියන එක. රූපේ ජරා ධර්මයේ රූපේ ව්‍යාධිය ලෙඩවීම කියන එක. එතකොට අපි එන්න ඊළඟ ස්ලයිඩ් එකට යමු. එතකොට දැන් අපිට පේනවා මෙතෙන්දි මේ ජරා ධර්මයේ කියන එක ගත්තාම තුන තුන කිව්වම රූපය ජරා ධර්මයට යටත් වෙනවා. ඊළඟට අපි තව රවුමක් ගියා කියන්නේ 4 3. 3 කිව්වම නිතරම ජරා ධර්මය. එතකොට හතර තුන වෙනකොට සුඛය පරාමාසගත වෙලා තියෙනවා. එතකොට හතර සුඛ තු හතර තුන වේදනාවේ ජරා ධර්ම අපි දැන් නියම්ස්ථාවිත රෝගී භාවයට පත් වෙලා තියෙනවා. දැන් බලන්න ඕගොල්ලන් එක මොකක් හරි එකක් කරනවා ඕගොල්ලෝ එක අතහැරලා දාලා නිකන් ඉන්නවා. එහෙම නැත්තම් හොඳ එකක් හදනවා කියලා හිතනවා. නිතරම අපි එහෙම හිතන්නේ. ඕගොල්ලන්ගේ ස්ටයර් ගේස් එක කැඩලා තියෙනවනම් ඕගොල්ලෝ කල්පනා කරනවා මම ඕක හොඳට හදනවා. ඔය හදනකොට අපි හොඳ සාම්පල් එකක් ගන්නවනේ. සාම්පල් එක ගන්න මේ තමන්ගේ දන්න කට්ටියකින් තමයි හැම ගෙදරටම ඕගොල්ලන්ට යන්න දෙන්නේ. මාමලගේ ගෙදර ආදී වශයෙන් අල්ලපු ගෙදර ගෙවල් වලට ගිහිල්ලා තියෙනවනේ. ඒක උඩ තියෙනවා ඒගොල්ලන්ගේ ගෙදර තියෙන්නේ මේ. මේගොල්ලන්ගේ ගෙදර තියෙන්නේ මේමයි. ඒක හරි නෑ. මං හදනවා කොහොමද හදන්නේ? රත්තරන් වලින් හදනවා කියලා. රත්තරන් වලින් හදපු ස්ටයර්කේස් එකක් දැකලත් නෑ. නමුත් හිතනවා මම හදන්නේ ඔන්න ඔය ආකාරයකින් මොකක් හරි එකක් කරනවාම ඕගොල්ලෝ හිතනවා මම හොඳ එකක් හදනවා කියලා. එතකොට එහෙම නම් ඉතින් පලාසය භාවිතා කරනවා. ගෙදර තියෙන එක පලාස කරන්න බෑ, තව එකක් ගන්න නේද? එතකොට එහෙම නම් අපිට පේනවා මේ හතරේ හතර කියන එක වෙනකොට අපිට ජාතිය කියන එක ඇති වෙනවා. හතරේ හතරේදී ජාතිය කියන එක ඇති වෙනවා. එතකොට දැන් හතරේ තුන වේදනාවේ ජරාව, හතරේ හතරේ ජාතිය. එහෙම නම් ඒක ඉස්සෙල්ලා අපි කොහේ හරි මේ මරණය සිද්ධ වෙන්න ඕනේ. මැරෙන්නේ නැතුව බෑ නේ ඉපදෙන්නේ. එතකොට හතරේ හතරේදී හතරේ තුනේදී අපිට ආවා ජරාව කියන එක. ජරා ධර්මයට අපිපත් වෙලා තිබුණා. වේදනාව ජරාවල රූප තුන කිව්වම නිකරම රූප ජරා, වේදනා ජරා, ඒ විදිහට ජරා වශයෙන් ගන්න. එතකොට දැන් අපි හොඳ එකක් හදනවා කියලා හැදුවා. හතරේ හතරේ තියෙන එක පලාස කරා කිව්වම Tamanට තේරෙනවා නේද? පලාස කරන්න එකක් හදන්නේ නේ. පලාස කරා කිව්වම එන හතරේ හතරේ ಜಾති. එනම් මං කොහෙද යරි මැරලා තියෙන්නේ? කොහෙද මැරලා තියෙන්නේ? හතර දෙක කියන එක Tamanට පේනවා. එහෙමනම් මරණය කියන එක දෙවෙනි ස්ටෙප් එක කියලා කියන්නේ නිත්‍යයි නේද? අර ස්පෙෂල් එක කරපු අය දන්න පළවෙනි ස්ටෙප් එක සුබයි, දෙවෙනි ස්ටෙප් එක නිත්‍යයි. ඉතින් එහෙමනම් අපි මේ නිත්‍යයි කියලා අරගෙන තියෙන විඥානීය මරණය. විඥානීය මරණෝ අපි ගන්නවා ඒක නිත්‍යයි කියලා. මේක අපි වටහා ගන්නේ කොහොමද? අර ඉස්සෙල්ලා බලපු ස්ලයිඩ් එකේ මේකෙන් තොරව වටහා ගන්න බෑ. බලන්න මෙතන මේ රවුම් තුනක් ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් අපි ජරා ධර්මයට පත් වෙලා තිනකොට අපි මොකද කරන්නේ? අපි කියනවා හොඳ එකක් මම හදනවා. එහෙමනම් තව කර්ව් එකක් එනවා නේද? මෙතෙන්දි තව කර්ව් එකක් මේ විදිහට එනවා. මේක මේ විඤ්ඤාණ ධාරාවනේ. මේක හිතන්න මේ රැල්ල යනවා. රැල්ල බිඳුන ආපහු රැල්ල හැදෙනවා. එතකොට මේක හැදුනේ හතරේ හතර කියනකොට. හතරේ හතරේදී හැදුණා නම් ඊට ඉස්සෙල්ලා මම මැරලා තියෙනවා. එහෙනම් පේනවා මේ හරිය මර්මා කියලා කියන්නේ හතරේ දෙක. දෙක කියලා කියන්නේ නිත්‍යයි. ස්ටෙප් 2 කියලා කියන්නේ නිත්‍යයි. ඉතින් එහෙමනම් අපි මේ නිත්‍යයි කියලා අරන් තියෙන විඥානේ මරණය නේද කියන එක තමන්ට කල්පනා. විඥානේ මරණය තමයි අපි නිත්‍යයි කියලා අරන් තියෙන්නේ. එතකොට ඊළඟට අපිට ආපහු පේනම අපි හතර තුනේ වේදනා ජරා ධර්ම. හතර හතර නැවත ඉපදීම. හතර හය වෙනකොට අපිට එනවා වේදනාවේ ව්‍යාධිය කියන එක මතකද? ස්ටෙප් 6 වෙනකොට අපි කියවන්නේ ඉස්සෙල්ලා රූපේ ව්‍යාධිය කියලා නේද? ව්‍යාධි ධර්ම මොකක්ද ඒ කිව්වේ? සංකප්පය දෙදුණා. දැන් එහෙමනම් 4 6 වෙනකොට වේදනාවේ ව්‍යාධිය කියලා තියෙනවා. එතකොට මේක තමයි රාතන් වාසය කියන්නේ අප්‍රියේ සංපයෝගය කියලා. වේදනාවේ ව්‍යාධිය අප්‍රියේ සංපයෝගයයි කියලා කියන්නේ. ඊළඟට දැන් ඉතින් 4 6 දි මේක සිද්ධුණායින් පස්සේ අපි දැන් ඉතුරු කොටසත් මේක බලන්න එපෑ. හතරේ හයෙන් පස්සේ අපි ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු. හය වෙනි ස්ලයිඩ් එක. දැන් ඔයගලන්ට පේනවා මෙන්න මෙහෙම දෙයක්. මේ අත්තා කියන එක ගත්තයන් පස්සේ අපිට මෝහිනී ඇති වෙන්නේ තයෝ ධම්ම සූත්‍රය. ඒකේ සම්බන්ධතාවය මේක පෙන්නලා දෙනවා 2.1 වලින් 1.3 කියලා අපි ඉගෙන ගන්නවා. ඔකනේ තයෝ ධම්ම සූත්‍රය. එතකොට ඒකටම සමාන්තර එකක් තමයි දැන් අත්තා කියලා ගත්තාම තමයි රෝගීනේ නේද? එතකොට රෝගී තත්ත්වයේ කියන එක තියෙනවා. අත්තාවේ මෙතන රෝගී තත්ත්වය. දැන් බලන්න දැන් මේ අපි ගත්ත කෝල කූඩුව. ප්‍රතිදා කෝල කූඩුව තියෙනවා. ඒකේ උඩ කෑල්ල විතරක් අකුලන්න පුළුවන්ද? පල්ලෙහා කෑල්ල අකුලන්නේ නැතුව. ඔක්කොම එකට යන්නේ නේද? එහෙමනම් මෙතනින් අත්තා කියන එක නිසා මෙතන මොහේ ආවනම් එහෙනම් මේකේ තියෙන අත්ත ස්වභාවයම යම් පිච්චන් නලබති සම්පි දුක්ඛේ කරා ගමන් කරනවා. එතකොට ඒක නිසා එහෙමනම් අතර පහ කියලා කියන්නේ යම් පිච්චන් නලබති සම්පි දුක්ඛේ කියන එක. ඒ කියන්නේ යම් පිච්චන් නලබති සම්පි දුක්ඛේ තුල අත්ත සංඥාව කියන එක ඇතුළත් වෙලා තියෙනවා. අත්ත සංඥා මෙතන තියෙන අත්තනේ, ඒ සංඥාව මේක ඇතුලේ තියෙනවා කියන එක තියෙනවා. එහෙමනම් අපි 4 5 කියන එක ඉගෙන ගත්තා. ඊළඟට 4 7 ඒක තමයි මේ ප්‍රීහි විප්පයෝගය. ඒ කියන්නේ බබා වගේ රූපයෙන් වෙන් වුණා නේද? ඒ වගේ රූපයකින් ඉන්න කැමැත්තක් අපිට තියෙනවා. 7 කියන්නේ ස්ටෙප් 7 කියලා කියන්නේ මොකද්ද? නන්දිය නේද? එතකොට එහෙමනම් Tamanට පේනවා නන්දිය කියලා කියන්නේ මලාට පස්සේ ඉපදෙන්න තියෙන කැමැත්තයි කියන එක දැන් තියෙනවා. 4 7 තමයි ප්‍රීහි විප්පයෝගය. දැන් ඊළඟට අපිට ආපහු පේනවා මේ 5 3 කියන එක. 5 3 කියන එක තමයි මේ සංඥාවේ ජරා ධර්මය. 3 කිව්වහම නිතරම ජරා ධර්ම. රූප ජරා, වේදනා ජරා, පස්සේ නිරවම එනකොට 5 3 ඒක පේනවා මේ සංඥාවේ ජරාවයි කියලා. ඒ සංඥාවේ ජරා වෙනකොට අපිට පේනවා මේ නිට්ටයයි කියලා ගත්ත සංඥාව වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඔබ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්. ওই මොහොතේ වෙරළේ රැළ බිඳෙන ආකාරය පොඩ්ඩක් ඕගොල්ලෝ කල්පනා කරලා බලුවොත් ඔබත් එක්ක පැහැදිලි කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් වතුර පාරක් මෙහෙම කඩාගෙන වැටෙනවා නේද රැළ. ඒ කඩාවට වැටුණාට පස්සේ එතන ඒ වතුර ටික දෙපැත්තකට ගමන් කරනවා නේද? එකක් යනවා මොහොතේ වෙරළ පැත්තට. අනිත් එක යනවා මොහොතෙන් අර මොහොත වතුර තියෙන හරියට මොහොත මැද්ද පැත්තට. පේනවද? එක මෙහෙම මැද්දෙන් දැමුවොතින් දෙපැත්තට යනවා. එතකොට එහෙනම් බලන්න අර එක රැල්ලක් දැන් එක රැල්ලක් වැටුණා. දැන් මේක මෙහෙම බිඳලා මෙහෙම පල්ලෙහාට තුනී වේගනේ යන්න ඉස්සෙල්ල තව රැල්ලක් කැමිලා මේක අර මොහොත පැත්ත ඇතුල් පැත්තට යන එකට වැටෙනවා. මොකද වෙන්නේ? ඒකත් ඇදිලා යනවා නේද? ඔය ඕකනේ ඔගොල්ලෝ දකින්නේ අර වෙරළ තාම වතුර ටික හොස් ගාලා අනිත් පැත්තට වැල්ලක් පේන්න යන්නේ නේද? සුනාමි වෙන වෙලාව එහෙම මිනිස්සු හොඳට සරට උක දකින්නේ. එතකොට එහෙමනම් ඒ කියන්නේ මොකක්ද? මේ අපේ ආපු වතුර පාර ඈත ඉඳන් අපේ වෙරළ පැත්තට ආපු වතුර පාර දැන් රිවර්ස් වෙන අනිත් පැත්තට යනවා. ඔන්න ඕකම තමයි අපි මේ විඥාන ධාරාවේ තියෙන්නේ. දැන් බලන්න මේ වතුර වීදුරුවක්වත් ඉතින් මේ වතුර වීදුරුවේ ඔයගලන්ට පේනවා මෙහෙම එල්ලුවහම ඒ මෙතන ඉඳන් මෙහෙම උඩට ගියා. උඩට ගිහිල්ලා ඊට පස්සේ ආපහු මේ පැත්තට උස්සෙනවා නේ. ඒ කියන්නේ මොකක්ද? අර එක පැත්තක් මෙහෙම උඩට ගියාන් පස්සේ ඒ පැත්තේ අර බර වැඩි වෙලා යටින් ඇවිල්ලා මේක අනිත් පැත්තට එනවා. එතකොට මේ පැත්තේ ඉස්සෙනවා. මොනවද දෙයක් ඔන්නේ තියෙන්නේ. අන්න ඒ වගේ තමයි විඥාන ධාරාව කියන්නේ. අර්ථ වැඩිලා රවුම් පහ වෙනකොට රිවර්ස් වෙනවා. එතකොට ඕගොල්ලෝ වෙරළ පැත්තට ඕගලංගේ පැත්තට උලංගම් ආගෙන එනකොට ඕගොල්ලෝ ගන්නවා නිට්ටයයි කියලා. උලම් පාරත් අදිනවා නිට්ටයයි සපයි කියලා නේද? අනිත් පැත්තට යනකොට නිට්ටය රිවර්ස් වෙලා නේද? දැන් පේනවා. එතකොට නිට්ටය රිවර්ස් වුණාට පස්සෙත් ඉතින් Tamanට තියෙන්නේ ඔන්නේ ජරා ධර්මයේ තමයි. සංඥාව ජරා. කො මගේ පැත්තට නෙමෙයි මේක එන්නේ දැන්. කේන අර්ථය කියන එක තියෙනවා. එතකොට රවුම් පහ වෙනකොට තමයි යෝ සිද්ධ වෙනවා කියන්නේ. අන්න මේ විදිහට ඔයගලන්ට ඒක තේරුම් ගන්න පුළුවන්කම් තියෙනවා. ඉතින් එතකොට අපි තවත් ආකාරයකට බලන්න පුළුවන්. ඒ කියන්නේ දැන් 5 3 සංඥාවේ ජරාව, නිට්ටයයි කියන ගත්ත සංඥාව වෙනස් වෙනවා. 4 7 ඒ කියන්නේ ප්‍රීහි විප්පයෝගය කියන එක සිද්ධ වෙලා. එහෙමනම් මම මොකක් හරි එකක් ප්‍රියයි, උලම් පාර මට වදිනකොට ප්‍රියයි කියන ගත්ත එක දැන් අනිත් පැත්තට ගිහිල්ලා තියෙනවා කියලා මම හොඳට ගත් එකක් වෙනස් වුණා. මුලින් පාරත් එක පැහැදිලි වෙනවා නේද? තමන්ගේ පැත්තට වදිනවායි අනිත් පැත්තට ගියායි කියන එක. ජරාවක් කියන එක වෙලා තියෙනවා කියන එක. ඊළඟට 7 7 කියන එක උපායාසය කියන එක තියෙනවා. මැරිච්ච මනුස්සයාට දැඩි උපායාසයක් කියන එක තියෙනවා. වෙහසක් තියෙනවා. එතකොට ඉතින් මේක කෝධ උපායාසයත් එක්ක සම්බන්ධ කරලා බලන්න පුළුවන්. මතකදර 7 7 වැදුනා කියලා පළතුරු ගෙඩිය කාලත් ඉන්න බැහැයි කියන එක නේද? ආයිත් ගත්තා නම් ආයිත් ඔච්චරයිනේ. ආයි පළවෙනි පාර රූපයත් එක්ක ඉඳහම් බෝන්නේ. ඒක මැරලා වැටලා දැන් එකක් හදාගත්තා. මේකත් ජරාවට මැරලා ජරා වෙලා තියෙන ව්‍යාධියයි මරණය. අනාගතේ ගත්තා ওই தත්ත්වයේ කියන එක Tamanට තියෙනවා. එතකොට දැඩි වෙහසක් නෙතියෙන්නේ. ඇයිද? මං හැමදාම මැරෙනවා ආපහු හදනවා. ආපහු මැරෙනවා ආයිත් හදනවා. ඕක නෙතියෙන්නේ. මැරි මැරි යනවා කියන්නේ. පොඩි දෙයක් නෙමෙයිනේ. දැන් ගේයක් හදාගෙන ටිකක් කල් ඉන්නකම් හොඳයි. ගේ කඩාගෙන ගියන් පස්සේ ආයිද්‍යයක් හදන්න එපා. ඒකේ ගන්නා මායිද්‍යයක් හදා ගන්නවා. අන්න ඒ අර්ථයෙන් කල්පනා කරන්න. එතකොට එහෙමනම් මේ ටික අපි මේ මෙතන අපි කෙටියෙන් පස්වෙනි ස්ලයිඩ් එකේ ලකුණු කරලා තියෙනවා. ඒක පොඩ්ඩක් ඕගොල්ලන්ට මතක් වෙන්න ලියාගත්තු ලේසි. ඒ කියන්නේ මෙතන තියෙන්නේ මොකද්ද? දැන් අපි මෙතෙන්ට ආවේ මුලින්ම අපි කතා කරලා වේදනාවේ ජරාව කියලා නේද? අතරි තුනෙන් ලියා ගන්න පුළුවන් වේදනාවේ ජරාව කියලා. ඊළඟට දැන් අපි මොකක් හරි කැඳුනහම අපි හදනවා කියලා හිතුවා. ඒ කියන්නේ පලාසතලම් හතරේ හතර ස්ටෙප් එක. එතින් පලාසෙ නැති වෙන්නේ. එතකොට එහෙමනම් මෙතන අපි ලියා ගන්න ඕනේ සංස්කාරවල නිත්‍යභාවය තමයි අපේ ජාතිය කියලා. හතරේ හතරේ සංස්කාරවල නිත්‍යභාවය තමයි ජාතිය බවට පත් වෙලා තියෙන්නේ. දැන් හතර දෙක කියන්නේ දැන් මගේ එක කැඩිලා මං එකක් හැදුවා නම් ඒක ඉස්සෙල්ලා මම මැරෙන්න ඕනේ. අර බෙලි ෂේප් කෝව් එක ABC කියලා ආව කොහේ හරි මැරෙන්න ඕනේ. අන්න ඒක තමයි හතර දෙක කියන්නේ. ඒ කියන්නේ විඥානීය නිත්‍යභාවය මරණීය විය කියලා ලියා ගන්න. හතර දෙකට ලියා ගන්න ඕනේ විඥානීය නිත්‍යභාවය මරණීය වුණා කියලා. ඊළඟට ඔබලන්ට එනවා මෙතන හතර පහ. හතර පහ කියලා කියන්නේ අත්තායයි කියලා අපි ගත්තා. එහෙනම් අත්තායයි ගැනීම කියලා සඳහන් කරගන්න. හතර පහට යටි. ඊළඟට බලන්න හතර හය අප්‍රිය සම්පයෝගය. ඒ කියන්නේ වේදනාවේ ව්‍යාධිය. වේදනාවේ ව්‍යාධිය කියලා ලියලා වරහණක් ඇතුළේ දාගන්න සංකල්පේ බිඳුනා කියලා. මෙතන තියෙන සංකල්පේ බිඳීම මතකද? හතරේ තුනේ තිබුණේ දිට්ඨිය බිඳීම. මෙතන තිබුණේ වේදනාවේ ජරාව. එතන වරහණක් ඇතුළේ දාගන්නවා නම් හතරේ තුනේ යටි දිට්ඨිය බිඳීම. නැත්නම් අමතක වෙනවා නේද? දිට්ඨිය බිඳුනාම ජරාව, සංකල්පේ බිඳුනාම ව්‍යාධි. එතකොට ව්‍යාධිය තමයි මෙතන කතා කරන්නේ. එතකොට එතනින් අපිට එනවා මේ හතරේ හත. එතන අපිට ලියා ගන්න පුළුවන් ඉතින් අර තමන්ට මතක තියෙන ඕන නම් ඉතින් බබා වගේ රූපයෙන් වෙන්ුණා, ඒ වගේ රූපයකින් ඉන්න ඇති කැමැත්ත නේද? ඒකනේ මෙතන තියෙන්නේ. ඉතින් මතක තියාගන්න හත කියන්නේ නන්දිය. මලාට පස්සේ ඉපදීමට ඇති කැමැත්ත. නිකම්මත් නෙවෙයි නේද? බබා වගේ රූපයෙන් වෙන් වෙලා ඉන්නේ. එතකොට ඒ වගේ රූපයකට එන්න කැමති නිසා මලාට පස්සේ ආපහු ඉපදෙන්න කැමති කියන එක තියෙනවා. ඉතින් හිතලා බලන්න බලන්න පේන මොකද්ද මේ කරන්නේ කියන එක. දැන් ඊළඟට අපිට පේනවා පහ තුන. පහ තුන කියන දන් ලියා ගන්න පුළුවන් සංඥාවේ ජරාව. සංඥාවේ ජරාව කියන්නේ ඒ කියන්නේ මොකද්ද? නිට්ටයයි කියලා ගත්ත සංඥාව වෙනස් වෙලා තියෙනවා. මම යමක් නිට්ටයයි කියලා ගත්තාද ඒ සංඥාව වෙනස් වෙලා තියෙනවා. වතුරු පාර ගිහලා අනිත් පැත්තට ආවාගේ දැන් හුලම් පාර මගේ පැත්තට නෙමෙයි තියෙන්නේ. ඉතින් දැන් පේනවනේ අර ප්‍රියදියකින් මං වෙන්නේ මගේ පැත්තට එනකොට මට ප්‍රිය නම් දැන් අනිත් පැත්තට යන්නේ. එතකොට අපිට පේනවා එතන තියෙන්නේ ඒ සංඥාවේ ජරාවට නිට්ටයයි කියලා මම ගත්ත දේ මගේ පැත්තට එනකොට නිට්ටයයි කියලා ගත්ත දේ දැන් වෙනස් වෙලා තියෙනවා. හතරේ හත කියන එක සිද්ධ වෙලා තියෙනවා. හතේ හතදී ඕගොල්ලන්ට ලියා ගත්තා කි මැරිච්ච මනුස්සයාට දැඩි වෙහසක් තියෙනවා කියලා. මැරින මනුස්සයාට දැඩි වෙහසක් තියෙනවා කියලා හත හත යට ලියා ගන්න. එතකොට මේක මේ අපි දැන් භාවනා කරන හැටි ඉස්සරහට පෙන්නනවා. හැබැයි ඉතින් මේ ස්ලයිඩ් එක බොහොම වැදගත්. මේ ස්ලයිඩ් එක හරි වැදගත් කියලා කියන්නේ අඩු වශයෙන් ඔයගොල්ලෝ කාරණා දෙකක්වත් මෙතන බලන්න ඕන. පළවෙනි බලියුත් කාරණාව තමයි මෙන්න මේ මරණය කියන එක. ඒ කියන්නේ මගේ ස්ටයා කේස් එක කැඩිලා හරි ජරා ස්වභාවයට පත් වෙලා තියෙනකොට ස්ටයා කේස් එක කැඩුනට උල් අල්ලගෙන යන්න පුළුවන් නේ. ඔගේ ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද? අපි හිතුව අර පේන්ට් එක එහෙම ගිහින් මොකක්ද ප්‍රශ්නේ? මේක දකින්නකොට ඔයගලන්ට ඇති වෙන වේදනාව නේද ප්‍රශ්නේ? පේනවාද? මේ වේදනාව ජරාවට පත් වෙලා තියෙන්නේ රූපේ ජරාව නිසා වේදනාව ජරා වෙනවා. එතකොට මේක නිසා මං හිතන හොඳ එකක් හදනවා. ඔන්න තීන එක පලාස කරලා හැදුවා එකක් අන්න ජාති. එතකොට එහෙනම් මම බෙල් ෂේප් කර්ව් එකේ බැලුවහම මම කොහෙද හරි මැරිලා තියෙන්න ඕනේ. අන්න ඒ අර්ථයෙන් තමයි කල්පනා කරන්න මේක තුන්වෙනි රවුම හතරේ හතරදි හැදුවා නම් එහෙනම් මැද්දෙදි මැරිලා තියෙනවා. මැරිලා තියෙන්නේ එහෙනම් හතරේ දෙක කියන එක. දෙක කියලා කියන්නේ නිට්ටයයි. ඉතින් අපිට වෙනවා නම් නිට්ටයයි කියලා අරගෙන තියෙන විඥානේ මරණීය නේද කියලා කල්පනා කරනවා. අපි හරි මෝඩයි නේද මේ. අපි නිට්ටයයි කියලා ගන්න විඥානේ මලහ. පොඩ්ඩක් හිතලා බලන්න. අඩු ගන්න ඒක බලන්න ඕනේ. අනිත් අතට තමයි මේ සංඥාවේ ජරා. අර තමන් නම් කිසි දෙයක් හොඳයි කියලා ගත්තද මේ හතරේ හත ප්‍රිය වූ දෙයක් වෙනස් වෙලා තියෙනවා. එතකොට තමයි මේ සංඥාවේ ජරාව කියන එක තියෙන්නේ. නිට්ටයයි කියලා ගත්ත සංඥාව වෙනස් වෙනවා. මුහුදු වෙරළේ කතාවදී මතක තියා ගන්න පුළුවන් මුලන් පාර මගේ පැත්තට නෙමෙයි එන්නේ දැන් අනිත් පැත්තට රිවර්ස් වෙලා යනවා කියලා. අන්නේ මේක ස්කිප් කරලා ගිහිල්ලා අනිත්‍යව බැලුවට එච්චරම වදින්නේ නැහැ. මේ කාරණාව පොඩ්ඩක් බලන්න. එතකොට දැන් ඊළඟට අපි 6 වෙනි ස්ලයිඩ් එකේ අපි පෙන්නනවා මේ මැද හරිය පේනවාද මේ ආශ්‍රයයේ රවුම අතර සම්බන්ධතාවය කියන එක. කාමාශ්‍රව කියන එක ඇති වෙන්නේ 4 වෙනි රවුම 4 වෙනි ස්ටෙප් එකෙන් පස්සේ. ඇයි ඒ 4 වෙනි රවුම 4 ස්ටෙප් එක කියලා කියන්නේ? ඔන්න පෝතලී සූත්‍රේ නම් 3 වෙනි රවුම සුඛයි. එතකොට මේ සුඛය කියන එක පරාමාසගත වෙනවා 4 වෙනි රවුමෙදී. පරපලාස කරන අවස්ථාව. එතකොට ඒකෙන් පස්සේ තමයි ඉතින් සුඛේ පරාමාස වුනේ නැත්නම් ඉතින් අපිට කියන්න බෑනේ මේක. කාමාශ්‍රය කියලා කියන්නේ සුඛයි කියලා ගත්ත එකේ පසු සංඥාවනේ නේද? එතකොට එහෙනම් එතෙන්දි තමන්ට තේරෙනවා 4 4න් පස්සේ තමයි කාමාශ්‍රය. එතකොට භවආශ්‍රය කියන එක ඇති වෙන්නේ අත්තා කියලා ගත්තට පස්සේ. ඉතින් අත්තා කියන එක ඇති වෙන්නේ 5 වෙනි රවුමෙන්නේ. අර මතකද ටිකකට ඉස්සෙල්ලත් බැලුවා අත්තා වුණාට පස්සේ තමයි අර කුමාරම ගෙදී එහෙම ලාභයි කියලා ලාභ මච්චරි කතාවේ ඈත උනේ චේතනා කරන්නේ මොකක්ද? එතකොට මේ විදිහට අපි පවත්න්න හදනවා. ඒ කියන්නේ කුමාරම ගෙඩිය ගත්තා කුණු කෑල්ල කපලා දාලා කනකොට රසයි ඒ පාරම අත්තා කියලා මේක මගේ ජීවිතේ පවත්වා ගන්න අර්ථ දක්වා. ඉතින් මෙතන තමයි අත්ත කතාව ආවේ. ඊට පස්සේ තමයි භව ආශ්‍රය. ඊළඟට 8 වෙනි රවුමෙන් පස්සේ ගත්තාම අපිට පේනවා මේ 8 වෙනි රවුමෙදී අපි ඔය සංස්කාර වලට අපි අගයක් දෙනවා. ඒ අගයක් දීලා තමයි අපිට ඔය දික්ටි ආශ්‍රය කියන එක එන්නේ. දැන් කෙනෙකුට එකපාරටම හිතෙන්න පුළුවන් දැන් මේ ධම්ම මච්චරිය තියෙනවනේ 7 වෙනි රවුම වෙනකොට ධම්ම මච්චරිය අර මෙතඩ් එක පෝතලේ සූත්‍රය එහෙමනම් ගහට නගින්න ඉගෙන ගත්තා නේද? ඒක නේද තියෙන්නේ. එතකොට අන්න ඒක නිසාම පුළුවන් වෙයි කියලා මගේ මේ දික්ටි ආශ්‍රය එහෙම ඇති වෙන. නමුත් ඒක එහෙමම නැහැ. ඒක එහෙමම නැහැ කියලා කියන්නේ දැන් ඕගොල්ලෝ ඩිග්‍රී එක පාස් කරපු පළියට මේ දැන් ඕගොල්ලෝ කියන්න පුළුවන් ඕන තැනක ගිහිල්ලා මට ඩිග්‍රී එකක් තියෙනවා මට වැඩ පුළුවන් කියලා. හැබැයි ඉතින් අර පස්සාව දෙන ආයතනයයි බලනවා නේද ඕගොල්ලන්ගේ ප්‍රශ්න කරලා මෙයා මේ කිව්වට මෙයාට ඇත්තටම කියනවා නම් පුළුවන් නේද කියලා. එතකොට ඒ කියන්නේ ඕගොල්ලන්ගේ සංස්කාර අගයලා ඒගොල්ලෝ වටිනාකමක් දෙන්න ඕනේ ඕ මෙයාට කරගන්න පුළුවන් කියන එක. එතකොට එහෙමනම් ඕගොල්ලන්ට පේනවා මේ 8 වෙනි රවුමේදී තමයි ওই සංස්කාරවලට අපි අගේ ඇත්තෙන්නේ. අන්න එහෙම දීලා තමයි ওই දිට්ඨි ආශ්‍රෝ කියන එක ඇති වෙන්නේ 8 වෙනි රවුමෙන් පස්සේ කියන එක තියෙන්නේ. එතකොට අවිද්‍යා ආශ්‍රෝ කියන එක ඇති වෙන්නේ මේ රවුම් 10ක් ගිහිල්ලා. 10 වෙනි රවුමෙන් පස්සේ තමයි අවිද්‍යා ආශ්‍රෝ කියන්නේ. ඉතින් මේක පෙන්වන්න පුළුවන් ඔය බෙල් ෂේප් කර්ව් එකක් අපි දැන් බැලුවා නේද ටිකකට ඉස්සෙල්ලා. අපි නැවතත් බලනවා මේ බෙල් ෂේප් කර්ව් එකේ උබලන්ට පේනවා නේ A B අතර ගැප් එකක් තියෙනවා නේ. අපි හිතුව මේ ගැප් එක හුඟක් අඩු වෙනවා කියලා. ඒ කියන්නේ A මේ කිට්ටු වෙලා B වලට කවදාවත් ඔබ සමාන වෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙමනම් කර්ව් එකක් හදන්නේ නැති වෙන්න එපා. එතකොට මේ දෙකේ ගැප් එක අඩු වෙලා තියෙන අවස්ථාවන් වලදී ඕගොල්ලන් තීරණයක් ගන්නවා. ඒක හරියට මේ සෙකන්ඩ් ඔපිනියන් එක තව මිනිස්සෙක්ගේ දෙයක් හරි භාවිතා කරලා අපි තීරණය ගන්නවා. කියන්නේ මේ දෙක ලං වෙනවා කියන්නේ ධාරාව ගලන්න බැරි තත්ත්වයට කිට්ටු වෙලා නේද? බලන්න තරම් දෙයක් නැහැ. දැන් පළක් වෙලාවට ඕගොල්ලන්ට කෑමක් හොඳ රස කෑමක් නම් එකපාරටම එනවනේ නේද? මේකත් එක්ක මම මේකත් එක්ක කාරණායි කියලා පෙලක් කලාවට අර්ථ දිහාවල නිකන් අහක බලා ගන්න නේද? අන්න ඒ වගේ අර්ථයන් තියෙනවා. එතකොට අපි හිතමු මේ දෙක අතර ගැප් එක නැහැ, බොහොම කිට්ටුයි. ගැප් එකක් තියෙනවා, බොහොම කිට්ටුයි. ওই අවස්ථාවේදීත් අපේ විඥාන ධාරාව ගලන. මතකද අපි H1 H2 කියලා හැම ටිකකට ඉස්සෙල්ලා බලුවා. ඒක ගලනවා කියලා කියන්නේ අපි දෙවෙනි තව පුද්ගලයෙක්ගේ උදව්වෙන් උපකාරයෙන් හරි ගලනවා. උදාහරණයක් තමයි ඔයගොල්ලෝ ෂර්ට් එකක් ගන්න යනවා මගුල් ගෙදර යන්න කියලා. පළවෙනි ෂර්ට් එක බැලුවා හරි නැහැ. අත දිගයි හරි මොනවා හරි. ඊළඟට තව කෑල්ලක් මොකක් හරි කියනවා. ඉතින් එහෙම නැත්නම් ඔයගොල්ලෝ සාරි බලන්න ගිහිල්ලා කියනවා නේද මේ සාරි හරි නැහැ, මේ මොන මොනවා හරි වර්ග කියනවා නේද ಜಾති කියලා ඉවරලා දැන් ඊට පස්සේ ඉතින් දැන් ඕක ටිකක් අපි තුන් ෂර්ට් එක කියලා බලාගෙන යනකොට ඉතින් දැන් පොඩ්ඩක් ඕක වැටේ මෙහෙමද මෙහෙමද කියලා බලනකොට අර උගුන්න මනුස්සයා එනවා. ඇවිල්ලා ඉඳන් කියන මාත්‍යට ඕක හොඳට ගැළපෙනවා කියලා. ඉතින් මේ මනුස්සයා මේක විගුණ ගන්න කිව්වත් දන්නේ නැහැ මොකද මේ මනුස්සයාගේ ඔපිනියන් එක හිතා අපිට ඇති. එතකොට ඒ අවස්ථාවේදී කියන්නේ මේ තීඩමින්ද අවස්ථාව වට අටක් ගියම් අපි නිකන් චිත්තචෛසික අකර්මණ්‍ය භාවයටපත් වෙලා තියෙන එක නේ. මේකද කියලා ඔයා ගන්නත් බෑ. නමුත් අර මනුස්සයාගේ ඔපිනියන් එක භාවිතා කරලා හරි විඥාන ධාරාව ගලනවා කියන එක සිද්ධ වෙනවා. එතකොට අවිද්‍යා ආශ්‍රෝ විදිහට අපිට පේනවා. එහෙම නැත්නම් අපි පෙන්නවා ඒ 6 වෙනි ස්ලයිඩ් එකේදී මේ ආශ්‍රයනුයි මේ රවුණුයි අතර සම්බන්ධතාවය කියන එක. එහෙමනම් අපි බලමු ඊළඟ ස්ලයිඩ් එකට. එතකොට මේක නම් ඉතින් ඔයගලට ටිකක් පුරුදුයි. මතකද මම පෙන්නුවා අර පဋාණ පාළි හොයාගත්ත ධර්මය. දැන් දික්ඛි ආශ්‍රය කියන එක තියෙනවා නම් අපිට කාම ආශ්‍රය ඇති වෙනවා. දික්ඛි ආශ්‍රය තියෙනවා නම් අවිද්‍යා ආශ්‍රය. රතුපාට ඇරෝ එක දෙපැත්තට යනවා නේ. පේනවද? අවිද්‍යා ආශ්‍රය තියෙනවා නම් කාම ආශ්‍රය, කාම ආශ්‍රය අවිද්‍යා ආශ්‍රය. කොළපාට ඇරෝ එක පැත්තකට විතරයි යන්නේ. භව ආශ්‍රය තියෙනවා නම් අවිද්‍යා ආශ්‍රය, දික්ඛි ආශ්‍රය තියෙනවා නම් කාම ආශ්‍රය ඇති වෙනවා. ඉතින් භව ආශ්‍රය වෙනම තියෙනවා කියන එකත් ඕගලන්ට පේනවා. ඉතින් ඕකේ අර්ථයත් අපිට පැහැදිලි වෙනවා පස්සේ ඉවැළුවාම මේ සූත්‍ර දේශනාවේ සාකච්ඡාවේ. එතකොට දැන් කියන අපි ඉගෙන ගත්ත රවුම් සම්බන්ධ වෙන ආශ්‍රයයන්ට නේද? එහෙමයි. ඉතින් ආශ්‍රයයන් කියලා කියන්නේ පසු සංඥාවක් එහෙමනේ. එහෙමනම් අපි ඊළඟ 8 වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු. එතකොට මේ 8 වෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ අපි මතකද අපි කාමච්ඡන්දය කියන එක හඳුන්වා දුන්නා ස්පෙෂල් වැඩසටහනේ. ඒකේ පෙන්නවා මේ කාමච්ඡන්දය කියලා කියන්නේ අර ඒරියා 1 එකයි ඒරියා 2 එකයි සමාන නැහැ නේ. සරසංකප්පයයි අර නිදි ලෝභයත් එක්ක තිබෙනා ওই ඒරියා එකයි සමාන වෙන්නේ නැහැ. එතකොට මෙතන වෙනසක් තියෙනවා. මේ වෙනස ඇති වෙන්න නම් ওই ඒරියා 2 වලට යමක් එකතු වෙලා තියෙන්න ඕන. මොකක්ද එකතු වෙලා තියෙනවා කියන්නේ? එකක් තමයි ජරාවට යෑම කියන එක. අනිත් එක තමයි අපේ ගති ලක්ෂණයන් කියන එක. එතකොට මේ ගති ලක්ෂණයන් කියන ඒවා ඇති වෙන්නේ මොකක් නිසාද? අනුසේ ධර්මය නිසා. අනුසයෙන් තමයි ගති ලක්ෂණයන් කියන ඒවා අපිට ඇති වෙලා තියෙන්නේ. දන්නවනේ රාගානුසය, පටිඝානුසය, නේද? අවිද්‍යානුසය, අනුසය කියන ඒවා. හැමෝම එකම විදිහට ගන්නෙ නෑ නියම. එක්කෙනෙක් යම් කෑමකට යම් ප්‍රමාණයකට කැමති වුණාද තව පුද්ගලෙක් ඒකට වෙනස් නේද? එතකොට ඒක එයා අගයන් දීලා ඇති වුණා වූ අනුසය ස්වභාවය. මතකද අපි ඉගෙන ගත්තා මේ අනුසය කියලා කිව්වහම අවිද්‍යානුසය එහෙම කියලා කියන්නේ මොකද්ද? ආකාසඤ්ඤායතන වෙනි අරූප ධානයන් වලට තියෙන ඇල්ම සමුද්ඝාතනය කරන්නේ නැහැ කියලා එහෙම අපි ඉගෙන ගත්තා නේද? එතකොට එහෙමනම් දැන් ඉතින් අනුසය ධර්මයන් කියන ඒවා ඇති වෙලා තියෙන්නේ මොකෙන්ද? ආශ්‍රයයන්ගේ. එතකොට එහෙනම් දැන් අපිට ප්‍රශ්නිය පේනවා තව උන්ටත් නේද? රවුම් සම්බන්ධ වෙනවා ආශ්‍රයයන්ට. ආශ්‍රයයන් නිසා අපිට අනුසයන් කියන ඒවා මේ විදිහට ඇති වෙනවා. එතකොට එහෙනම් මේකේ මේ ඩයග්‍රෑම් එකේ ඕගලන්ට තේරෙනවා සුඛ සංඥාවේ පසු සංඥාව කාම සංඥා කාමාශ්‍රෝ කියලා කියන්නේ සුඛයි කියලා ගත්තාම පසු සංඥා. අත්තාදිලහන්නේ පසු සංඥාව භව ආශ්‍රය. නිට්ටයි කියන එකේ පසු සංඥාව දිට්ඨි ආශ්‍රය. අත්තා කියන එකේ පසු සංඥාව ආපෝ අවිද්‍යා ආශ්‍රය වෙනු මෙයා අනුමත කළාට පස්සේ. එතකොට ඕගලන්ට පේනවා මේ චේතනාව ඇති වුණාට පස්සේ මේ දකුණු පැත්තේ තිබෙනා වූ යම්කිසි ධර්මයක් තියෙනවද? උදාහරණයක් වශයෙන් අවිද්‍යා ආශ්‍රය වාරීවා ඒව එනවා කාමාශ්‍රය කරා ගමන් කරනවා. එතකොට මෙතන එහෙම ඒකින් අදහස් වෙන්නේ මොකද්ද? මෙතන මේ උපාදානයන් නිසා තමයි මේක වෙන්නේ නේද? සංස්කාරෝප උපාදානය. දැන් එහෙම වුණා නම් මොකද වෙන්නේ? මේ කාමාශ්‍රය කියන එක ෆ්ලඩ් වෙනවා. ඒ කාමාශ්‍රයට එකතු වෙනවා නෙමෙයි අවිද්‍යා ආශ්‍රයනේ, දිට්ඨි ආශ්‍රයනේ එකතු වෙනවා කියන එක තියෙනවා. එතකොට එහෙමනම් අපි නැවත නැවතත් පුන පුනා සුඛයි කියලාම කියනවනේ. දැන් ටිකට ඉස්සෙල්ල බලාගෙන ආව නේද මෙතනින් තියෙන්නේ රවුන් එක සම්බන්ධ වෙන මොනවද තියෙන්නේ? ජරා ධර්මයේ නේද? මොකද රවුමයි අපි ගත්තාම තුන්වෙනි රවුමෙදිත් අපි ජරාව තිබුණා. ඊළඟට ගත්තාන් පස්සේ හතරවෙනි රවුමේ වේදනාවේ හතර තුන ගොහම වේදනා ජරා. ඊට පස්සේ හතර හතර තමයි කාමාශ්‍රව කියන දාව. ඔබ එන්නෙන්න වැඩි වුණා නේද? ඊට පස්සේ අපිට තිබුණා වේදනාවේ ව්‍යාධිය අප්‍රිය සංපයෝග. ඊට පස්සේ හතරේ හත කියලා කිව්වා නේද? එතකොට ඔහොම ගිහිල්ලා පහේ තුනට සංඥාවේ ජරා. දැන් එහෙනම් ෆ්ලඩ් වෙනවා නේද? ජරා වුණාට මොකද්ද කියන්නේ? මේ පැත්තෙන් මෙහාට එනවා කියන්නේ මොකක්ද? සුඛයි. මේ කාමාශ්‍රයට ආවා කියන්නේ සුඛයි කියන කතාවන සනාථ කරනවා. පේනවද මේ ආශ්‍රමකින් කරන වැඩේ? මේ ජරා වෙනවා, මේ ගලාගෙන යන හොටු ගලනවා. මිනිස්සේ හොටු ගැලුවා, අසුචි ගලනවා, අරවා මේවා මේ ඔක්කොම තියෙද්දි හොටු ටික විහිදාගෙන හරි සුඛයි කියන එක නේද? ඔන්න ඔය අර්ථයෙන් පෙන්නන්නේ. මේකම තමයි මේ යන්නේ. එකම කතාව. එන්නේ එන්නම රවුම් කරකෝ කරකෝ කරගන්න ආවේද. එතකොට එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. එතකොට මේක තමයි මේ ඕගොල්ලන්ගේ භාවනාව. අර මන්තුයි සංඥාවේ ජරාව එහෙම පොඩ්ඩක් බලලා මෙන්න මෙතෙන්ට හොඳට එන්න. මේක ලියලම තියෙන්නේ සබ්බාශ්‍රෝ භාවනා කියලා නේද? එතකොට මෙතනින් තමයි ඕගොල්ලන්ගේ පළවෙනි භාවනාව කියන එක පටන් ගන්නෙ. එතකොට ඔය අපි නිතරම ওই සූත්‍ර සාකච්ඡා කරපු වෙලාවේ අපි කරපු දෙයක් තමයි අපි ඉගෙන ගත්තා මේ කෝසග්ගයේ ඇති නොවීම පිණිස විරයන් තුනක් භාවිතා කරන්න ඕනේ කියලා රහතන් වහන්සේ දවසුවා අපිට. ඉතින් ඒක කිව්වහම අපිට ඒ තරම් තදින් ඒ දවස්වල තේරුන්නේ නැහැ. දැන් නම් ඔන්න දැන් මේකත් එක්ක හොතවට තේරෙනවා. මොකක්ද මේ කියන්නේ? පළවෙනි එක තමයි රූපේ ස්පර්ශ නොවෙන්න විරයක් ගන්න භාවිතා. නැත්තම් අපි සික් වෙනවා. රෝගී බවට පත් වෙනවා. දෙවෙනි එක කිව්වා සංඥාව මගේ නොවෙන්න විරයක්. තුන්වෙනි රහතන් වහන්සේ කිව්වා සංස්කාර මගේ නොවෙන්න විරයක් කියන එක භාවිතා කරන්න ඕනේ කියලා. එතකොට ඕගොල්ලන්ට ඕගොල්ලෝ දන්නවා මෙතන මේ කාමච්ඡන්දේ කියන එක මෙතන තමයි ලකුණු වෙන්නේ නේද? කබලින්කාර ආහාරයේ නිදි ලෝභයයි අතරට. එතකොට අපි දන්නවනේ අර සම්පූර්ණයෙන් මේ චේතනාවෙන් ඉඳන් ජාති දක්වා රේඛාවේ වංගත පැත්තේ ධර්මයේ කියන එක. ඒ කියන්නේ අපි නිරූපණය කරනවා කියන්නේ ලෝභය කියන එක නිරූපණය කරනවා කියන්නේ මතකද? අර හතර ආහාර දුක්ඛිතේ සාකච්ඡා කරනවා. ඉතින් ওই ඒරියා එක 1 and 2 සමාන වෙන්නේ නැහැ කියලා ගත්තයින් පස්සේ ඉතින් අපි දැන් ওই ඉගෙනගෙන තියෙනවා මේකෙන් එන්නේ ඉතින් කාමච්ඡන්දය කියන එක ඇති වුණා කියලා නේද? ওই ස්ලයිඩ් 3 එකේම අපි දැක්කනේ. එතකොට දැන් මෙතෙන්දී වෙලා තියෙන ඉතින් කාමච්ඡන්දය කියලා කියන්නේ මොකක්ද? කාමච්ඡන්දය කියලා කියන්නේ මේ ජරා ධර්මය කියන එකට කැමති වෙලා මේ රේඛාව දික් කරලා ගියාම අපි එන්නේ ජරාවට නෙමෙයි. එහෙනම් කාමච්ඡන්දය කියලා කියන්නේ අපි ජරාවට කැමති වුණා කියලා. එතකොට ඉතින් ජරා ධර්මයට කැමති වුණා කියලා කියනවා නම් ඉතින් ඒකම මෝහය නේද? ජරාවට කැමති වෙනවා කියන්නේ අපි එහෙනම් මාරි මෝඩයෙක්. එතකොට එහෙනම් අපි පළවෙනි විරිය භාවිත කරන්නේ මොකටද? ඒ ජරාවන රූපය ස්පර්ශ නොවෙන්න. ජරාවන රූපය ස්පර්ශ නොවෙන්න තමයි අපි ඒ පළවෙනි විරිය කියන්නේ. ඒක තමයි පළවෙනිට ලියලා තියෙන්නේ. රූප ස්පර්ශ නොවෙන්න. අපිට ස්පර්ශ වෙන්නේ හැමදාම ජරාව. දෙතිස් කුණුපයක් ජරා ගුණ ජරාවට පත් වෙන ශරීරයක්. දැන් ඕගලන්ට කවදාවත් මේ ජරාවට පත් වෙන නෝන බබෙක් වෙහෙම පේනවද? නෑ නේ. දැන් බබාගෙන් ඕගලෝ හිතන්නේ නිකන් වැඩෙන වයස කියලා නේ අපි ඔළුවෙන් දාගෙන තියෙන හැදෙන දරුවා කියලා නේ. සත්‍ය වශයෙන් වෙන්නේ ජරාවට පත් වෙන. ඕකම තමයි අපිට ස්පර්ශ වෙන්නේ. ඒකට ඉතින් එහෙනම් ඒක තීරුම් ගත්ත මනුස්සයන් දැන් පේනුණානේ මොකද්ද උනේ? රවුන් සම්බන්ධ වුණ ආශ්‍රයන්ට ආශ්‍රෝලින් දැන් අපිට පේනවා අපිට ෆ්ලඩ් වෙවි එනවා. සුඛයි සුඛයි කියනවා, දිට්ඨි ආශ්‍රයෙන් කියනවා, අවිද්‍ය ආශ්‍රයෙන් කියනවා. හැබැයි වෙන්නේ මොකද්ද? රූපේ ජර, වේදනා ජර, සංඥා ජර, සංස්කාර ජර, ඔය හතේ හත ගුණම් සංස්කාර ජර. ජරාවම තමයි එන්න එන්න එකතු වෙන්නේ. දැන් දිට්ඨි ආශ්‍රය ඇතිලා රවුන් මටයි, ඉතින් අවිද්‍ය ආශ්‍රය යනකොට තව තවත් නේද? එන්න එන්නම ජරාවම. එතකොට නම් මොකටද අපි මේ ජරා වෙන රූපයක් ගන්නෙ? එතකොට පළවෙනි විරිය අන්නේ එකට තමයි අපි භාවිතා කරන්නේ ජරා වෙන එක නෙමෙයි. ඉතින් ඇයි අපි මේ තරම් මොඩ? ඇයි අපි මේ මෙච්චර ජරා වෙනවා කිය දැන දැන අපි ආපහු තව ඕක ජරාවම ගන්නෙ මොකටද? මොකක් නිසාද අපිට ඒක සිද්ධ වෙන්නේ? අන්න ඒක තමයි මේ ඊළඟට මෙතන පැහැදිලි කරන්නේ. මෙන්න මේ ඒරියා 1 එක නිසා ඒරියා 4 කියන එක හැදෙනවා. එතකොට මෙන්න මේක හැදුනා නම් ඕගලන්ට පේනවා නේද මෙතනින් සුඛය කියන එක පරාමාසගත වුණා. ඒකෙන් අත්ත දික්තිය අනුසය මගේ මොකද කරන්නේ? ඇඟිල්ල දික් කළා කියන රූපයට සුඛය කියලා. මෙතන තියෙන සුඛය නෙමේ දික්තිය අනුසයෙන් කියන්නේ රූපයට. ඉතින් ඕක තමයි අපි මේ පෙන්වන්නේ මේ රූපකායේ අධිවචනේ. රූපේක සුඛයක් නැහැ නේද? වැඩිම තරයෙන් තියෙන පුළුවන් සුභය. ඉතින් ඒකේ සුභයක්වත් නැහැ. දැන් අපි රූපයට කියනවා සුඛය. ඒ කියන්නේ හරියට මේ මිනිස්සු දිහා බලලා මෙයා හරි ලස්සනයි කියලා කියන්නේ මෙයා හරි සුඛයි කියනවා. ඔන්නෝ යර්ථයක් දෙතින නේද? එතකොට මෙන්න මේ අත්තා කියන එක නිසා තමයි අන්න රූපේ ගන්නේ කියලා අපිට කියන්නේ. දැන් බලන්න අපි හෙපනම් මේ මිනිස්සෙකුට හරි කෑමකට හරි අගයක් දෙන්නේ මොකටද? මේ ජරාවෙදි කුණුවෙන අඹගෙඩියකට. අඹගෙඩිය කාලා ඇති වුණු වේදනාව නිසා නේද? ඒ වේදනාවේ තීතං සුඛ ස්වභාවය තියෙනවා. එහෙමනම් අපිට පේන මේ සුඛයේ පරාමාස වල මෙන්න මේ අත්තා තමයි කියන්නේ අන්න ඕක ගන්න. දැන් මිනිස්සු කියනවානේ දෙකකින් කල්පනා කර කර බල බල ඉන්නකොට මේක ගන්නවද මේක ගන්නවද මාත්‍ය හරිද ඔන්න ඕක ගන්න මෙන්න මේක හොඳයි කියලා. නේද? එතකොට අර Tamanට පේනවා එහෙමනම් අපි මුලින්ම අර රූපය ගැනීමට අපිට උදව්කාර වෙලා තියෙන්නේ අත්තායයි කියලා ගන්නේ. එතකොට හැබැයි අත්තායයි කියලා ගන්න අවස්ථාවේදී අපි දන්නවා මේ වේදනාව පරාමාසයට ඇදුනා කියලා. හතරේ තුනේදී මොකද්ද වුනේ? හතරේ තුන වෙනකොට වේදනාව ජරා වුණා. දැන් තේරෙනවද? වේදනාව ජරා වෙලා තියෙනවා. එතකොට එහෙමනම් අපි දෙවෙනි පාර අපි අත්තා කියලා ගන්නකොට කැමති වෙලා තියෙන්නේ මොකටද ඇත්තටම කියනවා? වේදනාව ජරා ධර්මයට. වේදනාව අපි මොඩකම ඉන්නේ ඉන්න වැඩි වෙනවා නේ. අඩු වෙන්නේ නැහැ. වැඩි වෙනවා. වේදනාවේ ජරා ධර්මයටත් අපි කැමති වෙනවා. මුලින් කැමති වුණා රූපේ ජරා. රූපේ ජරා කියන එක ගන්න අත්තා නිසා. එතකොට අපි අත්තා කියලා ගන්නකොට අපිට වේදනාවත් ජරා තත්ත්වයටපත් වෙලා කියන එක තියෙනවා. එහෙමනම් මේ දෙවිනි විරිය මොකටද? මේ දෙවිනි විරිය අපි භාවිතා කරන්නේ ওই අත්ත සංඥාව මගේ නොවෙන්නේ. අන්න ඒක සඳහා තමයි දෙවිනි විරිය කියන එක අපි භාවිතා කරන්නේ. ඉතින් ওই ප්‍රශ්නේ උත්තරින් අතර වෙන්නේ නැහැ. දැන් අපිට පේනවා අපි මේ ජරා වෙන රූපයක් ගන්නේ අත්තා නිසා ඒ වෙනකොට අපිට වේදනාව ජරා වෙලා තියෙන්නේ කියලා. එහෙනම් අපි මතක තියාගන්න ඊළඟ ස්ලයිඩ් එකට යමු. 10 වෙනි ස්ලයිඩ්. දැන් ඔය අපි දැකලා තියෙනවා බය බේරුවෙකෙත් එහෙම අපි දැක්කා ඒරියා 1 නිසා ඒරියා 6 ඇති වෙනවා. ඒරියා 6 කියලා කියන්නේ මේක නේද? පරාමාස කාය ග්‍රන්ථි ඉදං සච්චේ මෝහාගති. මෙන්න මේ ඒරියා එක නේ. ඔබ තමයි ඒරියා 6 එක. ඉතින් දැන් අපි බලමු මේකේ කොහොමද ධර්මයේ දනාගෙන යන්නේ. දැන් ඉස්සෙල්ලා දැක්කනේ සුඛය පරාමාස වුණා අත්තා වෙලා තමයි එතන ධර්මයේ ගලන. මෙතන කොහොමද මේක සිද්ධ වෙන්නේ? අපි දැන් මෙතන එනවා අර විඥාන පත්‍ය නාම රූපං කියන එක. ඒ කියන්නේ මෙතනින් මොන අර කුඩා අගයක් මතකද? අර නාමකායි පටික සම්පස්යෙන් අපි කියවන මේකට තල්ලු කරනවා කියලා ඉදන් සත්‍යයට. එතකොට ඔය නිකන් මේ කුඩා වතුරු පාරක් දිය බුබුලකින් වගේ එනවා වගේ එකක් මෙතන තියෙනවා. එතකොට ඔන්නේ මෙතෙන් ඩාකු මේ දුර්වල වෙච්ච අගය අපි තල්ලු කිරීමක් කරනවා. මෙතන අපි ඉස්සෙල්ලාම ලියාගමු මේ පහ කියලා දාලා තියෙන එකේ මෙතන නම්බර් 5 කියලා තියෙන්නේ. එතන එන්නේ මොකද්ද? ජරාවන රූපය නිසා ඇතිවෙච්ච සංඥාගේ. අන්න ඒක ලියාගන්න නැත්නම් ලියාගන්න නම්බර් 5 එකේ ඉන්නේ ජරාවන රූපය නිසා ඇතිවන සංඥාගේ. අන්න ඒක යන පරිදේවේ දක්වා. මේ කියන්නේ කුඩා වතුර පාරක් වාගේ නිකන් දිය බුබුලකින් කියන කොටසක් වාගේ. ඉතින් වතුර දිය බුබුලකින් ආවනම් නිකන් අවුවාවනම් ඕක වේලිලා යනවා නේ. තවත් වතුර බුබුලකින් ඇවිල්ලා එකතු වුණාන මේක ගලනවා කියන එක තියෙනවා. එතකොට දැන් අන්නේ ගලන්න උපාකාර වෙන එක තමයි මේ ඊළඟට වෙන්නේ. ඒ කියන්නේ මෝහය නිසා මේ මෙතන ලීලා තියෙන උද්දච්චය කියලා නේද? එතකොට මේ උද්දච්චය මගින් තමයි මේක පවත්න්නේ. උද්දච්චය මගින් මේක පවත්නවා. එහෙනම් අපි මෙතන ලියාගමු මේ ලයින් 6 එකේ මිච්ඡා දික්තිය මගින් ඇතිවෙච්ච උද්දච්ච මානාගිය කියලා. මිච්ඡා දික්තිය මගින් ඇති වුණු උද්දච්ච මානාගේ. ඔබ තමයි ওই කාමරාගනුසී රේඛාවනේ නේද? එතකොට දැන් අපි දැන් වතුරු පාරට තව චූටි වතුරු පාරක් එකතු වුණා. අපි උද්දච්චේ. මිච්ඡාදිත්තේ ඉඳා. මෝහය ඇතුළේ තියෙන මිච්ඡාදිත්තේ. ඊළඟට ආපහු ඒ දැන් මෙතෙන්ට ආපු අගය දැන් භයාවති දක්වා ගමන් කරන්න තවත් එක්කෙනෙක් උදව් උපකාර කරනවා. තවත් වතුරු පාරක් වාගේ එකක් එක්කවගෙන. ඒක තමයි මේ ලයින් 7 එකෙන් එන්නේ. මොකක්ද ඒ කියන්නේ? පෙර පරාමාස වෙච්ච ධර්මය. එහෙනම් මෙතනින් ලියාගමු අපි මේ ලයින් 7 එකෙන් පෙර පරාමාස වූ තණ්හා ආගය කියලා. පෙර පරාමාස වූ තණ්හා ආගය. දැන් මොනෝක වුණාට පස්සේ මොකද වෙන්නේ? දැන් එහෙමනම් ඉතින් ලයින් 8 එක යාවනම් දැන් වතුර පාර හොතට ගලන බයගති දක්වා ආවා. ඉතින් ගලාගෙන යන්න තියෙනවා. එතකොට එහෙමනම් දැන් මෙතන අපි මේ කතා කරන්නේ සංස්කාර නේද? සංස්කාර බිඳිලා තමයි පරිදීව වෙලා. එතකොට හැබැයි මෙතනින් ගලාගෙන යෑමක් වුණා. එතකොට දැන් මෙන්න මේ අවස්ථාවේදී මේ සංස්කාරයන්ට අපි අගයක් දෙනවා. ඕක ඇවිල්ලා මේ 11 වෙනි රවුමට පස්සේ ඇති වෙනවා. අන්නේ සංස්කාරයන් නිසා අපි දැන් අත්තා කියන එක ඇති වෙනවා. අර කුකුල් පට්ටිය දාගෙන හරි කමක් නැහැ නේද? දැන් ජීවත් වෙලා ඉන්න පුළුවන් නේ. එතකොට ඒවට එහෙම දැන් අත්තා කියලා ඇවිල්ලා තියෙනවා. එතකොට එහෙමනම් දැන් අපිට පේනවා ඔන්න ඕදී තමයි උදව් උපකාර කරන්නේ. දැන් අපි බලමු මුලින් කිව්වා රූපේ ජරා වුණා නමුත් අපි ඒක වේදනාව නිසා සුඛයි කියලා අපි ඒක ගන්න. එතකොට දැන් අත්තා කියලා ගන්න අවස්ථාවේදී අපිට පේනවා වේදනාව ජරා කියලා 4 3. එතකොට දැන් මේ වෙලාව වෙනකොට අපිට පේනවා දැන් මේ සංස්කාරයන් අපි අත්තා කියලා ගත්තා. සංස්කාරයන් කියලා අත්තා කියලා ගත්ත නිසා තමයි දැන් අපි අර ඉස්සෙල්ල ස්ලයිඩ් එකේ මෙතෙන්දි මේ අත්තා කියලා ගත්තේ. පේනවාද ඒක වැලට සම්බන්ධ වෙලා දැන් නේද? හරියට නිකන් ආනාතිපාතය කරාම දත්තා දාන වෙනවා වගේ සංස්කාරයෙන් අපිට එතන අත්තා කියලා ගත්තාම එයා උදව් උපකාර කරනවා මෙන්න මේ අත්තා කියලා ගන්න. 9 වෙනි ස්ලයිඩ් එකේ තියෙන අත්තා. ඒ කියන්නේ වේදනාව ජරා වෙන ඕක ගනින් කියලා කියනවා නේද? ඔන්න ඔය අර්ථය නේ කියන්නේ. ඊට පස්සේ දැන් එයා උදව් උපකාර කරනවා මේ ජරා වෙන රූපයක් අත්තා කියලා ගන්න. එහෙමද? එතකොට එහෙමනම් අපිට පේනවා මේ 10 වෙනි ස්ලයිඩ් එකේදී අපි මේ කරන්නේ 3 වෙනි විරියෙන් කියන එක භාවිත කරන්න ඕනකොටද? සංස්කාර මගේ නොවේ. සංස්කාර නිසා අත්තා නොවීමට. එතකොට එහෙමනම් ඉතින් අපිට පේනවා අපි මේ සංස්කාරයෙන් රකින්න ඕනේ නැහැ. සංස්කාරයක් රැක්කොත් මොකද වෙන්නේ? අර ඒරියා 4 වල අත්තා වෙනවා. ඒරියා 4 එක කියනවා කසි ඩබල් ජරා රූපයක් ගන්නයි කියලා අපි පුෂ් කරනවා. ඔන්න ඔය අර්ථයයි යෝකේ තියෙන්නේ. එතකොට දැන් අපි එහෙමනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. 11 වෙනි ස්ලයිඩ් එකට. දැන් මෙතන මේ පෙන්වන්නේ දැන් ඕගලන්ට අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් පැහැදිලි කළා මේක මේ සුඛය කියන එක පරාමාස වුණා. සුඛය පරාමාස වුණාම අපි ඒක අත්තා කියලා ගත්තා නේද? එතකොට මෙයා අත්තා කියලා ගත්තාම මෙයා ඇඟිලි දික් කළා මොකද්ද මේකට කියන්නේ? රූපයට. රූපය දැන් සුඛයි. මේක හරියට නිකම් මේ පුද්ගලිය දිහා දැකලා ඒ පුද්ගලයා හරි සුඛයි කියලා කියනවා. ඕක නිකම් මේ වයසට ගිහිල්ලා ඇඟ දිරාගෙන ගිය ආච්චි අම්ම කෙනෙක් දිහා බලලා වුණත් වෙන්න පුළුවන්. මොකද හිතන්න ඔබ බලන්න ආච්චි අම්ම ඕගලන්ට හොඳ කෑමක් හදලා දෙනවා නේද? දැන් හිතන්න ආච්චි අම්ම හොඳට කෑමක් හදලා දෙනවා. දැන් ආච්චි අම්ම ජරා වුණාට ආච්චි අම්ම සුඛයි නේද? වෙනවද කියන්නේ? දැන් ඒ පාර ඔන්න ආච්චි අම්ම දවසක අසනීප වෙලා ඇඳට වැටිලා උයලා දෙන්න දැන් කෙනෙක් නැහැ. දැන් පේනවද පොඩි වෙනසක් පේනවා තමන්ට නේද? එතකොට ආච්චි අම්ම මෙච්චර හොඳ වෙලා තියෙන්නේ මොකද? ආච්චි අම්මා හොඳට රහට කෑමක් එහෙම හදලා දීලා ඔය වේදනාව නිසා නේද? එතකොට ඔන්නෝක තමයි මේ පෙන්වන්නේ රූපකායේ අදිවචන සංස්කාරය. ඉතින් තරුණ බබා කෙනෙක් එහෙම ගත්තාම ඉතින් තවත් තේනවා නේද? එතන සුඛයිනේ බබාගේ දකින්නකොට ඉතින් ජරාව පේන්නේත් නැහැ වැඩිපුර. ඒක නිසා තමන්ට ඒක තියෙන රූපකායේ අදිවචනීය කියලා කියන්නේ ඒක තමයි. එතකොට ඊළඟට මේ විදිහටම ධර්මීය ගැලීමක් කියන එක ඒරියා 6 වලත් සිද්ධ වෙනවා. එතකොට මේ ඒරියා 6 වල ධර්මීය ගැලීම කියන එක තුන් ආකාරයකට තමයි සිද්ධ වෙන්නේ. ඒක තමයි මෙතන පෙන්වලා දීලා තියෙන්නේ. එකක් තමයි මේ උද්දච්චය නිසා මේ මිච්ඡාදිට්ඨික මගින් ඇතිවීමක් කියන එක තියෙනවා. මිච්ඡාදිට්ඨි මානාගය මගින් ඇතිවීමක්. එතකොට ඒකෙන් කාමරාගාමසී පාර. ඊළඟට අවිද්‍යාශ්‍රය ඉඳන් කාමාශ්‍රයට යෑම කියන එක තියෙනවා. ඊළඟට ලයින් 8 එකදී ඔබ හොඳට බලන්න තියෙන්නේ මෙන්න මේ රේඛාවෙන් තමයි කොහොමද මේක ධර්මීය ගලාගෙන යනවා කියන එක පේන්නේ. එකක් තමයි ලයින් 6 එක නේද? මේ ලයින් 6 එකේ අපිට පේනවා ඒ උද්දච්ච නිසා ඇති වෙන මිච්ඡාදිට්ඨික අගය කියන එක ඇති වෙනවා. එතකොට මේක නිසා අපේ ධර්මය ගැලින්මත් වෙන මේවා හරි ධර්ම දේවල්. ඔබලන්ට මේ තව ගැඹුරට ධර්මීය බලනවා නම් පේනවා මැරිලා අපි නිකන් ගලක වැදලා කුඩු වෙලා ගිහිල්ලා. ඒත් අපි හිතනවානේ මේක සුඛයි කියලා. මේ ජීවිතේ ඒ කියන්නේ මේක දික් කළාම පහට දැනෙන සංඥාවට කියන්නේ මේ රේඛාව. මේ කාමරාගංශේ රේඛාව නේද? එතකොට ගලේ වැදලා කුඩු වුණත් අපේ මොහේ කොච්චරද අපි හිතනවා සුඛයි කියලා. ඔන්න ඔය අර්ථය ඇතියෙන්නේ. එතකොට මෙතනින් අපේ උද්දච්චය නිසා මේව පවතිනවා කියන කතාවත් එක්ක ඔන්න අපි එක පැත්තකින් ධාරාව ගන්නවා. ඊළඟට ඔගොල්ලෝ ටිකකට ඉස්සලා බලුවා අවිද්‍යා ආශ්‍රය ඉඳන් කාම ආශ්‍රයට යනවා කියලා නේද? එහෙමනම් ඒක තව පාරක්. ඊළඟට ආපහු වෙන මේ ලයින් 8 මේක දිගේ දැන් මේ ඇතුලෙන් පරාමාසයට එකතු කරලා තියෙනවා. ඒකිනුත් එකතු කරලා මේක ධර්මයේ ගලාගෙන යන කියන එක තියෙනවා. ඉතින් එතකොට අපිට පේනවා එහෙමනම් ඒ කියන්නේ දික්ටි අනුසේ පාර දැන් ටිකකට ඉස්සලා බලපු එක නේද? මෙතෙන්ට ආව නම් එහෙනම් දික්ටි අනුසේ සම්බන්ධ වෙනවා 140 පාර. නේද? එතකොට ඔන්නේ අවස්ථාවේ අපිට පේනවා දැන් ඔය අපි 8 වෙනි රවුම කියන එක ගත්තොත් මෙතන මේ පෙන්වලා දීලා තියෙන එකයි ඔය 8 වෙනි රවුම කියන එක ගත්තොත් අපිට ඔය දැන් අවිද්‍යාශ්‍රයෙන් දිට්ඨියාශ්‍රය දිට්ඨියාශ්‍රයෙන් දිට්ඨිසල්ලේ දිට්ඨිසල්ලෙන් අපි ආපහු අර සංඥාව අල්ලගෙන ඉන්නවා කියන එක තියෙනවා. එතකොට ඔය දැන් වට 8ක් ගියයින් පස්සේ මොකද වෙලා තියෙන්නේ? වට 8ක් ගත්තාම අපි දන්නු තීන මිද්ද ස්වභාවය නේද? ඒ කියන්නේ සංඥාවන් කියන ඒවා අපි මුලින් පටන් ගත්තා ජරාවටපත් වෙලා කියලා. ඊට පස්සේ අපිට පේනවා ඒ ජරාවටපත් වෙලා විතරක් නෙමෙයි සංඥාව ව්‍යාතිය රෝගී භාවයට කියන එකටත් පත් වෙලා වට 8ක් කියන්නේ ඉතින් තීන විද්‍ය කියන්නේ රෝගී භාවයනේ නේද? චිත්තචෛසිකයන් අකර්මන්නේ භාවයටපත් වෙලා. එතකොට එහෙමනම් ඉතින් රෞමිනි 8 වෙනින් පස්සේ අපිට කැමති වෙලා තියෙන්නේ මොකක්ද? ජරා ධර්මයටයි ව්‍යාධි ධර්මයටයි දෙකටම කැමති වුණා කියන එක තමන්ට තේරෙනවා. එහෙමනම් අපි ඊළඟ ෆ්ලයිට් එකට යමු 12 වෙනි ෆ්ලයිට් එකට. දැන් ඉතින් ඔයගලන්ට පේනවා මේකේ දැන් මුලින් තමයි ස්ටෝරි එක මොකක්ද කියලා නේද? අපි දන්නවා අවිද්‍යාශ්‍රව වෙන්න ඉස්සෙල්ලා අපිට කාමාශ්‍රයම් කියන ඒවා ඇති වුණා. 4 4න් පස්සේ නේද? ඊට පස්සේ භව ආශ්‍රය පස්සේ නිරවමින් පස්සේ. ඒකට අනුතුරු අපිට ඇති වුණා දික්ටි ආශ්‍රය 8 වෙනි රවමින් පස්සේ. මේකෙන් පස්සේ අවිද්‍යා ආශ්‍රය 10 වෙනි රවමින් කියන එක. දැන් මොකද වෙන්නේ? ධාරාව හොඳට ගලන පිටිය අර ෆ්ලඩ් දෙවි වාගේ එනවා කියලා කාමාශ්‍රයට කියනවා. මේවා ඔක්කොම ගන්න ගන්න කියලා කියන්න ඕන ජරාවක් ගන්න කියන අර්ථයට කියනවා. රූපේ ජරාවක් ගන්න කියනවා, වේදනා ජරාවක් ගන්න කියනවා, සංඥාව ජරාවක් ගන්න කියලා කියනවා. සංඥාව රෝගී බවට පත් වෙලා ඒත් ගන්න කියලා කියනවා. එතකොට දැන් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් හොඳට මේක රෝදේ කැරකෙන. එතකොට රහතන් වහන්සේ පෙන්නනවා කැරකෙන්නා වූ රෝදේ තණ්හාව ලෙස දැකිය යුතුයි කියලා. මොකද්ද? කැරකෙන්නා වූ රෝදේ තමයි තණ්හාව ලෙස දකින්න කියලා කියන්නේ. එතකොට දැන් එහෙනම් අපිට පේනවා අවිද්‍යාශ්‍රෝ වීම කියන එක කාමාශ්‍රෝණයෙන් සිදු වුණා. දැන් අවිද්‍යාශ්‍රෝ නිසා දැක වූ ගම සුබයි. ඕන කුණ ගොඩක් ගන්නවා කියන ස්වභාවය තියෙනවා. එතකොට කැරකෙන්නා වූ රෝදේ ගලන්නා වූ ධාරාව පැවැත්වීම කාමාශ්‍රෝ සහ අනිකුත් ආශ්‍රෝණයෙන් සිදු කරනවා. තේරුණාද කියන්නේ? අපිට දැන් අවිද්‍යාශ්‍රෝ ඇති වුණා නම් ඕනම එකක් දැකපු ගම සුබයි කියලා අපි ගන්නවා. ඉතින් ඒක සුබයි කියලා ගත්තා නම් ඉතින් ඊට පස්සේ අපි ඉතින් ඒ රූපය ස්පර්ශ කරලා නේද ආපහු අපේ වැඩේ අදා ගන්නවා. ඒ කියන්නේ කාමාශ්‍රෝ භවආශ්‍රෝ මේවායින් ඔබගෙන් අපි ඊට පස්සේ අවිද්‍යාශ්‍රවට එකතු කරනවා. එහෙනම් මැරෙන්නේ නැහැ නේද? වෙනවා මේක රවුමේ යනවා මිස මැරෙන්නේ නැහැ. කොච්චර ජරා වුණත් කොච්චර කරප්පුම අපි ගමන දුවනවා කියන එක පේනවා. එන්න එන්න දුක් විඳිනවා. එතකොට දැන් මේක හිතන් හරියට බලන්න අපි ඕගොල්ලෝ දන්න ඔය බයිසිකල් වල තියෙන කලක් කලකට මේ ස්පෝක්ස් එහෙම බුරුල් වෙලා අර මැද්ද කෑල්ල පොඩ්ඩක් එහාට මෙහාට හෙල්ල වෙනවා නේ. එහෙමත් නැත්නම් හිතන්න බලන්න, ඒ කියන්නේ එහෙම වුණාම පොඩ්ඩක් අර මැද්ද කෑල්ල ඉස්සරහට යනවා කියන එක තියෙනවා. එහෙමත් නැත්නම් හිතන්න බලන්න තටාකයක් තියෙනවා. ඒ තටාකේ රවුම් රවුම් පොන්ඩ් එකක්. මේකේ මැද්දේ පාත්‍රයක් තියෙනවා. මිනිස්සේ කෝට්ටක් දාලා අර තටාකේ වටේට මෙහෙම පොඩ්ඩක් කරකවන. මොකද මේ වතුර වටේට යනවා නේද? මැද්දේ පාත්‍රෙත් නිකන් ඉන්නවා. ඒකත් රවුමට කැරකෙන්න ගන්නවා කියන එක තියෙනවා. එතකොට ඔන්නෝයි අර්ථය තමයි මේකේ පේන්නේ. ඒ කියන්නේ මෙතන මේ තටාකේ පේනවද මේ පුලින් කියලා දාලා තියෙන්නේ අපේ අපේ තිබෙනා වූ ලෝභයත් එක්ක තමයි මේක මම දාලා කරකවනවා වගේ එකක් තියෙනවා. එතකොට පල්ලෙහා මොකද කරන්නේ? එයා පුෂින්. ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රයෙන් ඉඳන් අපි කාම ආශ්‍රයයට අපි ගමන් කරන මේ පැත්තේ මේ සංස්කාරයන් නිසා. ඉතින් අර කුකුල් පට්ටිය දාගත්ත මුදලාලි නම් ඉතින් එයාට තණ්හාව ලෝභය තියෙනවනේ හොඳට නේද? එතකොට අනිත් පැත්තෙන් එයා පානාතිපාතය වගේ සංස්කාරයන් කරනවා. එතකොට යටපැත්තෙන් යනවා. එයා ධනියම හොයනවා. එකපැත්තකින් සප තියෙනවා කියලා හිතාගෙන. එතකොට මේ දෙන්නේ ඔයගලන්ට එහෙනම් පේනවා. අර අපි ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ දැක්ක නේද මේ කාමාශ්‍රයයට කෙලින්ම සම්බන්ධ මේ කාමාශ්‍රයෙන් ඉඳන් භවආශ්‍රයට කෙලින්ම සම්බන්ධතාවයක් නැහැ කියලා. එතකොට ඒක තමයි මේකේ පේන්නේ. ඉතින් ඕගලන්ට පේනවා මෙතන මේ මැද්දේ තියෙන්නේ අර වේදනා පරාමාසය මෙතන ආත්තා කියලා ගන්නා එක. මේක තමයි පාත්‍රය නේද? එතකොට මේක කරගුණාම මොකද වෙන්නේ? අන්න දැන් ඒකෙන් අපිට තියෙනවා අර සුඛයි කියලා ගත්තාම පසු සංඥාවක් හැටියට භවආශ්‍රය කියන එක එහෙම තියෙනවා. දැන් අපි හිතුව මේ කෝට්ට දාලා කරකෝන එක නැවත්තුවා කියලා. කෝට්ට කරකෝන එක නැවත්තුවට මේ ඇතුලේ පාත්‍රය කැරකෙන නිසා ඕගලන්ට පේනව නේද වතුර ආපහු කැරකෙනවා කියලා. අන්න ඔය අර්ථයයි තියෙන්නේ. එහෙනම් මේක කැරකීම මගින් මේකෙන් එකතු කරනවා අවිද්‍යා ආශ්‍රයයට. මෙතන උඩින් අවිද්‍යා ආශ්‍රයෙන් කරකවන පාත්‍රය කරකව ගත්තා භ්‍රමණීය වෙනවා. ඉතින් ඒක තමයි ඕගලන්ගේ භවය. දැන් එතකොට මේක කැරකෙන නිසා හරි අර කෝට්ට නැති වුණත් මේ වතුර කැරකීම කියන එක සිද්ධ වෙනවා. එතකොට දෙන්නට දෙන්න වෙනවා. එතකොට රෝදී කැරකෙනකොට භව ආශ්‍රය නිසා ඒ සංඥා කොටස් අවිද්‍යා ආශ්‍රයට අපි එකතු කරනවා. එතකොට එහෙමනම් ඔතේ ඔබ තව තුට්ටක් තේරෙන්නේ නැත්නම් මෙතෙන්ට හිතන්න බලන්න මේ බයිසිකල් රෝදී තියෙනවනේ අර කේස් එකක් වගේ එකක් නේද? ඒ කේස් එකට වතුර දැම්මොත් මොකද වෙන්නේ? කේස් එකයි රෝදී අතරට ඒ දෙක අතරින් වතුර ගිහිල්ලා මේ කේස් එකේ මෙතන යටපැත්තේ වතුර මෙහාට පුෂ් වෙනවා. එතකොට මේක හොඳට කැරකෙනවා නේ. ඔන්න ඔය අර්ථය තමයි යෝකේ තියෙන්නේ. කියන්නේ මෙතන මේ පැත්තේ ඉඳන් සක්කේ මෙතන චේතනාව කියලා හිතුවොත් මේ පැත්තෙන් ඕගලන්ට පේනවා අර වේදනාවත් එක්ක තියෙන්නේ. එතකොට වේදනා චේතනා කියන්නේ අභිජ්ජා වෙනවා අපි මේ පැත්තේ මේ පැත්තේ නැදිනවා. එතකොට ඉතින් එහෙමනම් දැන් අපිට ප්‍රශ්නේ හොඳට පේනවා. අපිට පේනවා දෙවිලි පාර අපි වේදනාව ජරාවට කැමති වුණා කියලා. ඊළඟට අපි තුන්වෙනි පාර අපි ගත්තාම අපි ඔක්ක 4 4 5 3 4 3 4 2 මේ ඔක්කොම වෙලා නේද? ඉතින් මේ වෙනකොට 5 3 කියලා කිව්වහම අපි දන්නවා සංඥා ජරාවක් කියන එක ඇති වෙනවා. එතකොට එහෙමනම් අපි අන්තිමට කැමති වෙලා තියෙන්නේ මොකකටද? මුළු දුක්ඛ ස්කන්ධයකම. ජාති ජරා ව්‍යාධි මරණ ඔක්කොටම පියවෙන්නේ ඔය ලකුණු කළේ නේද? මුළු දුක්ඛ ස්කන්ධයකටම තමයි අපි මේ කැමති වෙලා තියෙන්නේ. ඉතින් මේකට මේ උත්තරයක් තියෙන්නත් එපා, විසඳුමක් තියෙන්නත් එපා නේද? විසඳුමක් තියෙනවා. ඒක තමයි ඔය සප්පුගම සූත්‍රය කියලා ඒ සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ අංගුත්තර නිකාය සූත්‍ර දේශනාව ඒකේ ඒ ආනන්ද හාමුදුරුවෝ තමයි පෙන්නන්නේ මේ පාරිශුද්ධ ප්‍රධානියන්ගේ හතරක් තියෙනවා කියලා. ඒකේ පෙන්නනවා අපි සීල පාරිශුද්ධ ප්‍රධානියන්ගේ, චිත්ත පාරිශුද්ධ ප්‍රධානියන්ගේ, දිට්ටි පාරිශුද්ධ ප්‍රධානියන්ගේ, ඊළඟට විමුක්ති පාරිශුද්ධ ප්‍රධානියන්ගේ කියලා ප්‍රධානියන්ගේ හතරක් තියෙනවා කියලා. එතකොට ඔන්නේ ප්‍රධානියන්ගේ භාවිතා කරලා අපි මේ විඥාන ධාරාව ගලනවා කියන එක නවත්වා ගන්න. ඒක පැහැදිලි කරනවා නම් පොඩ්ඩක් මේ අපි ළඟ මෙතන හොඳ ඩයග්‍රෑම් එකක් නැහැ මේකට. ඔයගලන්ට පේනවා නේද මෙතනින් තියෙනවා කියලා ඉදන් සච්චේ ඉඳන් බයාගතිට ඉන්නා වූ රේඛාව නේද? ඒක නම් ලකුණු කරලා තිනවා 5 8 කියලා. ආපහු ඔයගොල්ලෝ ටිකකට ඉස්සලා දැක්කා දිට්ටි අංශේ රේඛාව. මේ 10 වෙනි ස්ලයිඩ් එකේ ඒක පෙන්නනවා. මතකද දිට්ටි අංශය රූපේට සුකයි කියලා එහෙම කිව්වේ නේද? රූප කාය ආදි වචන. එතනින් ආවේ අපි වේදනාව නේද? වේදනාවෙන් උඩ යනවා අපි චේතනාව. චේතනාවෙන් අපි එනවා ඉදා සත්‍යයට. ඕක ඇඳගත්තුත් හරියටම ඕක නිකන් ඩයමන්ඩ් ෂේප් එකකට අලුව කැල්ල වගේ වටේට ධාරාව ගලන. එතකොට සීල පාරිශුද්ධ ප්‍රදානයෙන් ගේ කියලා කිව්වහම මෙන්න මෙතන තියෙන සංස්කාරයන් තියෙනවා. ඒ සංස්කාරයන් අපි ගණ්ඩ යන්නේ මොනවද? පානාතිපාතේ කරගෙන ඉන්නේ යන්නේ, කුඩුපට්ටියක් දාගෙන ඉන්නේ යන්නේ නැහැ කියන එක තියෙනවා. එතකොට ඒ වගේ සංස්කාරයන් ගිහිල්ලා තියෙන ඒවට තමයි නිමාන වෙන්නේ නේද? ඒවා එහෙම අඩු වෙනවා මෙතන සීල පාරිශුද්ධ ප්‍රදානයෙන්. එතකොට මෙතනින් මෙහාට විදං සච්චේ ඉදං භයාගති තින්නෑ වගේම ඒකට පැරලල් තමයි වේදනාවෙන්ද චේතනාවට යනවා කියන එක. එතකොට අපි අන්න ඒකත් නැති වෙන්න ඕන. ඉතින් ඒක නැති වෙන්නේ චිත්ත පාරිශුද්ධ ප්‍රදානයෙන් කියන එක. ඒක තමයි ඔයගොල්ලෝ අර හතරවෙනි දවසේ ඉගෙන ගත්තේ අර හතරවෙනි භාවනාව ආහාරය නේද? ඒකද කිව්වනේ අපි අර විවේක දස්සී පස්සේසු කියලා කියව එහෙම මතකද? ඒක කල්පනා කළේ ඔය මිනිස්සේ දිහා බලලා සුඛයක් සොම්නසක් ඇති වෙනවා නම් ඊළඟ පාර බලනකොටත් එයා හිතුව විදිහට ඉන්න ඕනේ කියලා කිව්වා. ඉතින් ඕක බෑයි කියලා තීරිච්ච මිනිස්සයා මොකද කරන්නේ? එයා කරන්නේ මේ ඔක්කොම අතහැරලා දාලා විවිච්ඡේව ධාමයේ විච්ඡකුසලයේ ධම්මෙහි සවිතක්කං සවිචාරං විවේක ධම්ම ප්‍රීති සුඛං ප්‍රථම ධානං ප්‍රසම්පච්ච විරති කියලා පළවෙනි ධානයට දෙකක් එකහව කරන්න බැරි නම් මොකද කරන්නේ? අල්ල විසිකරලා අතහැරලා ධානයට යනවා. ඇර වෙන කරන්න දෙයක් ඇත්තේ නෑ. එහෙමනම් අපිට පේනවා මෙහෙම පැරල ධර්මයක්. ඉදං සච්චේ ඉදං භයාගති දෙන එකයි වේදනාවෙන් ඉදං උඩ චේතනාවට යන එකයි නවත්වා කියන එක. එතකොට ඒ වගේම ආපහු තේන චේතනාවෙන් ඉදං ඉදං සච්චේට එන එක. ආන්න ඒක අපි නවත්තා ගන්නවා දික්ටි පාරිශුද්ධ ප්‍රදානයන්ගේ. ඔතන තියෙන දික්ටි නේද? මගේ මගේ කියලා ගන්නවා. අර සුඛ වේදනාවක් එහෙම ඇතිලා ඉතින් මගේ කියලා අරගෙන තමයි ඒ අත්තායකින් ඒක ඇති වෙන්නේ. එතකොට එයා නවත්තනවා මේ පැත්තට. දැන් බලන්න මේක බොක්ස් එක වගේ නේද? දැන් මේ පල්ලෙහාට එන එකත් එපා, උඩට යන එකත් එපා, එතනින් උඩ චේතනාවෙන් ඉඳන් ඉදන් සත්‍යයට එපා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ අර මෙතනදී පේනවා ඒක නම් නේද? භයගති ඉඳන් වේදනාව දක්වා එන රේඛාව නේද? අන්න ඒක නවත්තනවා අපි විමුක්ති පාරිශුද්ධ ප්‍රධානියන්නේ කියන්නේ. එතකොට ඔක පෙන්වන්නේ නිකන් නෙමෙයි. ලෝභ, දේශ, මෝහ ඒ පාරවල් තුනකින් අපි නවත්තලා ඊට පස්සේ තමයි අපි ඔය විමුක්ති පාරිශුද්ධ ප්‍රධානියන්නේ ඒක හොඳට මනසෙන් පවත්වන ලෝභ, දේශ, මෝහ ධර්මයන්ගේ පවතින්නේ නැති වෙන විදිහට. ඉතින් ඔක හරීම ගැඹුරු ධර්මයක් උතන තියෙන්නේ. ගැඹුරු ධර්මයක් කියන්නේ ඕගලන්ට පේනවා අර බිඳින බලපහර බිඳිලා ආවට දැන් තමන්ගේ පැත්තට නෙමෙයි හුලඟ ගලාගෙන යන්නේ අනිත් පැත්තට. දැන් දැක්කනේ හැබැයි යා කරන වැඩේ නේ. එයා කියන්නේ මේ ජරා වෙන රූපය හැම ගන්න කියලා. අර අත්තා කියලා වුණේ නේ. ඊට පස්සේ වේදනාව ජරා වුණා. ආයිත් කිව්වා අපිට ගන්න කියලා. එතකොට තව ටිකක් යනකොට සංස්කාර ජරා වෙනවා. ඒක ගන්න කියලා කියනවා. එතකොට එහෙනම් අපි පුෂ් කරනවා හරියට. ඒ කියන්නේ වට අටක් යනකොට අර මං කියවනේ වතුර පාර මෙහෙම මේ පැත්තට ගිහිල්ලා අනිත් පැත්තට අපු වැදිලා එනවා කියලා නේ. ඒ වැදිලා එනකොට නිකන් නෙමෙයි. මං කිව්වේ අර ආච්චි අම්මත් සුබයි සුබයි කියලා ගත්තා කියලා නේද? එතකොට ඒක ඔක්කොම ගණ්ඩේ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මොකද්ද මේ? ඔය රූපය කියන එක පුදුමාකාර විදිහට සනාත කරනවා. රූපය කියන එකේ සුභය කියන එක අපේ වේදනාව මගින් සනාත කරනවා, සංඥාව මගින් සනාත කරනවා. ඒ වගේම ඕගොල්ලන්ගේ මේ අහංකාරය තියෙනවනේ, අහංකාරය මගනුත් ඒවා ගණ්ඩේ කියලා සනාත කරනවා. ඉතින් එහෙම උනායින් පස්සේ තින් අපි ගන්නවා නේ ඕගොල්ලෝ කියන. ඒතර නාම රූප තියෙන තැන තමයි ඒක ඒ විදිහට සිද්ධ වෙන්නේ. ඉතින් හරි ගැඹුරට ඒ ධර්මය බලන්න බලන්න යම් වූ ආකාරයකට ප්‍රමාණයක් තේනවා. සංස්කාරයෙන් බිඳිනවා කියලා දන්නේ නැතුව අපි මේ දේ කරගෙන ඉන්නේ. ඒක නිසා තින් ආකාශ සංඥායතන දැන් ඒව වුවත් ඇහැලා ආකාශ සංඥායතනට ගිහිල්ලා ගිහිල්ලා ඒක අල්ලගෙන හිටියොත් ඒත් හරියන්නේ නැහැ නේද? එතකොට අන්න ඒව පවා අපි කැමති වෙනවා නම් ආකාශ සංඥායතනට හරි කැමති වෙනවා නම් එහෙනම් අපි මරණයටම තමයි ආපෝ කැමති වෙන්නේ කියන එක තියෙනවා. එතකොට එහෙමනම් අපි ඒකේ විසඳුමකුත් ඉගෙන ගත්තා නේද? එතකොට දැන් අපි ඉගෙන ගත්තා මේකේ භාවනා කරන විදිය. කොහොමද භාවනා කරන්නේ? අපි මුලින්ම අපි දැන් විඥානීය හට ගැනීම කියන එක බැලුවා. බලලා ඉවරලා අපි පෙන්වන මෙතන කාරණා වගේක් ලියාගත්තා. කොහොමද මේකේ මුලින්ම උගුරු සිටිය යුතු ධර්මය තමයි තමන්ගේ ස්ටයා කේස් එක කැඩිලා තියෙනවා නම් ඒ කියන්නේ ජරාවටපත් වෙනවා. අපි කිව්වා දැන් ජරා ධර්මය හඳුන්වනවා. වේදනාවේ ජරා ධර්ම. ඇත්තම කියනවා නම් ස්ටයා කේස් එකේ අර තීන්ද විතරයි ගිහිල්ලා තියෙන්නේ. ලී අල්ලගෙන උඩට නගින්න පුළුවන්. නමුත් මේක දැකීමෙන් ඇතිවෙන්නා වූ වේදනාවනේ මේ ඉවස ගන්න බැරි වෙලා තියෙන ඕක අපි රිප්ලේස් කරමු කියනවා. නේද? රූපේ තාම කැඩිලා නැහැ බලුවා. තීන්ද ටික ගිහිල්ලා තියෙන පොලිෂ් එක. එතකොට දැන් අපි කල්පනා කරන හොඳ එකක් ගම්මුයි කියලා. අන්න එතෙන්ද මොකද වුනේ? අන්න අපි තියෙන එක පලාස කරා ඒක කඩ බිඳලා දාලා රත්තරන් වලින් හදනවා වගේ හැඟීමක් ඇතුව තමයි ඉතින් හදන්නේ හොඳ එකක් අට වෙනවා නේද? එතකොට එහෙනම් අපිට පේනවා බෙල් ෂේප් කර්ව් එක මෙතෙන්දී රවුම් තුනක් යනකොට ජරාවටපත් වුණා. හතරවෙනි රවුමේ හතර හතර කිව්වම අපි හැදුවා නම් ඒ කියන්නේ જાතියක් ඇති වුණා නම් ඊට ඉස්සෙල්ලා මම මැරලා තියෙනවා. කොහෙද මම මලේ? හතරේ දෙක. ඉතින් අපි එහෙනම් නිට්ටයයි කියලා අරන් තියෙන්නේ. දෙක කියන්නේ නිට්ටය. ස්ටෙප් 2 කියන්නේ නේද? විඥාණය මැරෙනවා අපි කියනවා නිට්ටයයි කියලා. මොන තරම් මෝඩද කියලා හිතෙනවා. ඊළඟට මෙන්න මේ පහ තුනක් බලන්න. මං කිව්වේ අර ගිහිල්ලා රිවර්ස් වෙලා එනවා කියලා නේද? එතකොට දැන් මගේ මේ ප්‍රියයි කියලා ගත්ත දෙයක උලම්පාර මට වදිනකොට මං ප්‍රියයි කියනවනම් ඉතින් ඒක එන්නේ නැත්තම් මේ පැත්තට දැන් එහෙනම් මට පේනවා ඒක නිට්ටයයි කියලා ගත්ත දෙය දැන් වෙනස් වෙලා තියෙනවා. එන සංඥාවේ ජරාව. ඒතර අපි ජරාව හඳුන්වා දුන්නේ කොහොමද? දික්තිය වෙනුනහම ජරාව. රූපයයි රූපය නිසා මම පවතිනවා. එහෙම නැත්නම් වේදනාවයි වේදනාව නිසා මම පවතිනවා. දික්තිය වෙනුනහම ජරාව. සංකප්පේ වෙනුනහම සංකප්පේ තියෙන චිත්තේනේ නේද? එතකොට මේ සංකල්පේ වෙනුනහම ආන්න එතෙන්දී ඔයගලන්ට තියෙනවා ව්‍යාධි ධර්මයේ කියන එක. අපි එහෙමනේ හඳුන්වා දුන්නේ. ඒතකොට අන්න ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඊට පස්සේ අපි භාවනාවට අපි පෙන්වුවා මේ ආශ්‍රව අතර රවුම් පෙන්වුවා ආශ්‍රවත් එක්ක සම්බන්ධ නැහැ යටි. අපි කිව්වා මේ පැත්ත ෆ්ලඩ් වෙනවා කියලා නේද? කාම ආශ්‍රව මේ වගේ ෆ්ලඩ් වෙනවා දැන් අවිද්‍යා ආශ්‍රව, දික්ඛ ආශ්‍රව. එතකොට එහෙම පෙන්වලා අපි ඔන්න භාවනාවට ආවා. මේක තමයි භාවනාව. සබ්බාශ්‍රව භාවනාව. මොකද්ද? අපි විරියක් භාවිතා කරනවා රූපය මගේ නොවෙන්න නේද? රූපේ ස්පර්ශ නොවෙන්න. වේ සංඥාව මගේ නොවෙන්න, සංස්කාරය මගේ නොවෙන්න. එතකොට අපි ඊට පෙන්නවා අපි මේ අවස්ථාවේදී මේ කාමච්ඡන්දය තමයි මෙතන තියෙන්නේ. කාමච්ඡන්දය කියලා කියන්නේ නං ජරාවට ඇති කැමැත්ත. ඇයි අපි මේ මනෝපුත්‍ර ආසූචි ගොඩක් අපි දන්නේ ඇයි? එතකොට ඔයගලන්ට පේනවා මෙන්න මේ අත්තා අපිට යර සුඛය කලින් කාම කලින් ස්පර්ශයක් ලැබලා ඇති වෙච්ච සුඛය අත්තා වෙලා. අන්නේ අත්තා තමයි අපිට කියන්නේ ගණ්ඩෝක. ওই රූපේ ජරා වෙන ගඳ ගන්න රූපේ හොඳයි කියලා එයා කියනවා. අපි මෙතෙන්දි තේරුම් ගත්තා මෙයා අත්තා වෙනකොට අපේ මේ සුඛය කියන එක පරාමාස වෙන්නේ ජරාවටපත් වෙච්ච එකක්. වේදනාව ජරා වෙලා තියෙන්නේ. එහෙමනම් මෙතන අත්තා කියලා ගන්නකොට අපි තවත් මෝඩ වෙලා. නිකන් නෙමෙයි. රූපේ ජරාවයි වේදනාවේ ජරාවයි. ඇයි අපි මෙහෙම ගන්නෙ? මෙතන අත්තා. දැන් තමන් ප්‍රශ්න කරනවා ඇයි මම මේ ජරා වෙන වේදනාව අත්තා කියලා ගන්නෙ? හේතු බලාගෙන ගියාම අපිට පේනවා මේ සංස්කාර නිසා නේද? මෙතන පෙන්වන්නේ මේ ධාරාව ගලන්නේ කොහොමද කියලා. එතකොට මෙන්න මේ ධාරාව මේ විදිහට ගලනවා මේ පාණාතිපාත අදත්තා දාන වාගේ සංස්කාරය. එතකොට සංස්කාරයන්ටම අගය දුන්නා. කොහොල් පට්ටියක් දාගත්තා. අන්නේ ඒව අත්තා කියලා ගැනීම නිසා තමයි දැන් මම කියන කොළොස්ස නිරවුමෙන් පස්සේ ඇති වෙන දෙයක් මේක නිසා තමයි අර අත්තා කියලා මෙන්න මේ අවස්ථාවේදී ගන්න වෙන්නේ. සංස්කාර අත්තා කරගත්තාම මෙතන මේ සුඛේ පරාමාස වෙන ජරා වෙන ඒවා අපි අත්තා කරගන්නවා කියන එක තියෙනවා. දැන් එතකොට එන්නේ මේ වැඩේ ඔඩු දිව්වා නේද? එතකොට එහෙනම් මේක තමයි භාවනාවට එන්නේ. මේ කාරණාව මේ විදිහට බලමු. මේ විදිහට බලලා ඉතින් තමන් කල්පනා කරනවා මට එන්නේ නෝ මේක. මම මට එහෙනම් මේ ප්‍රශ්නේ ඇති නොවෙන්න නම් මම රූපය කියන එක ස්පර්ශ නොවෙන්න ඕන විරියක් ගන්න ඕන. සංඥාව මගේ නොවෙන්න විරියක් ගන්න ඕනි. සංස්කාර මගේ නොවෙන්න විරියක් ගන්න ඕන. අර කෝට්ට දාලා මං කරවන්නේ නැති වෙන්න ඕනේ. ඒකනේ සංස්කාර දාලා කරවන්නයි කියන්නේ. ඒ වගේ නැති වෙන්න ඕන. එතකොට ඒ විදිහට උණුතින් තමයි මට මේක නවත්තා ගන්න පුළුවන්කම කියන එක තියෙන්නේ. අන්න ඒ විදිහේ විරිය තුන තමයි භාවිතා කරන්නේ. මේ කාරණාව තේරුම් අරගෙන. එතකොට ඒක තමයි ඔයගොල්ලන්ට පළවෙනි භාවනාව. අපි සබ්බාසෝ සූත්‍ර තුන්වෙනි සෙට් එකට යමු. ඩයග්‍රෑම් සූත්‍ර. ඒක අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියෝ. එතකොට මේකේ ඔයගොල්ලන්ට පේනවා පිරමිඩ් එකක් වගේ එකක් තියෙනවා. ඒකේ උඩ තියෙන ධාතු යට තියෙන ආශ්‍රය. ඔයගොල්ලන්ට පේනවා මේ දිට්ඨි ආශ්‍රයෙන් අවිද්‍යා ආශ්‍රය ඇති වෙනවා, අවිද්‍යා ආශ්‍රයෙන් කාම ආශ්‍රය ඇති වෙනවා කියන මේ සම්බන්ධතාවය පිරමිඩ් මේකේ බේස් එකේ තියෙනවා. ඒකේ මැද්දේ ඔයගොල්ලන්ට පේනවා ආපහු අපි ලකුණු කරලා තියෙනවා වේදනා පරාමාස භයාගති කියලා. ඒතකොට ඕගොල්ලෝ දන්නවා මේ සුඛයි කියන එකේ පසු සංඥාව තමයි කාම ආශ්‍රය කියන්නේ. ඒතකොට එහෙනම් වේදනාව ඇතුළට ගැලපෙනවා නේද? ඒ වගේම ඕගොල්ලෝ දන්නවා මේ පාර මොකද්ද? මේ තුන්වෙනි පාර පරාමාස කාය ග්‍රන්ථේ ඒක තමයි දිට්ඨි ආශ්‍රය තියෙන. එහෙනම් ඒකත් හරියට තියෙනවා. ඊළඟට ඕගොල්ලන්ට පේනවා මෙතන මේ භයාගති ගමන මේ පැත්තේ තියෙන අවිද්‍යා ආශ්‍රය. එතනත් අර්ථයක් තියෙනවානේ. ඒ කියන්නේ සංඥා චේතනා. චේතනාව ඉදන් අපි පල්ලෙහාට ආවා අත්තා. අත්තා කියන එකේ පසු සංඥාව අවිද්‍යා ආශ්‍රය. ඒකට එහෙමනම් එතනත් අපිට සම්බන්ධතාවය තියෙනවා. එතකොට මේක තමයි මේ අර අපි කියවනේ දැන් පාත්‍රයක් කැරගෙනවා කියලා මේ ලොකු වතුර තටාකයක් ඇතුලේ නේද හබ් එක වගේ කැරගෙනවා කියලා කියන්නේ. අන්න ඒක තීරුම් ගන්න නම් උගලන්ට කරන්න තියෙන්නේ මේ පොඩි පිරමිඩ් එකේ ස්ලයිස් එක තියෙනවානේ රතු පාටින්. අන්න ඒක මේක ඇතුලේ ලියා ගන්න. ඇතුලේ ලියාගත්තොත් උගලන්ට වෙනවා වේදනාව මෙතෙන්ට එනවා. ඊළඟට පරාමාස කාය ග්‍රන්ථේ මේ පොඩක් මේක ඇතුලට එනවා. භයාගතිය කියන එක මෙතෙන්ට එනවා. ඔය විදිහට පොඩි මේ ට්‍රයැංගල් එක ඇතුලේ තව ට්‍රයැංගල් එකක් වාගේ ඕගලන්ට පෙනීමක් කියන එක තියෙනවා. එතකොට දැන් අපි වතුර ටැංකිය කතා වෙනවා. වතුර අපි කරකවමු. කෝට්ටක් දාලා අපි කරකවමු. කරකවලා ඉවරලා අපි අතහැරියොත් මොකද වෙන්නේ? දැන් ඇතුලේ තියෙන පාත්‍රේ දැන් වතුර කරගෙන වේගිට වඩා ඇතුලේ තියෙන පාත්‍රේ කරගෙන ඉක්මන් වෙනවා. දැන් ඉක්මන් වුණොත් මොකද වෙන්නේ? මෙතන තියෙන දැන් භයාගතිය. එතකොට භයාගතිය ඉස්සරහට යනවා. මේ පිටිපස්සේ ඉන්නේ අවිද්‍යා ආශ්‍රෝ කියන එක. එතකොට අවිද්‍යා ආශ්‍රෝ පිටිපස්සෙන් තියෙන භයාගති. එහෙමනම් අපිට වෙනවා භයාගති ශෝක කාම ආශ්‍රෝ කියලා ඉස්සරහට යනවා කියලා. ඒක තමයි මේ ලියලා තියෙන්නේ භයාගති ශෝක කාම ආශ්‍රෝ කියලා. ඊළඟට ආපහු බලන්න වම් පැත්ත. මෙතන තියෙන්නේ වේදනාව. දැන් වේදනාව කියන එක ටිකක් ඉස්සරහට තියෙනවා. පිටිපස්සේ තියෙන කාම ආශ්‍රෝ. එහෙමනම් අපිට වෙනවා වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රය. ඉස්සරහට තියෙන දිට්ඨි ආශ්‍රය නේද? ඊළඟට ආපහු බලන්න මේ දිට්ඨි ආශ්‍රය ළඟ මෙහා පැත්තේ තිබුණේ පරාමාසය. ඒක දැන් ඉස්සරහට ගියා. පරාමාස අභිනිවේෂ එකෙන් ඇති වෙන අවිද්‍යා ආශ්‍රය. ඒක තමයි අන්තිමට ලියෙන්නේ. පරාමාස අභිනිවේෂ අවිද්‍යා ආශ්‍රය කියන්නේ. එතකොට මොකක්ද මේ කියන්නේ? මේ කියන්නේ අපේ මේ විඥාන ධාරාව ගලාගෙන යන ඔය මුහුදේ යනකොට බෝට්ටු එහෙම තියෙනව නේද? අර පෙති තුනක් විතර තියෙන්නේ නේද? අන්න එහෙම පෙති තුනක් තමයි ඔයගොල්ලෝ මේක දැක්කේ. මේක කරකවන්න භාවිතා කරන පෙති තුන. ඉතින් මේක හොඳට භාවනා කරන්න පුළුවන්. අර ආනිජ්ජ සප්පාය සූත්‍රේ අපි භාවිතා කළානේ අන්නේ කාරණාවත් එක්ක. අර පෙරමෝහේ දෝෂ සහිතව ජීවත් වීම කියලා අපි බැලුවේ නේද? ආනදම්පම් ඒ කාරණාවත් එක්ක මේක හොඳට බලන්න පුළුවන්කම පේනික තියෙනවා. ඉතින් මේකේ ගත්තාම ඔයගලන්ට පේනවා මේ ඔය පළවෙනි එක තමයි අපි ඔය මෝහින් කරන්නව කතාව කියන එක. මොකද අවිද්‍යා ආශ්‍රය කියන එක පිටිපස්ස. එහෙනම් පෙර මෝහය. එතකොට ඒකෙන් අපිට ඇති වෙනවා ඔය කාම ආශ්‍රය දක්වා ගමන් කිරීම කියන එක. ඒක තමයි අර ලෝභ දෝෂ මෝහයකේ ලොකු බෙල්ට් එක තියෙන්නේ. මතකද? මෝහෙන් කරගෙන එක ආන්න එකත් එක්ක හිතලා බලන්න. ඊට පස්සේ ඕගලන්ට ආපහු පේනවා ඔය දෙවෙනි කාරණාව අපි කිව්වහම මෙතන මේ දිට්ඨි ආශ්‍රය කියලා කිව්වහම නිට්ටයයි කියන එකේ පසු සංඥාවනේ නේද? එහෙමනම් ඉතින් දැන් අවිද්‍යාව මතකද? ලෝභ සහිතව ජීවත් වීම අදත්තාදානිය කියවෙන්නේ. ආන්න ඒකත් එක්ක මෙතන හොඳට බලන්න පුළුවන්. මේක පෙති තුනක් වාගේ. මේ පෙති තුනෙන් තමයි කරකැන්නේ. හිතන්න හිතන්න මේ ධර්මය Tamanට පේන්න ගන්න. එතකොට අපි මේක මේ කැලේ තුන අපි එහෙනම් බලමු. අපි හැමෝම තුන්වෙනි ස්ලයිඩ් එකට යමු. දැන් ඕගලන්ට පේනවා මෙතන අපි ඇඳලා තියෙනවා භයාගති ශෝක කාමාශ්‍රම කියලා. එතකොට මෙතනින් අපි මේ ජරාවට යන රේඛාව ලකුණු කරලා තියෙනවා. ශෝකේ හරහා තමයි අපි ජරාවට එනවා කියන එක තියෙන පහ තුන. මතකද සංඥාවේ ජරාව කියන එක. එතකොට කාමාශ්‍රම කියලා කියන්නේ මොකක්ද? සුඛයි කියලා ගත්ත එකේ පසු සංඥාව තමයි කාමාශ්‍රම කියලා කියන්නේ. එතකොට එහෙමනම් දැන් සංඥාවේ ජරා වීම කියන එක ඇති වුණා කියලා ශෝකේ හරහා මේක සිදු වුණා නම් අපි එහෙනම් සුඛයි කියලා කියන්නේ මොකක්ද? සංඥාවේ ජරා ධර්මයට. සංඥාව ජරා වෙලා අපි කියනවා සුඛයි කියලා. ඒක තමයි අපි මේ සුඛයි කියලා කියන්නේ. ඒක තමයි පළවෙනි එකට ඕගලන්ට තේරුම් ගන්න තියෙන්නේ. මෙතනින් අපි උඩින් ලිය කල්පනා කළොත් මෙතන තියෙන්නේ අර සුඛ කියන සංඥාව. ඒකේ පසු සංඥාව තමයි කාමාශ්‍රය. ඒක සම්බන්ධ කරන්න මෙතන ජරාවක් තියෙනවා. ඊළඟට අපි මේ පල්ලෙහා පෙන්නනවා මේ සීලබ්බත උපාදානිය කියන එක. ඒ සීලබ්බත උපාදානිය අපි නිරූපණය කරලා පෙන්වන්න පුළුවන් මේ එකයි දෙකයි කියන එක. ඒ කියන්නේ එක දැන් අපි දැන් ගත්තනේ සුඛයි කියලා. සත්‍ය වශයෙන්ම සුඛ නෑ. අපි දන්නවා ඒක ජරාවටපත් වෙලා ගියා. නමුත් අපි වරහණක් ඇතුළේ දැන් මේකයි සුඛයි කියලා කියන්නේ. ඒකෙන් අපි චේතනාවට ගිහිල්ලා පල්ලෙහාට අත්තා කියලා තමන්ගේ එන්නව ස්වභාවය කියන එක තියෙනවා. එතකොට චේතනා පරාමාස ඔන්නෝයි දෙකින් සීලබ්බත උපාදානිය කියන එක නිරූපණය කරන්න පුළුවන්. මෙන්න මේ ධර්මයන් නිසා ඕගලන්ට මේ සුඛ වේදනාව පරාමාසගත වීමක් තියනවාද, තුඩු වීමක් තියනවාද, මේක තමයි සීලබ්බත උපාදානය. මේ එකයි දෙකයි නිසා තුන සිදුවීම කියන එක. එතකොට ওই තුන්වෙනි රේඛාව කියන එකේ පැවතීම කියන එක ඒක සිද්ධ වෙන්නේ දිට්ටි අනුසය වගේ. දිට්ටි අනුසය වගේ තමයි මේ තුන්වෙනි රේඛාව. මොකද අපි මේ භයාගතියට ගිහිල්ලා එතනින් මෙතෙන්ට එනවා. ඇවිල්ලා තමයි ඒක පවත්වනවා කියන එක තියෙන්නේ. ඉතින් මේක වේදනාව වලලා තමයි තියෙන්නේ. මතකද අපි කිව්වා පෝතලියකදී අපි මේ සංස්කාරයන් හදන්නේ වේදනාව සඳහා තමයි හදන්නේ. ඉතින් මේ වේදනාව මගින් අපිව දුරවනවානේ. එතකොට ඒ වගේම ඕගොල්ලෝ ඉගෙන ගත්ත නිකාමයේ මානා කියලා ලයින් 3 එක නේද? මතකද ඉස්සෙල්ලා ඒක. එතකොට ඕගොල්ලන්ට ඒ කාරණා තුන මෙතන පේනවා. එතකොට දැන් අපිට පේනවා මෙතන මේ අත්තා කියලාගේ පසු සංඥාව බව ආශ්‍රය කියන එක පේනවා. එතකොට එහෙමනම් අපිට පේනවා මේ සූකේ ආරා පැමිණි ඒ සංඥාවේ ජරාව අපි සුඛයි කියලා ගත්තා. කාමාශ්‍රය කියලා කියන්නේ සුඛයි කියලා ගත්තා. එහෙමනම් ඉතින් අපිට පැහැදිලි වෙනවා ද්වේෂයෙන් අගතියට යනවා කියන එක. ඇයි ඉතින් මේ ජරාවක් නේ අරගෙන තියෙන්නේ? ඉතින් අපිට තරහ යනවා, මගේ සියයට තරහ යනවා වගේ තරහ යනවා කියන එක තමයි හොඳට පැහැදිලි වෙන්නේ. එතකොට එහෙනම් අපි මේ පෙරේවත් එක්ක අපි පෙන්වුවා සීලබ්බත උපාදානිය කියන එක එකයි දෙකයි මගේ නිරූපණය කරන්න පුළුවන් කියන එක. අනිත් අතට නිකාමයේ මානා කියන එක ආපහු මෙතන සම්බන්ධ කරලා පෙන්වුවා. එතකොට මෙන්න මේ උඩ මේ සුඛයි කියන එක ජරා වුණා. ඒක ගත්ත නිසා තමයි අපි මේ දේශින් අගතික යන්නේ කියන අර්ථය තමන්ට පේන්නේ. එතකොට ඊළඟට අපි බලමු ඊළඟ අර පෙත්ත වාගේක මොකද්ද වේදනා තණ්හා දික්ටි ආශ්‍රය කියන්නේ. හතරවෙනි ස්ලයිඩ් එක. ඉතින් මේ අපි බය මේ මේකේ භාවනාවේ දෙවිනි භාවනාවට ගන්නෙ මේ මෙන්න මේ ස්ලයිඩ්ස් එක දෙකයි තුනයි හතරයි කියන එක. මේකේ දෙකයි තුනයි හතරයි තමයි දෙවෙනි භාවනාව හැටියට ගන්න. දැන් අපි පළවෙනි භාවනාව කිව්වනේ නේද? ඒක ලීලම් තිබුණ ඩයග්‍රෑම් සෙට් පළවෙනි එකේ. එතකොට මේකේ මේ පෙන්වන්නේ දැන් අපි දන්නවා පහ තුන කියලා කිව්වහම සංඥාවේ ජරාව කියලා. එතකොට ඉතින් සංස්කාරයන් නිත්‍යයි කියලා අපි ගත්තා. එතකොට හතර හත අපි දන්නවා මෙතන මේ ප්‍රියේ විප්පයෝගී කියන එක අවසානයි වෙලා ඉවරයි. එහෙමනම් අපි නිත්‍යයි කියලා ගත්ත එක සංඥාව වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ අර උලම්බාර මගේ පැත්තට ආව නිත්‍යයි කියලා මම ගත්තා මේක රිවර්ස් වෙලා තමයි දැන් යන්නේ කියන අර්ථය තියෙනවා. ඒක ඔයගොල්ලන්ට එහෙමනම් තේනවා මේ සංස්කාරයන් නිත්‍යයි කියලා මෙතනින් පරාමාසගත වෙනවා. මේ සංස්කාරයන් නිත්‍යයි කියලා පරාමාසගත වුණායින් පස්සේ අපිට මේ මමින්කාරී කියන එක ඇති වෙනවා. මමින්කාරී කියන එක තමයි අත්තා කියලා අපි දැන් වෙනවා. මේ මමින්කාර ඒරියා එක තමයි මේ උඩින් ලකුණු කරලා තියෙන්නේ. මේ තන්න වේදනා තන්නා වේදනා එතන උඩලීලා තියෙනකොනේ පේනද වේදනා තන්නා දික්ඛ්‍ය ආශ්‍රව දික්ඛ්‍ය ආශ්‍රව කියන්නේ නිට්ටයයි කියන එකේ පසු සංඥාව ඒක තමයි පේන්නන්නේ වේදනා තන්නා දික්ඛ්‍ය ආශ්‍රව අපි දික්ඛ්‍ය ආශ්‍රව කියවම අර නිට්ටය කියන කැටට පේනවා එතකොට මේ නිට්ටයයි කියලා පරාමාසගත වීමක් කියන එක තියෙනවා ඉතින් මේක මෙහෙම වුණාම අන්න වමින් කාර එතකොට අපි දන්නවා පහ හතර කියන එක ගත්තාම පරාමාස වුණා පාපං අත්තා කියන එක ගත්තා කියන එක නිවැරදි කියලා අපිට පේනවා මේ විදිහට ලකුණු කිරීම නිවැරදි කියලා. එතකොට දැන් එහෙමනම් අපිට පේනවා මේ විදිහට කාමරාග අනුසය මගින් සීලබ්බත උපාදානෙන් තාවුරු කරනවා. මේක කාමරාග අනුසය රේඛාව නෙමෙයි ඉන්නේ නේ. නිත්‍යය කියලා ඉන්නේ කාමරාග අනුසය රේඛාව. ඉතින් ඒකෙන් අපිට අර සීලබ්බත උපාදානේ වේදනා වින් චේතන පරාමාස. එතෙන්ට නියෝගයෙන් ඉදිකරයන් පස්සේ එතකොට ඒක තහවුරු කිරීමක් සනාථ වීමක් කියන එක තියෙනවා කියලා පේනවා. එතකොට අපිට පේනවා අපි අටවෙනි රවුමින් පස්සේ අපිට තියෙනවා කියලා දිට්ඨි ආශ්‍රය කියන්නේ. දහවෙනි රවුමින් පස්සේ අපිට තියෙනවා අවිද්‍යා ආශ්‍රය. 11 වෙනි රවුමින් පස්සේ අපි සංස්කාර නිසා අත්තා වුණා කියන එකක් තියෙනවා. එතකොට එන අපි මේ මමින්කාරය හැදෙන හැටි අපි මෙතන බැලුවා. අත්තා කියලා මේ විදිහට ලකුණු කරගන්නත් සාධාරණයි කියන එකක් තියෙනවා. එහෙනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යන්න පස්සේ ස්ලයිඩ් එක. එතකොට ඕගලන්ට මතකයි අපි මෙතන ලියාගත්ත මතකද? මේ ලයින් 5 එකේ අපි ලියාගත්ත ජරාවන රූපේ නිසා ඇතිවන සංඥා ගේනවා කියලා. ඒ වගේම ලයින් 6 එකේ අපි කලින් පාර ලියාගත්ත මිච්ඡා දිට්ඨිය මගින් ඇතිවන උද්දච්ච මාන අගයනවා කියලා නේද? මිච්ච ලයින් 6 එක හරහා එනවා මිච්ඡා දිට්ඨි අගය මගින් ඇතුණු උද්දච්ච මාන අගය ඒ මමංකාරයට මිච්ඡා දිට්ඨිය අගය එකතු වෙනවා. එකතු වුණායින් පස්සේ මොකද වෙන්නේ? දැන් අහංකාරයේ කියන එක ඇති වෙනවා. අන්න ඒකයි මේක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මමංකාරයට මිච්ඡා දිට්ඨි එකතු වුණා නම් අහංකාර වෙනවා. අර කුකුල්පට්ටි කතාවෙත් ඔක්කොම තමයි තියෙන්නේ. අර මමංකාරය දැන් එයා කල්පනා කළා මේ මම ඉන්නවා මම සැපට ඉන්නවා සැප විඳිනවා ආදී වශයෙන් ගත්තා. ඉතින් කරන්නා වූ දස අකුසල පානාතිපාතේ ඒවට තමයි එයා මේ මිච්ඡාදික්ටි වෙලා තියෙන්නේ. එතකොට එහෙමනම් මිච්ඡාදික්ටියට මමංකාරය එක්කව නැන් පස්සේ දැන් ඉතින් එයා ආංකාරය වතු සූත්‍රය මතකයි ඉන්නේ. මිච්ඡාදික්ටි මිච්ඡාදික්ටි ගියා මැද්දේ තියෙන කූපැට්ටිය දාගන්න. එතකොට මමංකාරට මිච්ඡාදික්ටි එක්කවලා දැන් එයා ආංකාරය. එතකොට අහංකාර වුණාම දැන් අත්ත සම්පූර්ණ වෙනවා අහංකාරයට ආවයින් පස්සේ. එතකොට දැන් අපිට මෙන්න මෙහෙම දෙයක් පේනවා. දැන් අපි බයවති ඉඳන් ඒ ඉඳන් ශෝකයට ඉන්නව පාරක් තිබුණා නේද? ඒ බයවති ඉඳන් ඒ ශෝකයට ඉන්නව පාරකට අමතරව පරිදේව ශෝක පාරකුත් තියෙනවා. පේනවද? මේ පරිදේව ඉඳන් ව්‍යාධි ශෝක ජරා කියලා තව පාරකුත් තියෙනවා. මෙතනත් ඇතිවීමකුත් තියෙනවා. දැන් එතකොට ඒ කියන්නේ හරියට බලනවා නම් ඉතින් පරිදේවයෙන් බයාගතිය බයාගතිය ව්‍යාධිය ව්‍යාධී ශෝකේ ශෝකෙන් ජරාව කියන එකට ඇති වෙලා තියෙනවා. එතකොට දැන් ඒ කියන්නේ ලයින් 8 එකෙන් ආව කතාවක් මේ පෙන්නන. දැන් එහෙමනම් අපිට වෙලා තියෙන්නේ මොකද්ද? අපිට තිබුණ සංඥාවේ ජරාව. සංඥාවේ ජරාවට අමතරව හතර තුන ව්‍යාධි. එතකොට එහෙමනම් ඉතන හතර තුන ව්‍යාධි ඒකෙන් ශෝක ජරා. වෙනවද මේ ජරාවට තව තවත් එක්කව වෙනව නේද? සංඥා විජරාවට ව්‍යාධියේ ජරාව කියන එකත් එකතු වෙලා තියෙනවා. එතකොට එහෙනම් අපි මේ සුඛය කියලා අරගෙන තියෙන්නේ මොකද්ද? සංඥාවේ ජරාව වේදනාවේ ජරාවත් දෙකම. ඒක තමයි අපි අර සුඛය කියලා අරගෙන තියෙන්නේ. දෙකම එකතු වෙනවා. එච්චර විතරක් නෙමෙයි. මෙතෙන්ට එනවා මිච්ඡා දිට්ඨි අගයක් කියන එක ලයින් 6 එක හරහා එනවා. ඒකෙන් ඇවිල්ලා ඒ කියන්නේ ලයින් 6 එකෙන් අපි ආපු අගෙන් අපිට පේනවා ලයින් 8 එකට ආවා. ඒකෙන් බයාගතිය බයාගතිය ව්‍යාධිය ව්‍යාධිය සෝක ජරා. මෙතන මේ උද්දච්චයත් එක්ක එන අගේ නෙමෙයි. මිච්ඡා දිට්ඨික අගේ මේක පවතිනවා කියලා මිච්ඡා දිට්ඨික මමින් ඇති වෙන උද්දච්ච මාන අගේ. දැන් ඒකත් මේකට එකතු වෙලා එනවා. එහෙමනම් ඒකත් ආවා මෙතෙන්ට. දැන් එහෙමනම් අපිට තේනවා මෙතන සංඥාවේ ජරා වේදනාවේ ජරා ඒකට අමතරව මිච්ඡා දිට්ඨියත් මිච්ඡා දිට්ඨිය තුල තියෙනවනේ මේ පවතිනවා කියන එක. පවතිනවා කියන හැඟීම මේකට එකතු වෙලා තියෙනවා. එතකොට ඒක තමයි මේ ඊළඟට පෙන්නන්නේ අපිට මිත්‍යාදිට්ඨි සංයතාවක. එතකොට දැන් අපිට පේනවා එහෙනම් මේ පහ තුන සංඥා ජරා මිත්‍යාදිට්ඨිකගේ සුඛයන් මතයට එකතු වෙලා තියෙනවා. දැන් මොකද කියන්නේ? සුඛයි කියන එක තහවුරු කරනවා නේද? කොච්චර ජරා වුණා දැන් අපි මිත්‍යාදිට්ඨිනොත් කියනවා සුඛයි කියලා. මතකද අර ඉස්සෙල්ලා කතා? ඒ වේදනාව ජරාව. අත්තහින්ද අපි ගත්තා. සංස්කාර අත්තහින්ද දෙවිනි අත්තා. ඉතින් අත්ත ජරා වේදනාව ජරාව. දැන් මේ විතරක් නෙමෙයි. දැන් ඉතින් මේ මිත්‍යාදිට්ඨියත් එක එකතු වෙලා තියෙනවා. එන්න එන්න වැඩි වුණා නේද? එතකොට දැන් අපිට පේනවා එහෙනම් ජීවත් වෙලා ඉන්න තරමට අපි කරප්ට වෙනවා. එන්න එන්න අපිට ජරාවම තමයි එකතු වෙන්නේ. ජරාවටම පුරුදු වෙනවා. ඒක හරියට අර කුණු මඩ පණු වරමයේ ඉන්න වලකට වැටිලා ඒකෙම හොඳට පුරුදු වෙනවා. ඒකමනේ මේ සිද්ධ වෙන්නේ නේ. ජරා ගොඩකටම පුරුදු වෙනවා. එතකොට පැවතීමක් නැහැ. නමුත් අපි පවතිනවා කියලා හැඟීම අපිට තියෙනවා. මෙච්චා දිට්ඨියාවම තියෙන ඕන එකක් ඉවසනවානේ. පපුයා මාරුවක් ඉවසනවා, හાર્ට් ඇටැක් එකක් ඉවසනවා, ගඳක් ඉවසනවා, ඔක්කොම ඉවසනවා. ඔන්නේ ස්වභාවයයි තියෙන්නේ. එතකොට දැන් මෙන්න මේ අවස්ථාව ආවන් පස්සේ ඉතින් මම හදපු දේ කැඩෙනවා නේද කියන එක ඒ තමන්ට පවතින්නේ නැහැ කියලා තේරුණාම ඉතින් ඒක ඇති වෙනවා. ඇතුණෙන් පස්සේ පරිදීව වෙන දිට්ඨියක් බෙදෙනවා කියන එක තියෙනවා. එතකොට දිට්ඨිය බෙදෙන්න නම් විශ්වාසය කියන එක කැඩිලා යනවා. දැන් ඔබට හොඳ උදාහරණයක් මම කියන්නද? දැන් ඔය එක කාලෙක මගේ කම්පියුටර් එක මේ කෙනෙක් කියලා එයා මරන් දෙන්නම් කියලා මම හොඳ කම්පියුටර් එකක් ගත්තා. එයා සල් කෙනෙක් හරි විදන් කළා. ඔබ ගෙනල්ලා මේ මාස පහක් ගියේ නැහැ මේක කඩලා ගියා. ඒ පාර ඒ කම්පැනි එකෙන් දුන්න අලුත් කම්පියුටර් එකක් වෙන ජාතියක එකක් ඒ කරපු ෂොප් එකේ. ඒක ගෙනල්ලා මාස 3ක් ගියේ නැහැ මේ HDMI ප්‍රොජෙක්ටර් එක දාන්න ඒක කඩලා ගියා. අනිත් පැත්තෙන් Wi-Fi එක නැතිලා ගියා. ඒතර ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරන්න බෑ. එතකොට දැන් බලන්න අර දැන් ඔය හොයලා බලලා ගත්තේ ගන්නකොට ඉතින් ඒ සේල්ස්මන් එහෙම කියන්නේ මේක තමයි හොඳම කම්පියුටර් එක මේක කැඩෙන්නේ අපේ ගෙදරක් තියෙනවා ආදී වශයෙන් මෙහෙම කියනවා. දැන් ඊට පස්සේ දැන් ඕගලන්ට පේනවා එහෙමනම් සල්ලි දීලවත් ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ කියලා හොඳ කම්පියුටර් එකක්. දැන් සාමාන්‍යයෙන් ඕගලන්ට මේකක් තියෙනවා නම් ලෝකේ මට මෙහෙම එකක් ගන්න පුළුවන් නේ කියලා ප්‍රශ්නයක් නෑ. අන්තිමට තමන් තේරුම් ගත්තා සල්ලි දීලවත් ගන්න පුළුවන් එකක් නැති කියලා. තමන්ට එහෙනම් මේවා ගැන තියෙන දික්ටින් කියනෙම බෙදෙනවා කියන එක තියෙනවා. එහෙම නැත්තම් කියනවා නම් අපි දුන් කවුරු හරි මිනිස්සේ අසනීප වෙලා ඉන්නවා. එතකොට ඒ අසනීප වෙලා මනුස්සයට බේත් දීලා එක බේතකින්වත් හොඳ වෙන්නේ නෑ. ඉතින් ඒ පාරදී තව මිනිස්සෙක් ඇවිල්ලා කියනවා මෙන්න මේක බීලා බලන්න. ඒ පාරදී මේ මනුස්සයා ගැන විශ්වාසෙකුත් නෑ. මේ ඇඳේ ඉඳගෙන ආයෙන මොකක් දෙන්න ඕන කියලා ඒකත් අරගෙන ගොනවා නේ. මොකක් හරි අපි එල්ලෙනවා. ඔන්න ඔය ස්වභාවය තමයි තියෙන්නේ. දික්ටි බෙදලා තියෙන නමුත් රූප ස්පර්ශ කරන්නේ වගේ වේදනාවේ එල්ලෙනවා කියන එක තියෙනවා. දැන් අපිට අපි ඉගෙන ගත්තා ඒ මිච්ඡා දික්ටිය කියන එකට මමින්කාරයෙක් කව කරා අහිංකාරයෙක් කියන එක වුණා. දැන් දික්ටි බෙදෙනවා නම් මොකද වෙන්නේ? දිට්ටි අයින් කරපු ගම මමින්කාරයට එකතු කරපු දිට්ටි අයින් කරපු ගම එහෙනම් ඉතින් අහංකාරය මේකයි වෙන වෙන් වෙනවා නේද? දැන් අහංකාර වෙන්න විදියක් ඇත්තේ නැහැ කියන එක තියෙනවා. අහංකාරයට පහරව දෙන්න. එතකොට අහංකාරය මමංකාරය දෙන්න එකට ඉන්නේ නැහැ. ඉතින් අහංකාරය මමංකාරය දෙකට ඉන්නේ නැත්තම් දැන් අහංකාරය අයින් කරගෙන පස්සේ මොකද්ද තියෙන්නේ? මමංකාරය විතරයි. අයියා තනින්ම අන්නේ. එතකොට එහෙනම් මොකක්ද මේකේ තියෙන්නේ? තමන්ට පේනවා මේ ඈ කන නාසය දිව ශරීරේ ස්පර්ශයක් විතරයි. පේනවද මේ මෙතන අපි බලපු එක මේ කතා කරන්නේ. මෙතන මේකේ ස්පර්ශයක් විතරයි. මමින්කාරී තනි වුණා. අහංකාරී මිච්ඡා දිට්ඨියක ගලවලා ගියා නම් අහංකාරී ගියා. අහංකාරී ගියන් පස්සේ මෙයා තනි වුණා. එහෙනම් අපිට දැන් පේනවා මේ බුදුහාමුදුරු දේශනා කරපු එක. බුදුහාමුදුරු පෙන්වන චක්කුන් අනත්තා. රූපං අනත්තා. විදිහට පෙන්වන්නේ වැඩක් නැහැ ස්පර්ශ කළාට. ඒක තමයි අර අනත්ත සංඥාව ගිරිමානන්ද සූත්‍රයේ දැන් තමන්ට පැහැදිලි වෙනවා මොකද්ද මේ බුදුහාමුදුරු කිව්වේ කියලා. ඇයි මේ බුදුහාමුදුරු චක්කුන් අනත්තා රූපං අනත්තා කියන්නේ? මේක නිකන් ස්පර්ශයක් විතරයි. ස්පර්ශ කරයි කියලා මේක පවත්තන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අන්න ඒක අර්ථය තමන්ට හොඳට වාග් පේනවා. ඒ කියන්නේ මොකක්ද හේතුව? අනත්ත් සංඥාව කියන එක වැටහෙන අනිත් අතට අපිට පේන සංඥා ජර, වේදනා ජර, දිට්ඨියක් බිඳලා, දිට්ඨිය බිඳිනවා නම් අත්තක් බිඳිනවා, එහෙනම් ඇහි ස්පර්ශය පමණයි, බොහෝ දෙයක් පමණයි මේක තියෙන්නේ කියන එක තමයි ඒ. එහෙමනම් අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට, හත් වෙනි ස්ලයිඩ් එකට. මේ හත් වෙනි ස්ලයිඩ් එකේ ඔගොල්ලෝ දන්නා වූ ගාථාවක් නේද? නාමංච රූපංච පටිච්ච පස්සෝ ඉච්ඡා නිදානානි පරිග්‍රහණි ඉච්ඡා සම්පතය න මමත්ති මන්ති රූපේ භූතේන උසන්ති පස්සා කියන ගාථාව අපි ඔබ සාකච්ඡා කරලා තියෙන කලහගේ දෙකේ. එතකොට දැන් ඉතින් අපිට පේනවා ඉච්ඡා කියන්නේ තණ්හා, පරිග්‍රහය නිසා තමයි මගේයි කියලා බැඳෙන්නේ නේද? මේ පරිග්‍රහය නිසා තමයි මේ අත්තා මගේ කියන කතාව එහෙම බැඳෙන්නේ. බල්ලා මගේ, කුරුල්ලා මගේ, ඇහැ මගේ ආදී වශයෙන්. එතකොට පරිග්‍රහය නිසා මමත්ති මන්ති ඇති වුණා. තණ්හාව නිසා තමයි පරිග්‍රහය. මෙයා ඇති වෙන්නේ අත්තා කියන එක ඇති වුණේ පරිග්‍රහය. පරිග්‍රහය ඇති වෙන්නේ තණ්හාව නිසා. එතකොට ඉදදී අපට ආපහු පේනවා වේදනාව නිසා තමයි තණ්හාව පියාබෝවව මෙතෙන්ට නේද? වේදනාව තියෙන තැනට තියෙනවා. දැන් මෙන්න මේ වේදනාව තුර මොනවද තියෙන්නේ? ඕගලන්ට පේනවා රූපේ ජරාවත්, එම ජරාව නිසා ඇතිවන සංඥාවේ ජරාවත්, පවතිනවා යන දික්තිය මිදීම නිසා ඇතිවන අවිශ්වාසය කියන එකත් තියෙනවා. ඩිස්ට්‍රස්ට් එක කියන එකත් ඒක තියෙනවා. එතකොට එහෙනම් අන්නේ දික්තිය මිදුන ඩිස්ට්‍රස්ට් එක තියෙනවා කියලා කල්පනා කරලා දැන් බලන්න අපි මේක ඉස්සෙල්ලා බැලුවා මේකෙන් ඇති වෙන්නේ මොකද්ද? මේ දකුණු පැත්තේ තිබෙනා වූ ඒරියා 6 වල ට්‍රයැන්ගල් එකෙන් ඇති වෙන මේ වම් පැත්ත නේද? එතකොට මේක දික් කරාම යන්නේ අපි නාම රූපේ කියන තැනට. එතකොට මෙන්න මෙතෙන්ට තමයි යෝගලන්ට වැටෙන්නේ නාමකායේ පටික සම්පස්සේ කියන එක. මේ රේඛාව, මේ ස්පර්ශ නාම රූපේ ඉඳන් මේ පැත්තට යනවා රේඛාව තියෙනවානේ. අන්න එතෙන්ට ඕන නම් ලියා ගන්න පුළුවන් ඕගලන්ට නාමකායේ පටික සම්පස්සේ කියලා. නාමකයි පටික සම්පස්සේ මොකක්ද අපි මේ කියන්නේ? ඇයි පටිගයයි කියලා කියන්නේ? දැන් ඕගලන්ට පේනවා මේ රූපේක නම් ඉතින් මට ජරාවක් ගඳක් ගන්න එකක් වෙලා ජරා වෙලා තියෙනවා. නාමකයි තියෙනවනේ එහෙම එක. කොහොමද ඒක වෙලා තියෙන්නේ? නාමකයි පටිගය ඇති වෙලා තියෙන්නේ බ්‍රෝකන් වියුස්. දිට්ඨිය මිදිලා. දිට්ඨිය මිදිච්ච නිසා අර සංඥාව දැන් ලීයක් බිඳුනහම ඕගලන්ට පේනවා රූපේ බිඳුනා කියලා නේද? එතකොට මේ නාමකයි වේදනා සංඥා ඒ වගේ දේවල් ඒවයි තියෙන පටිගයක්. එතකොට දැන් මේ වෙන ධර්මයේ පොඩ පොඩ සියුම් වෙනවා නේද? එතකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ? අර දික්ටි මිදුණට පස්සේ ඒ බව උඩ පවත් ගන්න පුළුවන් කතාවක් නැහැ. ඉතින් අපි හිතාගෙන ඉන්නවා රූපයයි රූපය නිසා මම පවතිනවා. ආයි කාලෙක අපි කල්පනා කරනවා මේ වේදනාවයි වේදනාව නිසා ඉන්න පුළුවන්. ආයිත් හිතනවා මේ ආකාස සංඥායතනේ වාගේ සංඥාවන් නැළගෙන ඒ සංඥාව නිසා ඉන්න පුළුවන් කියලා. එතකොට දැන් අපි ආකාස සංඥායතනෙ ගිහලා මැරලා වැටුනහම මොකද වෙන්නේ? ඒ දික්තියත් බිඳෙනවා නේ. ඒක ඉන්න පුළුවන් කමක් නැහැ නේද? මොකද ඇයි වෙයි ඉන්න බැරි? ඒ සංඥා ජරා. ඒ සංඥාවත් ජරා. ඔය හැම එකක්ම වෙලා තියෙන හැබැයි මේ රූපේ ස්පර්ශ කරන්නේ නැති වෙන්නේ. ආකාස සංඥායතනෙ අපිට රූපේ පා කියලා කිව්වට මං කියන්නේ මේ මනුස්සයා ගන්නව අර යම් කෙසේ බිල්ඩින් එකක් ළඟ ඉන්නකොට එයා බිල්ඩින් එක පාගේ නේද? එතකොට එයා යම් සි දෙයක් ඒකින් ගන්නවා. මොකද ආහාර නැතුව ඉන්න පුළුවන් කමක් නැත්තේ නේද? මොන්නේ අර්ථයයි තියෙන්නේ. එතකොට එහෙනම් ඒකත් එක්ක ඉන්න බෑ. එහෙනම් නාමකායේ පටිගය. ඊළඟට මෙතන තියෙන්නේ මොකද්ද? අර රූපකායේ අදිවචන සම්පස්සේ කියන එක තමයි මෙතන තියෙන්නේ. රූපකායේ අදිවචන සම්පස්සේ ඇති වෙන්නේ මේ ජාතිය ඉඳන් වේදනාව දක්වා. අර අපි පෙන්වන්නේ ඉතින් ඉස්සරහට රූපේ සුඛයි කියලා කිව්වා. ඉතින් ඒ සුඛයි කියන එක තින් නන්දියට ඇවිල්ලා මෙතනින් මෙහාට ඇවිල්ලා නැති ඒක තමයි රූපකායේ අදිවචනය. අපි සුඛයි කියලා කියනවා. රූපේක තියෙනවද සුඛයක්? කිසිම රූපේක සුඛයක් තියෙන එක කර්ථ දැක්කේනවා නෑ නේ. බලන්න මේක කොච්චර දුරට ගිහිල්ලාද කියලා හිතා ගන්නත් බෑ නේ. රූපේක තියෙන්න පුළුවන් සුභයක් නේ, අඩුම තියෙනවා නම් තියෙන්න පුළුවන් ලස්සනයි කියන එක නේ. සුඛයක් කියන එක මේ වේදනාවක් එක්ක සම්බන්ධ දෙයක් නේ. එතකොට ඉතින් අපේ අපි අධිවචනය කියන්නේ එකයි. දැන් කියන්නේ මිනිස්සු දිහා බලලා කියනවා මෙයා හරි සුඛයි කියලා. ඒ කියන්නේ මේ පුද්ගලයා බියුටි කියනවනේ මේ සුභයි කියන්නේ. මෙයා හරි සුඛයි කියන මොන අර්ථයයි ඔකේ තියෙන්නේ? එතකොට ජරාවල රූපයක් තමයි අපි සුඛයි කියලා කියන්නේ ඉතින් රූපේ මගේ කරගෙන අත්තා වල જાතිය ඔක්කොම ඇති වෙනවා කියන එක පේනවා. එතකොට එහෙනම් අපි ඒකත් එක්ක අපි ඊළඟ ඩයග්‍රෑම් එකට යමු. හට වෙන ස්ලයිඩ් එක. ඉතින් මේකට විසඳුමක් තියෙන එක ඈනියි. එතකොට අපි දන්නවා සම්මා දිට්ඨිය කියන එක තියෙනවා නම් මිච්ඡා දිට්ඨිය කියන එක පහ වෙනවා නේද? එතකොට සම්මා දිට්ඨියෙන් සම්මා සතිය කියන එක ඇති වෙනවා. ඉතින් එහෙනම් අපි මතකද? අපි පෙන්නවා මේ මුළු සතර සතිපට්ඨානියම පෙන්වන්න පුළුවන් කියලා කාරණා තුනකින්. එක, කබලින්කාර ආහාරය. දෙක, අත්තා ඉඳන් නිත්‍යට යනවා කියන එක. තුන, ජාති ඉඳන් ජරාවට යනවා කියන එක. මතකද අපි ඔක ඉගෙන ගන්න? ජරාවට පත් වෙලා ඉන්නේ මම දැන්. ඉස්සරහට මට හම්බ වෙන්නේ ව්‍යාධියයි මරණයයි. එතකොට මැරෙනවා නම් නිත්‍යභාවයක් තියෙනවාද? එහෙමනම් මේ අත්තා ඉඳන් නිත්‍යට තියෙන එක කඩාගෙන වැටෙනවා. මතකද? එතකොට එහෙනම් අපි කල්පනා කළා මේ අත්තා කියලා මම මොකක්ද අල්ලගෙන ඉන්නේ? කබලින්කාර ආහාරය. මතකද ඕකනේ අල්ල විසිරේ නේද? එතකොට දැන් අපිට මෙන්න මෙහෙම දෙයක් තේරෙනවා. ওই ಜಾති ඉඳන් ජරාවට අපි එනවා නම් ඒ කියන්නේ නිකන් නෙමෙයි, රූපේ ජරා, වේදනා ජරා, සංඥා ජරා, සංස්කාර ජරා, හතේ හත නේද? සංස්කාර ජරා. මේ විදිහට ජරා ස්වභාවය කියන එක අපි ඇතිනවා නම් සංස්කාර වලින් විඥානය පවත්වන්න පුළුවන් බෑ නේද? ඒ කියන්නේ මලකඩ ජරා කියලා කිව්වම රූපේ ජරා නම් මලකඩ කවපු යකඩණයක් අරගෙන පිච්ච ප්‍රේම් එකක් හැදුවා. පිච්ච ප්‍රේම් එක දගිනකොට අන්න තමන්ට තියෙන අර වේදනා මලකඩ කවපු එක නිසා. ඉතින් ওই විදිහට ඉතින් බඩු කර්මාන්තිය ප්‍රේම් එක හදපු කර්මාන්තියක් ඒකත් ජරා නේද? ඔක්කොම ජරා. එහෙමනම් නිත්‍යභාවයක් නෑ. එතකොට තමන්ට ඉතින් මලකඩ කවපු යකඩණිය හොඳට සිහි කරගත්තා නම් ඒ අපිට පේනවා කොයි ආකාරයකට අපිට පිටින් පෙනුනා තීන්ත ගාලා වගේ පෙනුනා ඇතුලේ තියෙන්නේ දෙරණ ස්වභාවය කියන එක පේනවා. එතකොට එහෙමනම් අපිට පේනවා මේ සංස්කාරය නිසා විඥානෙ පැවතීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ කිසිම සංස්කාරයක විඥානෙ පවත්තන්න බෑ. එතකොට අන්නේ අවස්ථාවේදී ඔයගලට උපේක්ඛා ඉන්ද්‍රිය කියන එක ඇති වෙනවා. ඒ සංස්කාරවලින් විඥානෙ පවත්තන්න බෑ කියලා තේරුම් ගන්නවා. ඉතින් ওই සංස්කාරවල විඥානෙ පවත්තන්න තව පොඩ්ඩක් උදව් වෙන්න කයක් කියන්න බලමු. දැන් ওই මිනිස්සෙක්ව ඕගොල්ලෝ මිනිස්සෙකුට කියන වැඩක් කරන්න කියලා නේ පිට මිනිස්සෙකුට. ඕගොල්ලන්ට ඒක ට්‍රස්ට් කරන්න පුළුවන් මේ මිනිස්සේ හරියට කරාවි කියලා. බෑ නේද? ඉතින් ඕක දාගන්න ඕගොල්ලන්ගේ සංස්කාරයට. අර පිට මිනිස්සයාගේ එක වගේම හිතන්න බලන්න තමන්ගේ සංස්කාරය. තමන් හිතන්නේ මට මගේ මට නම් පුළුවන් කියලා නේ. පුළුවන්ද? දැන් ඔයගොල්ලෝ පළවෙනි දවසට ගෙන ඔයගොල්ලෝ හරි මට පුළුවන් ආපදාන්න මම හරි දක්ෂයි කියලා. හිටපු ගමන් තාච්චි ඇලෙනවා නේ. අර දක්ෂ කතාව නේ. තමන්ගේ සංස්කාරය තමන්ට රස කරන්න බෑනේ. ඉතින් ඊළඟට ගන්න ඕන මෞපුසට යන අවස්ථාව. දැන් අර ගිහිල්ලා බලාගෙන හිටියා. හිටපු ගමන් මොකද්ද වුනේ? එක පාටම ගිහිල්ලා තමන් අර මල අසූචි ගොඩක් ඇතුළේ රින්ග ගත්තා. දැන් පේනවා. දැන් තමන් කල්පනා කරා මොකද්ද මේ වට උනේ? මම මේ කුරුල්ලා වගේ හැමතැනම ගියේ මිනිස්සේ අනීමේ එක පාරක් මම මේක අසත දඩංගාල ගිහිල්ලා යනවා. තමන්ගේ සංස්කාරය තමන්ට රස කරන්න බෑ. ඕගොල්ලෝ එක එක තැන් වලට ගෙනියනවා නේ. අන්නේ ඒගොල්ලෝ තුෂ්ණ භූත වෙලා බලාගන්නේ. ඉතින් අන්නේ විදිහට තමන් කල්පනා කරන. එහෙමනම් අර පේනවාද අපි අර ලයින් 5 එක චේතනා ඉදං සච්ච පරිදේව. ඒකේ ඉන්නව පාර ඒක ගැලවිලා යනවා කියන එක තියෙනවා. එතකොට ඊළඟට ආපහු අපිට පේනවා සංස්කාරවල නිත්‍යභාවයක් නැහැ. සංස්කාරවල නිත්‍යභාවයක් නැත්නම් ඉතින් එනම් ප්‍රඥාව කියන එක ඇති වෙනවා. ප්‍රඥාව ඇති වුණාම ශ්‍රද්ධාව ඇති වෙනවා. මතකද? අර අත්තා ඉදන් නිත්‍යට යන එක අර සංස්කාරවලට මාන වෙලා හිටේ එනම් ප්‍රඥාව තියෙනවා. එහෙනම් අපිට ඇති වෙනවා ශ්‍රද්ධාව කියන එක. ශ්‍රද්ධාව තියෙනවා නම් උද්දච්චය කියන එක නැති වෙනවා. එතකොට උද්දච්චය නැති වෙනවා නම් ලයින් 6 එක කියන එක ඇති වෙන්නේ නැහැ. දැන් ලයින් 5 එකත් ගියා. ලයින් 6 එකත් එක දිහා අර මොහෙන් එන්නා වුණා. හැබැයි මෙතින් තාමත් ඉවර වෙන්නේ නැහැ. මොකද ලයින් 7 එක තියෙනවානේ. ඒ කියන්නේ පරාමාස කාය ග්‍රන්ථේ ඉඳන් පරිදේවි දක්වා එන්නා වූ එක. එතකොට ප්‍රාතන්වංශයේ මේ අවස්ථාවේදී මට තවසුවා. ඒ කියන්නේ මේ පුද්ගලයා කල්පනා කරනවා කියලා පෙර කරලා කලින් මම ලයින් 5 ලයින් 6 මගින් මේක පැවැත්තුවා. කලින් හදපුගේ පැවතුනා. කියන අර්ථයන් තියෙනවා. මේ පාරයි හදපු ගේ නී කැඩුනේ. මෙයාට මතක තියෙනවානේ මේක කලින් පාර හදපු එක හොඳට තිබුණා කියන අන්නේ අර්ථයෙන් තියෙනවා. එතකොට අපිට තේරෙනවා අපේ මේක පවත් ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ කිසිම ආකාරකින්. ඒ කියන්නේ ආස්වාද ඉන්ද්‍රිය නිසා මේ අරූප ධානයකට ගිහිල්ලවත් අපිට ඉන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ කියන එක තියෙනවා. එහෙමනම් ඉතින් ඔය අත්තා කියන එක නැති වෙලා යනවා. ඒ අවස්ථාවේදී ආකින්චන විමුක්තිය කියන එක ඇති වෙනවා. එතකොට එහෙමනම් සති ඉන්ද්‍රිය මගින් කරන්නේ මොකද්ද? මෙන්න මේ ඒ කියන පොයින්ට් එකම හදන්නේ නැහැ. ඒ කියන පොයින්ට් එකම හදන්නේ නැහැ. ඒ කියන්නේ මිච්ඡා දිට්ඨික සංඥාව නිසා විඥානයේ හට ගැනීමනේ උතන එන්නේ. පළවෙනි රාම මතකද? අභිජ්ජා කියන ඒකම නවත්තලා දානවා සති ඉන්ද්‍රියම. මේ තරම් ප්‍රබලයි නේද සති ඉන්ද්‍රිය ඒ විදිහට ගත්තාම. එතකොට ඒක තමයි අපි මෙතනදී පළවෙනියට ඉගෙන ගන්න මේ සති ඉන්ද්‍රිය මගින් මෙන්න මේ පොයින්ට් එක හිටන් නවත්තලා දානවා කියලා. ඊළඟට අපි එන ඊළඟ ස්ලයිඩ් එකට යමු. නම් ස්ලයිඩ් එකට යමු. එතකොට දැන් මෙතෙන්දී මේ ප්‍රඥා ඉන්ද්‍රිය නිසා ඒ ජරාවන රූපය කියලා දන්නවා. මෙයා මාන වෙන්නේ නැහැ. එතකොට සංඥා ජරා කොහොමද මාන වෙන්නේ නේද? සංවේදනා ජරා මාන වෙන්නේ නැහැ. සංස්කාර ජරා මාන වෙන්නේ නැහැ. මොකක් හරි බඩු වාසු නැහැ කෙනෙක් හරි බඩු භාණ්ඩයක් හදලා නේද මාන වෙන්නේ. ඉතින් ඒව ජරා කියලා දන්නවනම් ඉතින් මාන වෙන්නේ නැහැ. එතකොට ප්‍රඥා ඉන්ද්‍රිය මොකද්ද කරන්නේ? අර B පොයින්ට් එක හදන්නේ නැහැ. මතකද? B පොයින්ට් එක මානියත් එක්ක සම්බන්ධයි. මම කැකිලි මාළු කනකොට මම එකපාරට කල්පනා කර පොඩි කාලේ කාපු එක කොච්චර හොඳද කියලා. මගේ මාන්නේ මගින්නේ ඔබ ගේන්නේ නේ. මාන්නේ පැත්තකට දැම්මම නම් පොඩි කාලේ කතාව මාන්නයක් වෙන්න දෙයක් නැහැ. එමනම් B පොයින්ට් එක ප්‍රඥා ඉන්ද්‍රිය මගේ හදන්නේ නැහැ. එතකොට අන්න ඒක නිසා මාන නොවන නිසා අර දිට්ටි ආශ්‍රයත් ඒකට පැමිණෙනා වූ ධර්මයක් බැහැගෙන යනවා කියන එක තියෙනවා. දැන් එහෙනම් ඔබලට පේනවා මෙතන ආශ්‍රයයි මේ ඉන්ද්‍රියන් අතර සම්බන්ධතාවයක් මෙතන පෙන්වලා දීලා තියෙනවා. ඒ කියන්නේ මෙතන මේ කාම ආශ්‍රය ලකුණු කියලා තියෙනවා. දිට්ටි ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව. අපි දැක්කනේ අර පිරමීඩ් එකක් නේද? උඩ තිබුණේ ධාතු. එතකොට මේක කැරකිනවනේ, මේකනේ තටාකේ කියලා කිව්වේ නේද? මේකයි කැරකෙන්නේ. මේ කැරකින එක දැන් අපි නවත්තමු. මොකෙන්ද නවත්තන්නේ? සති, ප්‍රඥා, සමාධි කියන ඉන්ද්‍රියන්ගෙන්. එතකොට ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් සතිය මෙතනින් ලකුණු කරාම එහෙනම් එයා වම් පැත්තයි දකුණු පැත්තයි දෙකම නවත්තනවා කියලා. නෑ, එහෙම නෙමෙයි. එයා නවත්තන්නේ clockwise. ඒ කියන්නේ මේ මෙතන මේ පැත්තේ ඉඳන් මේ කාමාශ්‍රය ඉඳන් සතිය දක්වා එන්න වූ ධර්මයන් තමයි එයා නවත්තා ගැනීම කියන එක තියෙන්නේ. එතකොට ප්‍රඥායින්දී නවත්තන්නේ එහෙමනම් එයාගේ පිටිපස්සේ නේද? clockwise ගත්තාම එයා ඉන්නේ පිටිපස්සේ නේ. අන්න දිට්ඨි ආශ්‍රය කතාව තමයි එයා නවත්තන්නේ. ඉතින් දැන් ඔය මාන්නේ කියන එක ගියා නම් best එක මං හදන්න යන්නේ නැත්තම් curve එක flat වෙනවා නේද? එතකොට මානනුවන්නේ පුන පුනා මේ යන විඥානේ සෑදිය හැකිද? මේකල නොහැකිය. මෙසේ සති ඉන්ද්‍රිය මගින් ප්‍රඥා ඉන්ද්‍රියට යම් උදව්වක් කළ යුතුද ඒ සපයා දෙන්න. මේ නිසා දිට්ඨි ආශ්‍රය නොවේ. මේක හරි ලස්සනයි. මේ වාක්‍ය ලියාගෙන මෙතිගෙන ලියාගන්න පුළුවන්. ගෙදර ගිහලා හොඳට බලන්න. මාන නොවන්නේ පුන පුනා මේ යන විඥානේ සෑදිය හැකිද? මාන නොවන්නේ පුන පුනා මිය යන විඥානීය සෑදිය හැකිද? මේ නොහැකිය. මෙසේ සති ඉන්ද්‍රිය මගින් ප්‍රඥා ඉන්ද්‍රියට යම් උදව්වක් කළ යුතුද එය සපයා දෙයි. මේ නිසා දිට්ඨි ආශ්‍රව නොවේ. මේ නිසා දිට්ඨි ආශ්‍රව නොවේ. කුමක් නිසාද? චේතනා ගලවා දමා ඇත. චේතනාව ගලවන දාලා තියෙනවා. ඔය වාක්‍ය හොඳට හිතලා බලන්න. මේ වෙලාවේ භාවනා කරගත්තේ නැති වුණාට පස්සේ හොඳට කල්පනා කරලා. එතකොට දැන් අපි පෙන්නවා අපි පෙන්නවා මේ සති ඉන්ද්‍රිය මගින් මෙතන අර කාමාශ්‍රව මේ පැත්තෙන් ඉන්නාවේ කයින් කරා කියලා නේද? ඊට පස්සේ ප්‍රඥා ඉන්ද්‍රිය ගැනීම ගත්තාම දිට්ඨි ආශ්‍රව කතාව අයින් කළා. දැන් ඊළඟට තියෙන සමාධි ඉන්ද්‍රිය කරන වැඩේ නේද? එයා දෙන්නේ මෙන්න මේකට නේද? අවිද්‍යා ආශ්‍රවට. සමාධි ඉන්ද්‍රිය මගින් කරන්නේ මොකද්ද? සංස්කාර නිසා මානපාරේ පැමිණීම කියන එක වළක්වන. එතකොට මේ නිසා අවිද්‍යා ආශ්‍රවයන් කියන ඒවා ඇති වෙන්නේ නේ. මානිය අඩු නිසා සමාධිය තියෙන පානාතිපාත වාගේ දේවල් වලින් අපි වැළකෙනවා කියන එක තියෙනවා. සමාධි සාගත වූ චිත්ත සංස්කාර බව හොඳයි කියලා පිළිගන්නේ. එතකොට ඒ කියන්නේ පෙරගත්තා වූ දේ නිසා වන ක්‍රියාවලිය නවතා දමන. ඒ කියන්නේ බයගති ඉඳන් වේදනාව දක්වා ඉන්නේ එහෙම එයා නවත්තන. ඉතින් දැන් එහෙම උගලන්ට පොඩ්ඩක් පේනවා අර පාරිශුද්ධ ප්‍රදානියන්ගේ සිදුවෙන ක්‍රියාවලිය නේ. ඒකම තමයි මේ පෙන්වන්නේ. එතකොට මේක මේ ලොක් කරනවා කිව්වේ අර මේක කැරකෙන එක නවත්තන. මේක පොඩ්ඩක් කරකෝල තමයි ඇඳලා තියෙන්නේ. ඒක ඕන වෙලාවට කරකෝ ගන්න පුළුවන් කැමති විදියට නේ. කල්පනා කරලා බලුවොත් Tamanට පේනවා මාගේ සීලය. දැන් අපි කියනවා සීල පාරිශුද්ධ ප්‍රදානියන්ගේ ඉදන් සච්චේ ඉඳන් මේ බයගතිය දක්වා එන එක. එයා එක නවත්තන. එයාට සමාධි ඉන්ද්‍රිය මානපාරණී අපි කතා කරා. එතන මානපාරේ නේද නමත්ත මානපාරෙන් එන්නේ නැත්නම් බයගෙදිට අපි යන්නේ නැහැ ආපහු දිට්ඨි අනුසය පාරේ වේදනාව කරා ගමන් කරන්නේ නැහැ කියන එක තියෙනවා. සති ඉන්ද්‍රිය මොකද කරන්නේ? සති ඉන්ද්‍රිය කියන එක ශ්‍රද්ධා සහ විරිය ඉන්ද්‍රිය මගේ යම් කිසි ධර්මයක් එය නවතනවාද ඒද එහෙම නැවතීම එයා පවත්වන මේන්ටේන් කරන්න බෑ කවුරු හරි නේද? සති ඉන්ද්‍රිය මගේ අර නවත්තු පිට නවත්තලා පවත්තාගෙන ඉන්නවා කියන එක තියෙනවා. ශ්‍රද්ධා ඉන්ද්‍රියද කිව්වනේ තථාගතයන් වහන්සේ පැවසුවා මුසාවාද එපා. ඉහළ වෙච්ච සමාධියකටවත් ආකින්චන් නායතන මේවා කිසිහිකටවත් ඒවා තල්ලන්න එපා කියලා ඇලෙන්න එපා කිව්වන්නේ. විරි ඉන්ද්‍රිය මගේ රූප ස්පර්ශය කියන එක නවත්තනවා. එතකොට මේ විදිහට සතිමත් වූයේ සියල්ල සම්පූර්ණයෙන් සර්ව ප්‍රකාරයෙන් දැන සමාධි සාගතව සිටිනුයි. මෙන්න මේ සමාධිය සම්මා සමාධියයි කියලා මට ඒ වෙලාවේ වැටහුණා. ඉතින් ඕගලන්ට ඔක ප්‍රඥාවෙන් යුතුව බලනවා නම් අර මේක සම්පූර්ණයෙන් එකට සම්බන්ධයි. දැන් ටිකකට ඉස්සෙල්ලා මම කිව්වා නේද? අර ජරාවෙන රූපය නිසා ඒ ජරාවෙන රූපයට අපේ වේදනාව සුඛයි කියලා ගන්න එක නිසා ජරාව සනාථ කරනවා කියන එක ආච්චියම්ම සුඛයි කියලා කිව්වයි කියලා නේ. මොකද කෑම ටිකක් එහෙම වෙලා දෙනවා. ඒකින් කාලය තියෙන වේදනාව නිසා ආච්චම්ම දිරුවට ආච්චම්ම සුඛයි කියලා ගන්නවා. ඒකනේ අර ඇඳටුණාට පස්සේ එකපාරට මුට්ටක් කල්පනාවෙන්. එතකොට දැන් මේ සුඛේ නෑ. දැන් ආච්චම්ම දිරලා Tamanට කණ්ඩාම් වෙන්නේ නැති හින්දා අර සුඛේ කතාවක් නෑ. ආන් එතකොට ඉතින් අන්න ව්‍යාධිය හොඳට පේනවා. එතකොට ওই විදිහට ගත්තාම අපිට පේනවා මේ අපි ජරාව ඒ කියන්නේ රූපී කීනිකේ ආදීනවය මොකක්ද ඇත්තටම කියනවා? අසුභේ නේද? තේරුණාද? අපි බලන්නේ ජරාවයි කියලානේ. ඒ කියන්නේ අසුභයි කියන එක. අනිත් අතට ගත්තාම ඕගලන්ට පේනවා මේ ටිකක් බලකොයට කල්පනා කරන්නයි මේ කියන්නේ. වේදනාව කියන එක ආදීනවය මොකක්ද? අනිත්‍ය භාවය. වේදනාවේ තියෙන්නේ අනිත්‍ය භාවය. එතකොට ওই විදිහට ගත්තාම අපිට පේනවා මේ ඔය රූප වේදනා සංඥා මේවායින් මොකක්ද අපිට කරන්නේ? අර සුභයි කියන කතාවම සනාථ කරනවා. අපි එතෙන්ට වෙනවා කියන එක තියෙනවා. නාම රූප පොයින්ට් එකට නේද අපි දැන් ওই සුභයි කියන කතාව කරන්නේ අවස්ථාවෙන්නේ. නාම රූප පොයින්ට් එකට. අර සත්‍ය වශයෙන්ම දකින රූපේ නෙමෙයි අපේ ප්‍රශ්නේ. ඒ රූපය නිසා අපිට නිත්‍ය භාවයක් මගින් සනාථ කරන ලද සුභය. අන්න ඒක තමයි අපේ ප්‍රශ්නේ. එතකොට මේ ජරාවෙන වේදනාවෙන් ජරාවෙන සංඥාවෙන් මේ ඔක්කොම සනාථ කරලා ජරාවයි කියලා අපි දැනගෙන ඉන්නේ නැතු. දැන් පිළිවෙත දැක්කනේ ඔයගොල්ලෝ. අත්තා කියලා ගත්තේ ඉඳ තමයි ජරාව ගන්නෙ කියන්නේ. අත්තා කියලා ගත්තේ සංස්කාර නිත්‍යයි කියලා ගත්තේ. දැන් මේ ඔක්කොම කට්ටි එක්කවලා කරන්නේ මොකක්ද? කිසිම ආකාරකින් ට්‍රස් කරන්න බැරි සංස්කාරයක් මගින් ඕගලන්ට හොඳ බිස්නස් එකක් හදලා දෙනවා නේ. ඒකනේ මේ කරන්නේ. ඒ කියන්නේ අර සුභය කියන එකම සනාථ කරගෙන යනවා. ඉතින් නාම රූප පොයින්ට් එකේදී අපි ගැලවෙන්න මොකද්ද තියෙන්නේ? විවිච්ඡේව කාමේ විච්ඡ අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං ප්‍රීති සුඛං ප්‍රථම ධානං උපසම්. ඒ කියන්නේ චිත්ත පාරිශුද්ධ ප්‍රදානීන්ගේ. ඉතින් ඕක තමයි බුදුහාමුදුරුවෝ අන්තිමට දීලා පෙන්නලා තියලා තියෙන්නේ. සුකස්සච පහන දුකස්සච පහන. ඕකයි ඔය පෙන්නන්නේ. පොඩි ධර්මයක් නෙමෙයි. ඉද්ධිපාද හතර සහගතව ඇති වෙන චතුත්ථ ධානේ. ඒකද කියන්නේ නෑ අතන සුඛයි කියන කතාව. ඒ කියන්නේ මේ සුඛය ඕගලන්ට හොඳට අයින් කරගන්න පුළුවන්කම කියන එක තියෙනවා. වේදනාවේ තියෙන ජරාවටපත් වෙනා ඒක විපරිණාමයටපත් වෙච්ච එක නෙමෙයි. ඉතින් ඒකේ මොකද්ද තියෙන්නේ? සුඛයක්. එතන තියෙන්නේ දුක්ඛයක්. විපරිණාම දුක්ඛත. අන්න දුකස්සච පහන. සුකස්සච පහන උඩ සංඥා කියන තැන. ඒ සුඛයි කියන කතාව. දැන් කියනවා එහෙනම් මේගොල්ලන්ට අර එකක්වත් සනාථ කරන්න බෑ. ඒවයි ඉඳලා. අන්න ඒ වගේ ගැඹුරු එකක් ඔය හතරවෙනි ධානයේ කියන චතුත්ථ ධාන සම්මා සමාධිය කියන එක. ඉතින් අපිට බලන්න බලන්න තමයි මේවා පේන්නේ. හිතන්න හිතන්න තමයි ඒවා පේන්නේ. එතකොට ඒක තමයි සම්මා සමාධිය කියන්නේ. එතකොට එහෙමනම් ඕගොල්ලන්ගේ ඔය තුන්වෙනි භාවනාව හැටියට ඕගොල්ලෝ ගන්නෙ මේ අටවෙනි ස්ලයිඩ් එකයි නවවෙනි ස්ලයිඩ් එකයි. ඉතින් මේක පොඩ්ඩක් කලින් බැලුවා නම් තමයි ඒක තමන්ට මේකේ අර්ථය හොඳට ගන්න පුළුවන්කම කියන එක තියෙන්නේ. ඉතින් කෙටියෙන් කියනවා නම් අර පාරිශුද්ධ ප්‍රධානීන්ගේ අරගෙන මේවා ලොක් කරමු. ඒක ලොක් කරගත්තා. ඒකෙන් ඉතින් ඉද්ධපාද මේ ඉන්ද්‍රියන් කියනවා වලින් නවත්තනවා. මේක කැරකෙන්නේ දැන් ආශ්‍රයන් නිසා කැරකෙන්න බැහැ. එහෙනම් අපි තටාකේ කරකවන්නේ නැත්තම් කෝට්ට දාලා කරකවන්නේ නැත්තම් මැද්දේ තියෙන පාත්‍රේ කවදාහරි නතර වෙනවනේ. මොනෝ යර්ථේ තියෙන්නේ? අපි කරකවනවා නම් පාත්‍රෙත් කැරකෙනවා. පාත්‍රේ කැරකෙනවා නම් ආපහු තටාකේ වතුරත් කැරකෙනවා. දෙන්න දෙකට භාවිතාවෙන්. අපි කරකවන්නේ නැත්තම් ඉවර. එහෙනම් මේක ලොක් කරා නම්. එතකොට දැන් එහෙනම් අපි ඒකේ භාවනා ටික ඉගෙන ගන්න නේද? අපි වෙන සූත්‍රයේ ඉතුරු ටිකක් බලමු අවසන් කරන්න. එතකොට අපි දැන් මෙතන දෙන්නේ මේ පහ කරන හැටි තමයි. ඔය සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරමාර්ථ උතුම් සංයෝගිල ප්‍රහීන වෙනවා. ඒක මේක අන්ඩර් එස්ටිමේට් කරන්න එක. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරමාර්ථ මම කියුවේ රහත් වෙනකම් මේක යන්න. මොකද මම පෙන්වුවා නේද අර ඒ වතුර පාර දකුණු පැත්තට ගිහිල්ලා වම් පැත්තට ආවනම් ආන්නයා එනකොට ඒ කියන්නේ නිත්‍ති භාවය අපි බෙදලා දෙන්න. හිතන්න බලන්න ඒක මුදලාලි කෙනෙක් කියන්නේ. දැන් මුදලාලි වයසයි කියලා හිතන්න නේද? මුදලාලි මොකද කරන්නේ? සල්ලි දන 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 ධනිය තියෙන කෙනෙක් කියන්නේ. ඔන්න පුතාලට දූලට ඔක්කොටම සල්ලි දෙනවා. මේ පුතා මේක ගන්න. ඔයා මේක අර මේක අරගෙන මේ බිස්නස් එක කරන්න. මොකක්ද මේ අහන් මමන් ඉන්න බිස්නස් එක තමයි මේ කතා කරන්නේ. දැන් එකපෙතින් මලක් ප්‍රශ්නයක් නැහැ නේද? මේ බෙදලා දුන්නේ කාටද? රූපයටයි වේදනාවටයි සංඥාවටයි අන්නේ පුතාලට තමයි දුන්නේ. වේදනා පුතා මලට කමක් නැහැ, සංඥා පුතා හරි වැඩේ කරනවා, බිස්නස් එක දුවනවානේ නේද? ඔන්න ඔය අර්ථයයි තියෙන්නේ. එතකොට දැන් ඒක නිසා අපිට පේනවා මේ බුදුහාමුදුරු පොඩි ධර්මයක් නෙමෙයි මෙතන කිව්වේ. අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා මෙතනින් මේක කැඩුවා කියන එක විතරක් නෙමෙයි. මේක ඊට පස්සේ අර වතුර පාර වම් පැත්තට ඇවිල්ලා ආපහු රූපයක් නොගන්න ඕනේ. අර මම ඔයගොල්ලෝ අහලා ඇති මං කියන තුත්නියන් යුත වෙනවා කියලා. ඒ එකතු වෙනවා කියන කතාව ඒව නැති වෙන්න ඕනේ. ඒක මව කුසට එහෙම ගිහිල්ලා තුත්නියන් යුත වෙන්නේ නේද? අන්න ඒව නැති වෙන්න ඕනේ. ඉතින් ඒක නැති වෙනවා කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස එක එක ලෙවල් එකට උඩ යනවා. ඔක්කොම නැති වෙන්න. එතකොට ඊළඟට බුදුහාමුදුරු කියනවා මානින් සම්වරයෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රය කවරද? මාන්නේ මෙසස්මි මහානත මේ නෝනින් සලකා. චක්කු ඉන්ද්‍රිය සම්වරයෙන් සම්මුතෝ විසේ. මාන්නේ චක්කු ඉන්ද්‍රිය සම්වරයෙන් සම්මුත නොවි වසන්නාන්ත. පීඩාකාරෝ නම් දේශ පරිදාහකෙනෙක් උපදීන චක්කු ඉන්ද්‍රිය සම්වර සම්මුත වසන රූප. මෙසේ පීඩාකාර පරිදාහය නෝ නොවන සලක ඒ විදිහ සෝත ඉන්ද්‍රිය දාන ඉන්ද්‍රිය නිර්වාහ ඉන්ද්‍රිය කාය ඉන්ද්‍රිය මන ඉන්ද්‍රිය ඒක සංවර කරගන්නවා කියලා පෙන්නනවා. එතකොට මේ විදිහට පෙනව මේ ආශ්‍රය සංවරය පහකල යුක්තියයි කියලා කියනවා. ඉතින් ඕක ඔයගොල්ලෝ දන්නවර සංවර සූත්‍රය ආයතන භාවනා එකේ අපි එහෙම බලලා තියෙනවා නේද ස්පෙෂල් ලිස්ට් එක. ඊළඟට ආපහු පෙන්නන මානෙන් ප්‍රත්‍යාවේක්ෂණ පහකලිතු ආශ්‍රයව හවරදයක් මාන්‍ය මේ ශාස්නී මහානතමි නෝනින් සලකා උදෙක් සීත නැති කිරීම පිණිස උෂ්ණ නැති කිරීම පිණිස මැසි පදුරු සුළං අවසපුන්ගේ ස්පර්ශ නැති කිරීම පිණිස ලජ්ජා ස්ථාන වසා ගැනීම පිණිස සිවුරු පරිභෝග කරනවා කියලා නෝනින් සලකලා මේ ආහාරයෙන් වළඳනවා කියලා. මෙසේ පැරණි වේදනාවන් නැති කරන්නේ අලුත් වේදනාවන් නූපදවන්නේ ඒ මාගේ ජීවිත ප්‍රවත්මද වන්නේ නිවැරදි බවද වන්නේ සැප විඳද වන්නේ කියලා පිට පාතිය වලදන මාතර ඔයගෙන කරන මෙතන මේ විදිහට පෙන්න බුදුහාමුදුරුවෝ මේ ආශ්‍රය ප්‍රත්‍යාවේක්ෂණ පහකට උත්තියයි වෙනවා කියලා. ඉතින් ඕකේ පෙන්නන්නේ මොකක්ද? අර වේදනාවෙන් අපි එනවා උඩ ඒ චේතනාවට ගිහිල්ලා පරාමාසින් කියන අත්තා කියලා අත්ත සංඥාව නොවෙන්න තමයි මේ කතාව කරන්නේ. ඊළඟට ආපහු පෙන්නන මානින් අදිවාසනින් ප්‍රහිතු ආශ්‍රය කවරද? මාන්න මේ සස්නේ මානකමේ නෝනි සලකා සීත ඉවසනවා උණුසුම බඩගින්න මැසි මදුරු ආදී දේවල් ඉවසනවා කියලා. එහෙම ඉවසන්නේ නැත්නම් මොකද වෙන්නේ? අර උපන් සාරික තින් රළු කටු අමිහි අමනාපෝ දීපාර ගන්නා වේදනා ඉවසන සෝලියක් වෙනවා. යම් හේකින් නොවසන්නා වූට වෙහෙස කර දැවිලි සහිත ආශ්‍රය උපදී. මෙසේ ඉවසන්නා වූ ඔහුට වෙහෙස කර දැවිලි සහිත ආශ්‍රය නොපදී. මාන්නමින් අදිවාසනින් පහකල යුතු ආශ්‍රය වයි කියලා කිව්වා. ඉතින් මේ කියන්නේ මොකද්ද? වේදනාවට අපි ප්‍රතිචාර මදක් ගන්නවා. දැන් බලන්න අපි මදුරේ කනවා කියලා අපි ඒක ඉවසන්නේ නැත්තම් මොකද වෙන්නේ? අපිට තරහ යන්නේ නේ. එතකොට කොච්චර තරහ ගියවත් මදුරුවා නම් තවත් සතුට වෙනවා. ඒ ඕගොල්ලන්ගේ බ්ලඩ් බොයිල් වෙන්න බොයිල් වෙන්න උන්ට තව ටිකක් බොන්නත් ලේසි කියන එක තියෙනවා. එතකොට මේ ඒකෙන් වෙන්නේ මොකද? තව තරහ ගිහිල්ලා ඉන්නවා කියන ස්වභාවයෙන් තියෙනවා. එතකොට ඒ විදිහට ඉවසන්නේ පහකරගත්තු ඒවා කියන එක තියෙනවා. ඊළඟට පෙන්වන මහන්නේ දුරු කිරීමෙන් ප්‍රහේතු ආශ්‍රය තියෙනවා. මේ සස්මි මහානතමි නෝනින් සලකලා බලලා ඒ නපුරු ඇත්තු අස්සෝ ආදි සත්‍යම දුරු කරනවා කියලා. ඒ වගේ පවු මිත්‍රයන් එහෙම ආශ්‍රය කරනවා නම් නෝනැති සබ්‍රාහ්මචාරී රාමක තැනින් පවත්නවා. ඒ කියන්නේ දැන් මෙයා නරකෙක් කෙනෙක් ආශ්‍රය කරනවා නම් කල්පනා කරනවා මෙයා මොකද මේ නරකය වැසුරු කරන්නේ, මෙයාගේත් මේ නරක ගතිය තියෙනවා කියලා නේද? එතකොට ඉතින් මේ වෙන්නන්නේ මේ සම්මා ආජීවය. මේ සම්මා ආජීවය නිසා මානිය කියන එක අඩුයි කියලා. ඒ කියන්නේ ඉහළ සංස්කාර අපේ ප්‍රී උද්දච්ච කියලා වැඩි නේද? චේතනා ඉදන් සත්‍ය විඥාන පරාමාසී සංස්කාර ඒවට අගයක් නොදෙන්න තමයි මෙතන කරන්නේ. එතකොට එහෙමත් නැත්නම් අර බී කියන එක මොනවද? බෙල් ෂේප් කර්ව් එක. අවිද්‍යා ආශ්‍රිත මොනවද පාවාදින. ඊළඟට ආපහු වෙන විනෝදණී පහ කරනවා කියන්නේ. මහානි විනෝදණී පහකලිත ආශ්‍රය කවද? මහානි මේ ලෝකේ මහානතමි නෝනී සලකලා උපන් කාම විතක්කේ සිත තබා නැබන දුරු කරයි බැහැර කරයි විනාශ කරනවා කියලා. ඒ කියන්නේ උපන්නම් කාම විතක්කම් නාදිවාසේති පජාති විනෝදති බ්‍රාන්ති කරෝති අනභාවං ගම්මීති කියලා කුදලුවේ නේද? ගිරිමානන්ද සූත්‍රය අන්නේ විදියට. ඉතින් මේක මේ පෙන්වන්නේ මොකද්ද? ඔය ඒරියා 1 නිසා ඒරියා 4 කියන එක ඇති වෙනවා. එතකොට ඒ කියන්නේ කාමච්ඡන්දයෙන් අපිට ඇති වෙන්නේ ව්‍යාපාදේ. ඒරියා 4 එකේ තියෙන ව්‍යාපාදේ නේද? ඉතින් ජරා වෙච්ච වේදනාවක් නේ අපි ගත්තේ. ඊළඟට ආපහු වෙනවා ඒරියා 1 ඕනේ ඒරියා 6 වෙන්නේ නැති එක. සංස්කාර නිසා අත්ත නොවීමට. මේ නිසා විතක්කේ පානාතිපාත අධාරම කෝල්පටි දාගන්නේ නැහැ කියන්නේ. ඊළඟට වෙනවා මහණෙනි භාවනාවෙන් පැහැදිලිව ආශ්‍රය කරව. මහණෙනි මේ සස්නේ මහණතමේ නෝනින් සලකලා විවේකී ඇසුරු කර විරාගී ඇසුරු කර නිරෝධී ඇසුරු කර නිවනට ඇඹුරු කර සත්‍ය සම්පෝච්ඡංගේ ධම්ම විචේ සම්පෝච්ඡංගේ ඔය විදිහට විරිය සම්පෝච්ඡංගේ ප්‍රීති සම්පෝච්ඡංගේ පස්සද්ධි සම්පෝච්ඡංගේ සමාධි සම්පෝච්ඡංගේ ඉගෙන ගිය පොච්ඡංගය මේ විදිහට වඩනවා කියලා. එතකොට මේ විදිහට බුදුහාමුදුරු දේශනා කරන මේ පොච්ඡංගය මේ විදිහට වැඩුවයන් පස්සේ ඒක වඩන්නේ නැති පුද්ගලයෙකුට නම් වෙහෙස ඇති දෝල් තෝවිලි සහිත ආශ්‍රය උපදිනවා. මෙයාට ඒක වෙන්නේ නැහැ. මොකද මෙයා රෝගී සංඥාවන් මගේ කියලා ගන්නෙ නැහැ කියන එක තියෙනවා. එතකොට මේවා භාවනාවෙන් පැසිය යුතුයි කියලා කියනවා. එතකොට මාන්‍ය යම් කලක භික්ෂුවගේ යම් ආශ්‍රය කෙනෙකු සෝවන් මගින් පැහැයුත්තා දේ ආශ්‍රය සෝවන් මගින් පැහැුණා වේ. යම් ආශ්‍රය කෙනෙකු සංවරයෙන් පැහැයුත්තා ඔහු සංවරයෙන් පැහැුණා වේ. යම් මාස කෙනෙක් පත්‍යාවේක්ෂණයි තාලු පත්‍යාවේක්ෂණයි යම් මාස කෙනෙක් සිත තබා නොගෙනීම තැයි තාලු සිත තබා නොගෙනීම තන්නම් යම් මාස කෙනෙක් දුරුදිනේ තැයි තාලේ ආශ්‍රය දුරුදිනේ තන්නම් යම් මාස කෙනෙක් විනෝදනේ තැයි තාලු ආශ්‍රය විනෝදනේ තන්නම් යම් මාස කෙනෙක් භාවනාවේ තැයි තාලේ ආශ්‍රය භාවනාවේ තන්නම් මානෙ ඒ මහානතමේ සියලු ආශ්‍රයන් සම්පූර්ණසියයි තුෂ්ණං සංසිද්ධියයි සංවේදනය උපදානයයි මාන ප්‍රහාණය දුක් කෙලවර කිරීමයි කියනවා වාග්ගතුන් විසින්ක වදාළ සතර සිත් ඇති වික්ෂු බාග්ගතුන් දේශනාව සතකින් පිළිගත්තා කියන්නේ ඒක ඒක තමයි සූත්‍ර දේශනාව කියන්නේ ඒක මතකයි අපි කිව්ව භාවනා කරන හැටි අර පළවෙනි ස්ලයිඩ් සෙට් එකේ නම් අපි පෙන්නුවා ඔබලන්ට මූලික වශයෙන් අරට භාවනා කරන්න තියෙන්නේ මතකද මේක ලියලාම තියෙනවා නේද මේක අපි කිව්වා මුලින් මෙතනින් පොඩ්ඩක් පටන් ගන්න කියලා මේක තේරෙන්නේ නැතුව ඉස්සරහට ගියට එච්චරම වැටීමක් වෙන්නේ නැහැ මතකද බැලුවා ඒක අර 4-2 මරණය ඇති වෙන අවස්ථාව බෙල් ෂේප් කෝවික මැරිලා තියෙන්න ඕනේ කියන එක ඒක හොඳට බලන්න ඒ වගේම සංඥාවේ ජරාව කියන එක කල්පනා කරන්න ඒක බලලා භාවනාවෙන් අපෙන්නේ මොකද්ද මේක එකතු වෙලා ගිහිල්ලා හැදිලා තියෙන්නේ මොකද්ද රවුම් සම්බන්ධ කළා ආශ්‍රයන්ට ආශ්‍රයන් සම්බන්ධ කළා පෙන්නෝ අයින්ද ඉන්නම අපි ජරාවන් වලට එන්න කැමති වුණා කියලා ඉතින් ඒක තමයි මේ භාවනාවට තියෙන්නේ ඇයි අපි මේ ජරාවන රූපයක් ගන්නෙ මෙතන මේ අත්තා කියලා ගන්න නිසා ඇයි අපි අත්තා කියලා ගත්තේ මේ සුඛය පරාමාසල ඇත්ත වශයෙන් මොකද්ද පරාමාස උනේ වේදනාව ජරාවට පස් වෙලා 4-3 වෙලා තියෙන්නේ දැන් ඊළඟට ඇයි අපි ඇයි එහෙම මෝඩ වෙන්නේ දැන් අපි රූපෙට මෝඩයා වෙලා ගත්ත එකක් එතකොට මෙතන මේ වේදනාව ඇයි අපි මේ විදිහට දැක්ටි කියන එක කල්පනා කළාම Tamanට පේනවා අන්න සංස්කාර නිසායි මේක උනේ සංස්කාර අත්තා කියලා ගත්ත නිසා තමයි අරය කිව්වේ ගණ්ඩේ කියලා අරත් වේදනාව ජරාවට පත් වෙන වේදනාව අත්තා මතකද අපි කිව්ව සුඛාපටිපදා වෙහෙම සංස්කාරයන් සුඛයි වේදනාවට සාපේක්ෂව වඩුවාසුන් හැට ඒ සංස්කාරය සුඛයි ඉතින් ඒ අර්ථයේ තමයි මේක දිගට ඇවිල්ලා තියෙන්නේ එතකොට එතන අත්තා වුණාම මෙතන අත්තා හැදෙනවා ඊළඟට ඒ අත්තා ඉඳන් කියන ඔන්න ජරාව ගන්නේ කියලා එහෙමනම් අපි කිව්වා මෙතන ඔගොල්ලෝ නිරියවල් තුනක් භාවිතා කරනවා රූප ස්පර්ශ නොවෙන්න වේද මේ සංඥාව මගේ නොවෙන්න සංස්කාරයන් මගේ නොවෙන්න අන්න ඒක තමයි ඔයගොල්ලන්ගේ මේ පළවෙනි ප්‍රධාන භාවනාව කියන්නේ අර කොට කෙටි භාවනාව බලලා මේක තමයි ප්‍රධාන භාවනාව කියන එක තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි පෙන්වන්නේ අර පිරමීඩ් එකත් එක්ක නේද? අර මමංකාරී ඇති වෙන එක අන්න අනත් සංඥා. අපි පෙන්වන්නේ මේ මොකක්වත් නැහැ මේකේ මමංකාරයක් විතරයි කියලා දෙවෙනි ස්ලයිඩ් සෙට් එකේ අපි පෙන්වනවා. ඒකට චක්කුන් අනත්තා රූපන් අනත්තා කියලා ඒ විදිහට බැලුවා. ඊට පස්සේ අන්තිමට අපි පෙන්වුවා බලන්නේ කියලා මෙන්න මේ අවසාන ස්ලයිඩ් දෙක නේද? 8යි 9යි මේ තුන්වෙනි භාවනාවට ගන්නේ කියලා කිව්වා. එතකොට ඒක තමයි අර අර පාත්‍රි කරහෝලන්නේ මේ ඇති වෙච්ච තත්ත්වය කියන එක ඒකත් එක්ක බලලා මේක නවත්තා ගන්න එක. එතකොට එහෙනම් අපි මිනිත්තු 5-10ක් කරගෙන පොඩ්ඩක් මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.